කුසලස්ස උපසම්පදා සදාම් දානමය පරිත්‍යාගයේ මගින් අද දින අපි ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ මේ අනන්ත වූ සසර ගමන තුල සැරිසරා යන සත්වේකුහට පහසුවෙන් නොලැබෙන්නා වූ සම්මා සම්බුදු සසුනක පමණක්ම ඇසෙන්නා වූ ඒ සසර දුකින් මෙම නිදහස් වීමෙහි ඒ සම්මා සම්බුදු සසුනක සුතවත් අරිය ශ්‍රාවකයෙකු තිසරණ සරණාගමනෙහිලා ඇති කරගත යුතු දැනුම් සම්භාරය තුල පැනවෙන ලෝකෝත්තර සම්මාදිට්ඨියෙහි අංගයක් වන්නා වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය නැමැති ඒ උතුම් සදහම් කතාවෙහි දුක්ඛාර සත්‍ය කියන ඒ සදහම් පරියායෙහි යම් විග්‍රහයකයි අපි ඔබට මේ ආකාරයෙන් මේ සදහම් සාකච්ඡාව තුළින් ගෙන එන්නේ. ඒ නිසා මේ දහම් සාකච්ඡාවෙහි අවසානයේ තෙක්ම පිරිසුදු ඔබ හුම්කන් දෙන්න ඔබගේ ජීවිතයට සදහම් සාකච්ඡාව තුළ පෙන්වා දෙනු ලබන ඒ උතුම් වූ සූත දේශනා ඒ උතුම් සූත පොත අංශල ඇසුරින් පරිහරණය කරමින් පරිශීලනය කිරීමට ඒකාන්තයෙන් උත්සාහ කරන්න. ඒ උතුම් බුද්ධ වචනය තුල බහා බලමින් සූත්‍ර විනය දේශනාවෙහිම මේ පැනවෙන සිළු ආකාර පැනවීම බහා බලමින් ඔබ ඔබගේ ජීවිතයට මේ උතුම් ගෞතම සම්මා සම්බුදු සසුන තුල ඔබ ඔබගේ ජීවිතයට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මුන් හි පැනවෙන කරුණු ගලපා ගනිමින් සසරෙන් මෙම නිදහස් වීම පිණිස යන මාර්ගයේ පිළිමදව ඔබ තුල දැනුම පරිපූර්ණ වශයෙන් සන්නද්ධ කරගන්න කියලා අපි ඔබට ගෞරවයෙන් මතක් කරනවා. එහෙමනම් අපි යොමු ඒ උතුම් සදහම් සාකච්ඡා වෙත.
මාතෘකාවනේ අපේ චතුරාර්ය සත්‍ය ධර්ම කියන එක. ඒකට ඒකේ විවෘත වෙන පදනම දසකුසල ධර්ම තුළින් එතන විවෘත වෙන්නේ දසකුසලෙහි සම්මාදිට්ඨියේ අවසාන සම්මාදිට්ඨිය මත. හරි? කෙනෙක් නිවනෙන් බැහැර වෙන්නේ දසකුසලේ මිච්ඡාදිට්ඨියේ අවසානංගයේ මත. යස ධර්ම නිවනෙන් බැහැර වෙනවා. ඒ කියන්නේ අර මක්කලි ගෝසල්ලි ධර්මයන් අජිතකේස කම්බලලි ධර්මයන් කැලෝකේ සබහා පරිණාම ධර්මයන් පරිණාමවාදය আদি සබහා ධර්ම න්‍යාමලිය සසර ගිහිල ගිහිල මෙච්චර ආත්මවක් පස්සේ සබයෙන් නිදහස් වෙනවා আদি නොයෙක් මිච්ඡාදිටි තුනන්නේ තපස් කිරීමෙන් නොයෙක් කුස සමාදානි ඒවා මෙතෙන්දි ප්‍රතික්ෂේපිතයි. හරි? එතකොට මේ මෙතන මිච්ඡාදිටියෙත් දස කුසලෙහි මිච්ඡාදිටියෙත් දහවෙනි අංගය තමයි ඔය අන්තහත් නිවනක් නැහැ කියන අය හොවිවා. නිවන වගේ වෙනත් දෙයක් පනවගෙන ඉන්නේ. එහෙම නිවන් දකින්න වැඩි පිළිලක් නැහැ. මෙහෙමයි කියලා පනවන්නේ. ඒකට ප්‍රතිපදාවක් නැහැ. එහෙම සත්‍යෙන්න ඕන විදිහට බෑ. දෙවියන් වහන්සේ තමයි ඒක තීරණය කරන්නේ. බ්‍රහ්මයන් තමයි ඒක තීරණය කරන්නේ. ආදි වශයෙන් පනවගින නොයේ ධර්මයක් තියෙනවා. වගේ මක්කලි ගෝසාලා ඒ වගේ. හොනේ හොඳ සීමාවලක් දහන් ඉන්න ප්‍රණීත දේවල් මත වෙද්දී. හරි? එතකොට අන්න එක මතක තියාගන්න ඕන. ඉබතු මිච්ඡාදිට්ඨිය තියන ලෝකේනේ. අතනි ලෝකය පිළිගන්නේ නැහැ. දැන් සමහර රටවල අය පිළිගන්නේ නැහැ මරණය මැත්තේ. මොකුත් නැහැ. මරණය මැත්තේ නැවත එහෙම උපතක් නැහැ මේක ජීවිතය. එහෙම අදහසුත් තියෙනවනේ. නැවත යලු එහෙම ජරා මරණය කියලා දෙන්නේ නැහැ. මිච්චරයි කියලා එහෙම හිතන් ඉන්නේ නැති. ඒතර මෙබඳු අයත සබහායම බෙහෙත්ල තියෙන මොකද්ද? අර දස අකුසලෙස දස අකුසලෙ පෙරෙන්නේ නැහැ. යාට ඒ වෙන පුළා ඒ ಗುಣ. නමුත් මිච්ඡාදිට්ඨිය නම් ඒකාන්තයෙන් අන්නර යට කියන මිච්ඡාදිට්ඨිය නේ ඒකාන්තයෙන් පැනවෙන. ඒ වගේම වත්ති නැති සුකර දුක්කට අනං ආදී මේ මිච්ඡාදිට්ඨියයි ඉතින් ඔක්කොම වගේ පැනවෙන ඔය වගේ අදහස් තියෙන අයට. ඒගොල්ලෝ ඉතින් දන් දෙන්නේ මොකටද? මරණය මත මොකද නැන්න? කැමති නම් දෙනවා රුචිය නම්. නමුත් කම්ම විපාක පිළිගන්නේ නැහැ. අයියාදි වශයෙන් මිච්ඡාදිට්ඨියම දස. මිච්ඡාදිට්ඨියම පැනවෙන. ඒ නිසා අපි දැන් ඒකත් කතා කරන්නේ ඒකට මහ විශ්යක් කතා කරන්න පුළුවන්. ඇත්තට ඒකත් කතා කරන්නේ නැහැ මගේ වරදක්ද මන්ද? මම ඒ පැත්ත ඉස්මතු කරන්නේ නැහැ. කුසල පැත්ත මතු කරනවා. ඒතර බුදුරජාණන් සේම කරන්නේ බුදුරජාණන් මිච්ඡාදිටි පැත්තත් අප්‍රමාණ මතු කරා. හේතුව තමයි ශාස්ත්‍රාසුරුගේ ධර්මකාරණාව දෙන දීගණිකයන් කියවන්නේ. දීගණිකයන් පළවෙනි පුතාගේ සාමාන්‍ය පාළ සූත්‍රයේම ওই සාසු 6 දිනාගෙන් විස්තරේ අර අජාසතරතුමා කියන බුදුරජාණන් ඒවා ඔබට අපහසුවක් නැත්නම් රජතුමනි කියන්න කියනවා. ඒ ශාස්ත්‍රාසුරු මේ මහා ශාස්ත්‍රෝරු හම්බුනහම අහපු එයයි කියපුවා. එතකොට එතන ඒව පෙන්වන්නේ මෙන්න මේ මිච්ඡාදිට්ඨි කම්ම සමාදානයේ පෙන්වන්නේ දස අකුසල කම්මපතේ ඉස්මතු කරන්නේ. හරිද? තේරුණ කියවගන්න සාමාන්‍ය පළ සූත්‍රය දීගණිකා පළවෙනි පොත්හසක දෙවෙනි සූත්‍රය. එතකොට ඒව කියන්නේ මෙන්න මේ දස අකුසල කියන පදනම ලෝකේ තියෙනවා ඉස්මතු කරලා පෙන්වන්න අපිට. නමුත් මම මේ පැත්ත වැඩි කතා කරන්නේ නැහැ. මම කුසල පැත්ත කතා කරන්නම්. ඒක මගේ දුර්වලතාවයක් දැනට. එතකොට මේ එහෙමනම් දස කුසලෙහි නම් ඒ අවසාන සම්මාදිට්ඨිය තමයි එන චතුරාර්ය සත්‍ය විවෘත වෙන තැන කියලා දැන් දන්නවනේ. පැහැදිලිනේ. ඒතරේම නම් එතන ඉඳන් කතා විද්‍ය අපිට අතිශයම වටින සූත්‍රය සම්පතනේ තමයි මහා චත්තාරිසරික සූත්‍රය. මම එතනින් එන්න අපේ අද චතුරාර්ය සත්‍ය වෙත. එතකොට මෙතෙන්දී මේ භාග්‍යතුන් වහන්සේ වැඩ වෙසෙන්නේ එකන් සමයන් භගවා සාවත්යන් හිරිජේතවනේ ඒ උත්තරීතර අනාථ බිඳුක සිටුතුමා විසින් ඒ මහා සාවකයන් විසින් සරසපු යවුතු සේනාසන ආරාමයේ ආරම්භයේ වාසය කරන භාග්‍යතුන් වහන්සේ සරත්වර එතෙන්දී තථාගතයන් වහන්සේ එතන භික්ෂුන් වහන්සේලා අවත දේශනා කරන අරියම්මෝ භික්කවේ සම්මා සමාධි දේසිස්සාන ස උපනිසං සපරික්කාරං තං සුනාත සාදුකම් මිනිස කරොත බාසිස්සාන. ඒ කියන්නේ අරියම්මෝ භික්කවේ ආපසු හැරීමක් නැති ඒකාන්තේ නිවන කරා යන්නා වූ සම්මා සමාධි දේසිස්සාන සම්මා සමාධි ආරු සම්මා සමාධිය දේශනා කරනවා. කුමද්ද ආරු සම්මා සමාධිය ගැන දේශනා කරන්නේ ස උපනිසං සපරික්කාරං ඒට උපකාරවන උපකාර කරුණු සහිතව සපරික්කාරං ඒට හාත්පස පිරිකරවන කාරණා ගැන දේශනා කරනවා. සපරික්කාරං ස උපනිසං. හරි. එතකොට තං සුනාත එතන පසාලට මේ කියන්නේ සිහි උපදවන්න වෙන ධාතුන්ට බහින්න බෑ මේ කාරණා වඩන්න ඕන. ඒ නිසා බුදුරුව එක දන්නා බුදුරජාණන් ඉඳලා සිහි උපදවන තං සුනාත තුම්කට මේ ඇහෙන්නව දෙකේ අවධානය පවත්තන ඇහෙන්නව දෙකෙහි සාදුකම් මනසිකරොත් ඒ උතුම්ම යහපත් ආකාරයෙන් ශ්‍රේෂ්ඨ ආකාරයෙන් මනසේ කියාකාරිත ඇහෙන්නව දෙයත් එක්කම පවත්ත ගන්න කියනවා. වෙන දෙයකට යවන්න එපා කියන නිදිමතට හිත විසිරීමට හිත කරන්නේ දේවල් තාපයකින් තියෙන දේවල් ඇඟේ කැක්කුම් බඩේ කැක්කුම් ඒවට යවන්න එපා කියන. ඒවම් බන්තේටි ආදි වශයෙන් එතන කියනවා. මගේ සුද්ධසනව කතා කරන්නේ නැහැ. තොර මෙහිදී පෙන්නනවා බාලිතුනාසේ කතමෝච භික්කවේ අරියෝ සම්මා සමාධි. මොකද්ද මේ ආරෝ සම්මා සමාධි උපදව ගන්න? ඔයා දැන් එකපාරට වඩන්න බැරිද සම්මා සමාධි කියන්නේ? මෙන්න උත්තර. හරි කතමෝච භික්කවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ සපරික්කාර. මහණෙනි මොකද්ද මේ ආරෝ සම්මා සමාධි? ආපසු නොහැරෙන නිවන බලාපොරොත්තු මත ගන්න සම්මා සමාධි ධර්මානුකූල ලෝභ දේශ මොහ කියන අකුසල මුල් වලින් තොරව උපදවන සමාධිය කුමද්දයක්? ධර්මානුකූල සමාධිය කුමද්දයක්? ලෝභ දේශ මොහ අකුසල මුල් දැහැර කොට උපදවන සම්මා සමාධි. සමා කියන්නේ ඒකයි. ලෝභ දේශ මොහ මුල් නැහැ. සම්මා සංසිද්ධිය තියෙන්නේ ඒ දෙනු උපදවන සමාධි සංසිද්ධි. යම් අරමුණකට යටත් සංසිද්ධිනවා එහි අධිපති බවලක. යම් අරමුණක් තුළ සංසිද්ධි මනස හිටවුවාම ඒ තුළ ලැබෙන අධිපති බවල කියන සමාධි. සම්මා කියනවා ලෝභ දෝෂ මෝහ මුල තුන්නම නැහැ. හරි. ඒ කියන්නේ සාමාන්‍ය කාටවත් බෑ. පුතුච්චනයන්ට මේක වඩන්න බෑ. සෙයදී ඉතින් මොකක්දයක් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආචිවෝ සම්මා වායාමෝ සම්මා සති. මේ අංග හත එකින් එක පිරෙන්න ඕන කියනවා. ආර්ය නිවන කරාම ගමන් කරන ආපස හැරීමක් නැති අර ධර්ම චක්‍රයෙන් උපදින ධර්ම චක්‍රයට පාරගෙන යන නිවන බලන්නේ අරහත් ඵලේ කරන්නේ. අනේ අරහත් ඵලේ කරාම ගමන් කරන අසංකතේ කරාම ගමන් කරන ලෝකයෙන් ඈතර වෙන පිණිසම ගමන් කරන කියන අර්ථයෙන් හරියක්. අන්නේ සම්මා සමාධිය ඒ පිණිස පවතින සම්මා සමාධිය ලෝභ දේශ මොහ මුල් බැහැර ප්‍රහාණය කරමින් සංසිතෝමි ඒ සංසිද්ධි ඒව සංසිද්ධවල ඇති කරගන්න සමාධිය. හරි. අවබෝධයෙන් උපදව ගන්න. අන්නේ උපදව ගන්නා සමාධිය ගැන මෙතන පෙන්නනවා. මේ අංගහත ඕර කියනවා පැහැදිලි. එහෙනම් දැන් කෙනෙකුට පුළුවන් වඩන්න සම්මා සමාධියක පාඩට සම්මා සතිය වඩන්න පුළුවන්ද? සම්මා වායාමේ වඩන්න පුළුවන්ද කාටවත්? කාටවත් නැහැ. සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය දෙආකාරයෙන් පනවනවා. පළවෙනි ආකාරය තමයි මෙතන තියෙනවා මම කියන්නේ සූත්‍රයේ තියෙනවා. ඊට පස්සේ එහෙම පෙන්නලා එතන කියනවා යාකෝ වික්කවේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකාග්ගතා පරික්කතා අයම් උචිත භික්කවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ ඉතිපි ස පරික්ඛාරෝ ඉතිපි. හරි. ඉමේ සත්තංග මෙන්න මේ ඉහත කියනවා අංග හතෙහි චිත්තස්ස මේ අංග හත ප්‍රායෝගික වඩලා හයි. හරි. මේ අංග හත මේ අංග හත බුදුරයන් වහන්සේ දහම් කතා කරද්දී හරි එකපාරක් එක සාධුත කීසුමක් යනවා. ධනියෙන් තට්ටු කළා කියන සාසනවත් දහම් දේශනා කරන මෙහෙරවන්න ආශ්‍රිතෝ කියලා පැවිද්දෙකුට කියන්නේ. ඔයාලා හරි ඔය කයත්තරේ ඔයාලා දන්නේ නැහැ කවුද හරි මෙතන වඩනහම මේ මාරුදාතු ඉක්මන දහම් කියලා දෙන්නේ මේ කයි. හරි. එනිසා අහණේකේ අහන්නේ යාකෝ වික්කවේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස එකගත පරික්කතා. මෙන්න මේ අංග හතෙන් එකඟ බවට ප්‍රමිත ඒකාගතා කියන්නේ කාර්මුණක පිහිටුවා ගත. ඒ කියන්නේ මේ අංග හතම එක එල්ලේ සිදු වෙලා තියෙනවා. එයාගේ යතපු ඒකාගත පුද්ගලගේ චිත්තය ඒගොගේ සිතක් සැකසෙනව නම් ඒ වඩන මාර්ගයේ ඒ සිතෙහි මේ අංග හතම එක එල්ලේ පිහිටලා තියෙනවා සිදු සමව වැඩිලා තියෙනවා සමව වැඩිලා තියෙනවා. චිත්තස ඒකාගතා පරික්කතා පිරිනැහිලා තියෙනවා. පරික්කතා කියන්නේ පරිවාර බලයෙන් යුක්ත වෙනවා. ඒ හුගේ සිත පිරිවැහිලා තියෙනවා නරංග හතේ සම්මා සම්බුදු උපදින්නන. එතකොට මේ දි පෙන්නනවා අයමුචිත වික්කවේ අන්න හිමුණාම අන්න ඒ ආකාරයෙන් සැකසුම් කරලි මහණෙනි අරියෝ සම්මා සමාධි ස උපනිසෝ ඉතිපි ඉතිපි. අන්න ඒ කරුණු වලින් ඒ විදියට හෝ ඒ කරුණු තුල පිළිපදලා පුරුදු වුණොත් ඒ අංගත ඇති කරගත්තොත් අන්න ඔහුට ආර්ය සම්මා සමාධි පුතුජන සාධාරණව කිසිම වෙනත් කෙනෙකුට වුණ නැද බැරි ආරයන් වාසල හමුවේ විතරක් වඩන්න පුළුවන්. මෙන්න මේ ලෝභ දේශ මොහොම සංසිතවලදී කරගන්න සමාධිය උපදවා ගන්න පුළුවන් කියනවා. සපරික්කාරෝ ඉති ඒ කර්ම වල ඒ සිතු ඒ ආකාරයෙන් පුහුණු වෙලා උපදවා ගත්තොත් ඒ කර්ම ඇති කරගත්තොත් ඔහුගේ ජීවිතේ පරිවාර අර අංගහත පිරවලා ගත්තොත් අන්න ඒකයි කියනවා මේ සම්මා සමාධිය ආරයි. හරිද? පැහැදිලි නේද? මේක වඩන්න තියෙන දෙයක් එහෙනම් අංග හතම ප්‍රැක්ටිස් කරන්න තියෙන දෙයක්. ප්‍රැක්ටිස් කරන කලින් එහෙනම් මොකක්ද තියෙන්නේ? දැනගන්න ඕන. හරි? මේ දෙන්නේ දැනුම ප්‍රැක්ටිස් එක පස්සේ කියලා දෙන්න මජ්ජේ කල්යනා තුළ. ඒක කියන්නේ මුලින්ම දැනුම ඊට පස්සේ ප්‍රායෝගික පුහුණු වෙන ආකාරය පුහුණු තුලින් අත්දකින්න දෙයි. ආදි කල්යනා මජ්ජේ කල්යනා පරිසර කල්යනා කියන්නේ හරි? එතකොට මෙතෙන්දි පෙන්නනවා මෙන්න මේක වචනේ. తత్ర භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මෙහිදී වෙන මේ කාරණාව විහිත කියන తత్ర කියන්නේ ඒ අන්නේ කියන සිදුවීමේදී කියන කාරණාවේදී ආර්ය සම්මා සමාධි උපදවා ගැනීමේදී පුබ්බංගම හෝති පූර්වංගම වෙන්නේ මුලට වෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියන. ලෝභ දේශ මොහ මුල් සංසිදු බහැරුම් ධර්මයට අනුකූල දැක්ම කියනවා. සම්මාදිට්ඨි සිනහරුවේ ඒක ධර්මයට අනුකූල දැක්ම. මේ ධර්මයට අනුකූල නම් මෙතන ලෝභ දේශ මොහ නෑ. මන්ට ඒකට කලින් කිව්වා අර කතා යුද්ධ ලෝකේට එයා ලෝකයේ තුල ඉන්නේ නමුත් මාරයට ඇති දැක්ම නෑ. හරි? කතංච වික්කවේ සම්මාදිට්ඨි උපංගම හොති. කොහොමද පැවිද්දනි මේ සම්මාදිට්ඨිය පෝරාගම වෙන්නේ? මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි පජානාති. මිච්ඡාදිට්ඨියව අධර්මානුකූල දැක්ම ලෝභ දේශ මොහ වැඩෙන දැක්ම ලෝභ දේශ මොහ වැඩෙන දැක්මක්ම කියලා අධර්මානුකූල දැක්මක්ම කියලා පජානාති. ධර්මයේ තුල පිළිහිටා තිරසුදු දැනගන්නවා. අපේ අය කරන්නේ මොකද්ද? එකපාරට ප්‍රායෝගික වුණානේ මේ දැනගන්න කියලා. හරි? සම්මාදිට්ඨි සම්මාදිට්ඨින්ටි සම්මාදිට්ඨින් සම්මාදිට්ඨීති පජානාති. සංසිතින් දැන් රාගදේශ ලෝභදේශ මොහොමුල් ප්‍රහාණය වෙලා යනවා. ලෝභදේශ මොහොමුල් නිරුද්ධ කළා දාන ධර්මයට අනුකූලව දැක්ම ධර්මයට අනුකූලව දැක්මක්ම කියලා ධර්මයේ තුල පිටාමෝ දැනගෙන ඉන්නවා කියලා දැනගන්නවා කියලා. ඒ කියන්නේ මේක මමත්වයටයිදී නෑ. සම්මා සම්බුද්ධාරණේ ධර්මයට අනුමයි මේ අපි දකින්නේ. මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි අපේ තීරණ නෙමෙයි. අපි හිතනවා ඒක තමයි මිච්ඡාදිට්ඨියක්. අර දැන් කට්ටිය කියන්නේ ඒකනේ අපේ දැක්ම නෙමෙයි. සම්මා සම්බුද්ධාරණසේ දැක්මෙන් තමයි මේව මනින්න පජානති කියන එක. පිළිතලා දැනගන්නේ කොහොමද පිළිතන්නේ? ධර්මයේ මත. හරිද? සාස හෝති සම්මාදිට්ඨි. අන්න ඒකයි කියන්නේ එයාගේ සම්මා දිට්ඨි. අන්න එහෙම ක්වොලිටි එකක් තියෙනවා නම් යම් පුද්ගලයෙකේ අන්න ඒක තමයි කියනවා මේ පුද්ගලයේ ලෝභ දේශ මොහ කියන අකුසල මුල් සංසිඳවන දැක්ම ධර්මානුකූල දැක්ම. එතකොට කතමාච වික්කවේ මිච්ඡා දිට්ඨි මොකද්ද මහණෙනි? මේ අධර්මානුකූල දැක්ම නැත්නම් ලෝභ දේශ මොහ මුල් වැඩෙන දැක්ම නැති දින්න නැති ඊට නැති හුත නැති සුකට දුකට නම් කම්මනම් පලන්පාකෝ නැති අයල්ලෝකෝ නැති පරෝලෝකෝ නැති මාතා නැති පිතා නැති සත්තා උපපාදික නැති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මාපටිපන්න යේ ඉමච්ච ලෝකම් පරංච ලෝකම් සයන විඥා සච්චකතා පවේදෙන්ති ඉති අයම් වික්‍රේ මිචදීති. අපි ඒක කතා කරන්නේ උදේ. හරි? ඒක ගැන තමයි කතා කරා. එතකොට කතමාච වික්‍රේ සම්මාදීති. මම ඒක සිංහල කියන්නේ නැහැ දැන්. සම්මාදිට්ඨිය පහම වික්කවේ දයන් වදාන මොකද්ද? මානින් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨින් පහම් වික්‍රේ සම්මාදිට්ඨි අහං මම සම්මාදිට්ඨිය දෙයාකාරයකින් දේශනා කරමි. අත්ති වික්‍රේ සම්මාදිට්ඨි තියෙනවා සම්මාදිට්ඨියක් ලෝභ දේශ මොහ මුල් සංසිද්ධවන සම්මාදිට්ඨියක් තියෙනවා. මොකද්ද? සාසවා පුඤ්ඤභාගිය උපදී එකක්කා. හැබැයි මම කිව්වා සතර පාඩණ පිළිබඳ දන්න සුගතිරණ පිළිබඳ දන්න එයා මෙහෙමයි එකක් දන්නවා. එතකොට ඒක අර මේ දෙක දැනගැනීමම එයාට සම්මාදිට්ඨියයි මිච්ඡාදිට්ඨියෙන් යුතු ලෝකේනේ. දස අකුසල් කියන්නේ. එතකොට දස අකුසල් මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය වශයෙන් දැනගැනීම සම්මාදිට්ඨිය. ඒක දුනොත් තමයි උට ලෝකතර සම්මාදිට්ඨිය වඩන්න පුළුවන්. මම ඔයාලට අඳුරෙත් කිව්වා ඊයේ කිව්වා නේ මේ සම්බන්ධයෙන් සංය සම්බන්ධයෙන් ආදි වශයෙන් මේව නැත්තම් කවදාවත් මම කිව්වේ ඊයේ අවසනේ කිසිසේත් කිසිම ආකාරයකින් නිවන් දකින්න බෑ කියලා. ඒක. ତର මේ බුදුරජාසම මේව පෙන්නලා තියෙනවා. හරි. එතකොට ලෝකයේ තුල දැනුම ඕන. බුදුරජාසගේ දැක්ම. බුදුරජාසගේ දැක්ම තුල පිළිහිටලා අමතාවත්තට නිවින්දට සංයයට දරුවන්ට ලෝකයට කියනවා කටයුතු කරන අපිට ඕන විදිහට නෙවෙයි දැන් මේ බුදුන්හසේ පණෝකු වෙනකීමට හට. හරිද? සාසව පුඤ්ඤභාගිය උපදිවේ පක්කා. අත්ති වික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසව ලෝකุตතර මග්ගං. තවත් සම්මාදිට්ඨියක් තියෙනවා කියනවා. අරියා අනාසව ලෝකุตතර මග්ගං. අරියා ආපසර හැරීමක් නැහැ. නිවන කරාම ගමන් කරන අනාසව. රූපී අරූපී කාමෝ කිසිම තැනක කිසිම ලෝකයේ කිසිම ජාතිරා මරණය ලැබෙන්න හේතු වෙන මතක සටහන් පිටින්නේ. තේරෙන්නේ ආස. ඒ කියන්නේ නැවත නැවත ජාතිරා මරණ ලබන අපේ පළපුරුදු ආශ්‍රය කියන්නේ මතක සටහන. අපේ තියෙන්නේ අපි දන්න දැනීම් හැඟීම් කිසිවක් නැති නොපිහිටන ලෝකෝත්තර ලෝකයෙන් ඈතර වෙන පිණිස පවතින යම් මාර්ගයක් තියනවාද? මග්ගංගා. ආරෂ්ණ මාර්ගයේ මුල් වෙන මෙන්න මේ සම්මාදිට්ඨියක් තියෙනවා කියන ලෝකයෙන් ඈතර වෙන යම් මාර්ගයක් වේද? ඒකට මුල් වෙන සම්මාදිට්ඨියකුත් තියෙනවා කියන මාර්ගයන් ගැන කියනවානේ. කතමාච වික්කවේ සම්මාදිට්ඨි සාසව පුඤ්ඤභාගිය උපදී පක්ක. අතිනින්න අතිහිට නැතිවත අති සුකෘත දුක්ඛාන කම්මන ඵල විපාකෝ අති පරෝල පරලෝකෝ අති අති අයන් ලෝකෝ අති පරලෝකෝ අති මාතා අති පිත අති උපාදික සත්ත අති ලෝකේ සමන බාමන සම්බග්ගත සම්මාපටිපන්න ඉමච ලෝකම් පරංච ලෝකම් සයන විච සචිකතා පවේදෙන්ති කියලා මෙතන පවරු පරම අයන් වික්කවේ සම්මාදිට්ඨි සාසව පුඤ්ඤභාගිය උපදී පක්ක. මම කියන්න ඕනේ නෑනේ සිංහල ඕන අවශ්‍යයි. සාසව කියන්නේ ආශ්‍රව සහිත. සාසව කියන්නේ ඒකයි මතක මතකයන් පුරුදු ආශ්‍රව සහිත. ආශ්‍රව කියන්නේ ඒකයි. කියන්නේ යම් වූ ඇස කරන වාසේ දිවකයෙන් අපිට මනසෙන් යම් අරමුණක් ඇහැට ඇහෙන් දකිනකොට අනුරූපයක්. ඒ කියන්නේ අපේ මතකයන් නවතිනවා. ඒ කියන්නේ අපේ පළපුරුදු හැඟීම් මතු වෙනවා. තේරෙනවද? අන්න ඒකට කියනවා ආශ්‍රව. ආශ්‍රව ඒ මෙතට ඒ කියන්නේ ඒ දැක්මත් එක්ක ඒ සංකස්සයත් එක්ක ඒ ඇහෙන් දකින රූපයත් එක්ක අනේ අනේ ශබ්දයත් එක්ක අපේ පළපුරුදු මතකයන් අපිට අපි ඒ ඒ ඒකත් එක්ක මතුවීම තු වෙනවනම් අන්න ඒකට කියනවා ආසව.
නෑ
දැන් දුප්‍රහාණය කරපු රාගණාසේට මතකයන් තියෙනවා. මතකයන් තියෙන්නේ ඒ ආශ්‍රව පරිහරණය කරන. හැබැයි ආශ්‍රව කියලා කියන්නේ ආශ්‍රව නිරුද්ධ කළපේ කියන ආශ්‍රමය කියලා පැනෙන මමත් එකක් තියෙනවා. හැබැයි මමත් එක්කම මගේ බුදුරජාසෙන් මේ ජීවිතේ තියෙනකන් අද කිව්වේ උදේ දැඩිව පරිහරණය කරනවා. වචන පහ අවජාතක කියලා බැලලා තියෙනවා. කාලසන්නිය කියලා බැලලා තියෙනවා. කෝකාලික සූත්‍ර සුත්තනිපාතේ කියනවා. එන බුදු බුදුරු කොහොමද එහෙම කියන්නේ? අර මොකද විචුණසල බියෙන් බියෙන් හැකිලි කියන එක දැන් කියලා ඒ එහෙම කොහොමද එහෙම දැඩිව හැදෙන්නේ? එන කොහොමද බුදුරජාසෙන් කියන්නේ මම මෙහෙම හිටියා පෙර ජීවිතවල. මේ මෙහෙම හිටිය කියලා ඒ ආශ්‍රව තමයි පරිහරණය කරන්නේ. හැබැයි ආශ්‍රවය පරිහරණය කරලා මමත්වයෙන් එකතු වීමක් නෑ. කුසලයට මමත්වයක් නෑ. අකුසලයට මමත්වයක් නෑ. හරිද? මෙතන පෙන්නනවා එහෙනම් මෙන්න මේ ආකාරයේ දස කුසල් දහම් ගැන දස කුසල් දහම් වලදී සම්මාදිට්ඨිය ගැන පෙන්නනවා. මෙන්න මේක සාසව පුඤ්ඤභාගය උපදී එපක්ක. සාසව දසවස සම්මාදිට්ඨිය දහවෙනියෙන් ගත්තයි මොකටද? සාසව පුඤ්ඤභාගය උපදී එපක්ක. හැබැයි ඒක සම්බන්ධ වෙන්නේ කොහටද? එහා කාරණාට. මේකද මේක බෝධිසත්වරු මේ සම්මාදිට්ඨිය පවත්නවා. තේරෙනවද? යා ආශ්‍රව සහිතයි. සරකනාස කෙනෙක් විතරක් නෙමෙයි මේක හොයන්නේ. එමුණාට අය සරකනාස උපදින්නේ නැහැ නේද ලෝකෙ. මේක නැතිවෙන්න මේ දහවෙනි සම්මාදිට්ඨිය කියලා දෙකක් තෝන්නේ නැත්නම් ওই මූලික සම්මාදිට්ඨිය ආශ්‍රව සහිත. නැවත බෝධි සම්මා සම්බුදුරේකයි නැවත ලෝකෙ බිහි වෙන්නේ. ඒ කියන්නේ මේ 10 වෙනි සම්මාදිට්ඨිය කියන එක තේරුන්නේ නැත්නම් මේ ලෝකෙ. ඔය මං කියන්නේ. එහෙම වුණා නම් මේ ලෝකෙ දුක නිදහස් වෙන්නේ නැහැ කාටවත්. මොකද මේගොල්ලෝ මේ ආශ්‍රය තියෙන නිසා තමයි ඉවක් පස්සේ යන්නේ සම්මා මේ දුක නිදහසින්ම තියෙනවා කියලා. ඒ අනාගත අනන්ත අපමණ කුපේනවන්සිතිය අත්දකිනවා. චුතුප්පාඥාන අත්දකිනවා. මම හිතුවේ අර කිව්වේ පොඩ්ඩක් අවිද්‍යාව ඉරා ගන්න තේරෙන්නේ. අවිද්‍යාවට මෙහා දින ඔක්කොම වඩනවා. හැබැයි අවිද්‍යාව පාටල ඉරන්නේ ඊරෝදාට සම්මා සම්බුදුරේ. ඒ බෝධිසත්වයාට. මෙන්න මෙතනින් ඒක වෙනස් වෙනවා. අන්න ඒ ඉරුපු කෙනා තමයි මෙතනින් එහා කාරණා විවෘත කරන්නේ. ඒක විවෘත කරන්න පුළුවන් සම්මා සම්බුදුරේකට. ඒ කියන්නේ මේකේ ඇතුළත සත්‍යාර්ථය කියන පුළුවන් සම්මා සම්බුදුරේකට විතරයි. ඊට අඩුවෙන් තමයි අනිත්‍යය කියලා යන්නේ. අර අත්තිලෝකයේ සමන බ්‍රාහ්මණ කියලා සම්මාදිටියක් තියෙනනේ. මේකේ කොටසයි කියන්නේ බෝධිසත්වරේ විලාරයන් ආසල. පුබ්බේනවන සතියයි චතුප්පඥානයට අදාළව දැකලා කියනවා මේ ලෝකෙ මෙහෙමයි මෙහෙම අපායට යන මේවා සුභිතරන් මෙමෙ කියලා මේ ලෝකෙ මිච්ඡාදිටි සම්මාදිටි පවත්වන්නේ බෝධිසත්වරු. ඉසිවරයන් ආසල බෝධිසත්ව ඉසිවරු. එතකොට සම්මා සම්බුදුරේ කියලා තමයි මෙතනින් එහාට මේ ලෝකෝත්තර සම්මාදිටි කියන්නේ චතුරාර්ය සත්‍ය කතාව කියලා යන්නේ මෙන්න මේ සම්මාදිටියේ විනිවිදව පරිපූර්ණව පුදු කරගෙන. මේක පරිපූර්ණව පුදු කරන්න බෑ කිසිම බෝධිසත්වරුට. අන්තිම ජීවිතය දරාගෙන ඉන්න අන්තිම කය දරාගෙන ඉන්න මහා බෝසත් මේ විතරයි ඒ අවසාන ජීවිතයේදී මේ සම්මාදිට්ඨිය දහමි සම්මාදිට්ඨිය පරිපූර්ණව අවබෝධ කරගන්න. ඒකයි මම කියන අනාගාමී කෙනා මේක අවබෝධ කරන්නේ නැහැ කියලා මේක අවබෝධ කරොත් එයා කවුද? රහතන් වහන්සේ. මේ සම්මාදිට්ඨිය තුල ඇතුලේ තියෙන්නේ මොන විද්‍යාවද? ආසවක්ඛය ඥානෙ, උපේන්වර්ස ඥානෙ, චතුප්පඥානෙ, ආසවක්ඛය ඥානෙ පූර්ණම එයා මේ දහවෙනි සම්මාදිට්ඨිය පූර්ණ කරපු කෙනෙක්. පැහැදිලිද? ඒකයි මම කිව්වේ බෝධිසත්වරු මෙතෙන්ට ඇවිල්ලා නතර වෙනවා. හැබැයි මෙතනින් උඩ කොහොම අනන්ත අපමණ සතරේ කුසල ධාතු විහි කරනවා. පැහැදිලිද? පැහැදිලිද? නැවත අහලා බලන්න ටිකක් පැහැදිලි වෙයි කියලා මම හිතනවා. තේරුණාද මම? අනුකරණ නැහැනේ. සාසවා ආසව සහිතයි. ආසවකේ විරුද්ධ මතක සටහන් මතකයන් තියෙනවා. පුඤ්ඤ භාගිය. පින පැත්තට නැමිලා තියෙනවා. ඕක අනිත් පැත්තට ගන්න පුළුවන්. අපුඤ්ඤ භාගිය. පාපේ පැතර නැමිලා තුනේ මෙතන පෙන්නන්නේ අර සම්මා දිට්ඨියේ අංගක. ඒ නිසා මේ පුණ්‍ය භාගය සුගතිය පැතර නැමිලා තියෙන්නේ. දැන් සුනෙත් සාස්ත්‍රු, අරක සාස්ත්‍රු, ඈ ජෝතිපාල සාස්ත්‍රුවරයා. එතකොට අපේ වේලාම ජාතක පොත්වහන්සේ සුදස්සන ජාතකයේ මේව තමයි පුණ්‍ය භාගය. අනන්ත අපමාන ධ්‍යාන වැඩුවා. එක එක දේවල් අනන්ත අපමාන දන් දීපෝ ගැන කතා කරන වේලාම සූත්‍රයේ සාසව පුණ්‍ය භාගය. ආසව සහිතයි ජාජරමර ලැබෙනවා නැවත නැවත ඒ ආසන මතක සටහන් වලට අනුව. ඒ චතුප්පඥානෙදි මතක් වෙන්නේ ඒ සංඥා. ඒකට හතරත් එය සුභදීක පුණ්‍ය භාගිය සැප විපාක පැත්තට දැසගෙන. තේරුණාද? ආසව කියන්නේ චතුප්පඥානයට හේතු වෙන චුතිය. චුතියේදී ආශ්‍රමයක් එක තමයි ආනවත ජාජරමරණය කරා යන්නේ. චුති චතුප්පාද කියන්නේ යම් සත්‍යයක මැරෙනවා. මැරෙනකොට යාගේ මනසට එන්නේ යම් සඤ්ඤාවල්. ඒකට කියනවා ආශ්‍රව. ඒ ආශ්‍රවයේ තියෙන නිසා තමයි නැවතෙන ජාජරා මරණ ලැබෙන්නේ. හැබැයි මේ සම්මාදිට්ඨියෙන් උපදින ආශ්‍රව මොනවද? පුඤ්ඤ භාගිය. සැප විපාක ලබන සුගතිපතේ බ්‍රහ්මෝ අරූපී රූපී බ්‍රහ්මය වෙන්න හෝ බ්‍රහ්මකායික දෙවුරු වෙන්න හෝ කාම ලෝකයේ දෙවුරු අතරට යන හෝ අවම වශයෙන් මනුසපති ශ්‍රේෂ්ඨ මහා සාර මහා කුලණ පුතා. හරි. එතකොට උපදිවේ පක්කා බලන්න උපදිවේ පක්කා කම්ම විපාක කෙනෙක් බලයට යටත්ම නැවත නැවත විපාක විදීමක් තමා තුළට ලබා ගන්න තමයි මේව හේතු වෙන්නේ සුගතිය තුල. අතන මිච්ඡාදිට්ඨියෙන් දාගන්න බය නැතුව අපුඤ්ඤ භාගිය කියලා දාගන්න ධර්මානුකූලයි. ඇයි? සතර අපාය පැත්තට නැමිච්ච දුක් විපාක කිනිස බේ හේතු. හරි? පාපයට කිනට දෙපැත්තට නැමින දේ. හැබැයි මේ බුද්ධ ශාසනයේ කතා කරන්නේ මේ සුතුවත් අරිය සාවුන්ගේ දැනීම පිණිස. මේ සුතුවත් අරිය සාවකතර පැමිණි අය සසරේ යන්නේ නැහැ. මේ සසරේ නිදහස් වෙන්නේ නැහැ පවතින්නේ. මෙයයි සතර අපායට යන වැඩ පිළිවෙල. මෙයයි සුගතියට යන වැඩ පිළිවෙල. මෙයයි දුකෙන් නිදහස් වෙන වැඩ පිළිවෙල කියලයි මේ පළවෙනි පිළිවෙලින් පිළිවෙලට පෙන්වලා තියෙන්නේ. හරිද? කතමාච භික්කවේ සම්මාදින්ති අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. මොකද්ද මහණෙනි මේ මේ ධාකාරයෙන් කරන සම්මාදිට්ඨි ආරියු අනාසව. ආරය කියන්නේ නම් දැන් දන්න ආපසු හැරීමක් නැහැ. උඩුගුම් බලාම ගමන් කරනවා. නිවන කරාම ගමන් කරනවා. සසර දුකින් මෙලින්ම කරාම ගමන් කරනවා. අනාසව. අර සසරේ යන්නේ හේතුනේ මතක සටහන් තැම්පත් වෙන්නේ නැහැ මේ ගමනේ. තේරෙන්නේ මේකේ එහෙම එකක් සැකසෙන්නේ දුක් නිරෝධය සම්බන්ධ ජාජරා මරණ පිණිස අර ආශ්‍රව කියන දෙයක් කියන්නේ මතකයන් තැන්පත් වීමක් නෙවෙයි මතකයන් නිරුද්ධ කර ගැනීමක් තමයි කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් පිළිදීමක් නෙවෙයි පංච උපාදානස්කන්ධයෙන් වෙන්වීම පිණිස කාරණා අතර අනික අනාසවා කියන ලෝකෝත්තර ලෝකයෙන් එතර වෙන්නේ අර මං කියේ දුක් නිරෝධය කියන කාරණේ නොසකසීම දැන් නොසකසීච්ච දෙයක් ගැන අපිට කියන්න බෑනේ මේක සුදු පාටයි කළු පාටයි කියලා අනාසවා කියන්නේ ඒක ආශ්‍රවය තියෙනවා නේද ඒක සුදු පාටයි මෙහෙමයි රවුම් ගෝලයි මෙහෙමයි මට සිල්ටි කියලා කියන්න පුළුවන් නොසකසීච්ච දෙයක් නොසකසීම සක්ෂණ දෙයක නොසකසීමක් කරා යන දෙයක් ගැන කියන්න පුළුවන්ද මෙහෙමයි පාට මෙහෙමයි කියන ආශ්‍රවයක් නේ මතක සටහන් ඉදින් නෑ හැබැයි අසංයෙත් නෙවෙයි මතක සටහන් කියන කියන්නේ පළපුරුදු සසරට යන පුරුද්දක් ඉදින් නෑ ඒ කියන්නේ එතන මමත්වයට කියන මමත්වය කියන්නේ මම වශයෙන් ගත්ත දෙයක් පිළිထားන්නේ මම නිරුද්ධ වීම පිණිස ඒතර කටයුතු කරන්නේ ඒ නිසා අනාසව ලෝකෝත්තර ලෝකයෙන් ඈතර වෙන්නේ ලෝකෝත්තර මග්ගංගා ඒ මාර්ග අංගයක් සම්මාදිටිකුත් තියේ කියනවා යාකෝ වික්‍රේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතු පඥා පඥා ඉන්ද්‍රියං පඥා බලං ධම්මවිචේ සම්බොච්චංගෝ සම්මාදිට්ඨි මග්ගංගා අයං උච්චති වික්‍රේ සම්මාදිට්ඨි අරියා අනාසව ලෝකෝත්තර මග්ගංගා බලන්න මේ වචනවල කොච්චර ගැඹුරක්ද කියලා සත්‍යස් බෝධිපාක්ෂිකවල ඔක්කොම තියෙනවා. හරි. ඒ කියන්නේ සත්‍යස් බෝධිපාක්ෂික වඩන්න හේතුව වෙන වචනේ කිව්වේ. මේ බලන්න. අරිය මග්ගම් භාවයතු ය ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කරනකොට අර මං කියන්නේ පරිවර්තන කල්යන්නේ කියන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් කියලා කියලා දෙන්නේ. කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනකොට ප්‍රායෝගිකව අත්දකින කොටස තමයි සත්‍ය පරිවර්තන කල්යන්නේ කියලා විස්තර කරන්නේ. සත්‍යස් බෝධිපාක්ෂික කියලා බලන්න මේකටයි තියෙන වචනේ මේ තියෙන්නේ. පඥා පඥා ඉන්ද්‍රියයන් පඥා බල සප්ත ඒ බොජ්ජංග වල ධම්ම විචේ බොජ්ජංගේ ඔක්කොම ප්‍රඥාවයි කොට. කියන්නේ ඒක එල්ලේ ප්‍රඥාව තමයි ඇදෙන්නේ. අන්න ඒ පිණිස හේතු වෙන යම් වූ මෙන්න මේ අරිය චිත්තස්ස ආපසු නොහැරෙන සිතක් සැකසෙනොද? එහෙම කියලා කෝණයක් පැනවෙනොද? අනාසව චිත්තස්ස අරමුකුවත් මමත්වයෙන් මමත්වයට අයිති නොවන පංචකාසස්කන්ධ නොසැකසෙන යාජරා මරණය නොලැබෙන මතක සටහනක් නොහිටින යම් සිතක් වේද? අරිය මග්ග සමන්ගිනවා ආරේ අට අංගික මග හරි අංග අටකින් යුතු මේ මාර්ගයට සමගාමීවම පවතින ඒට අනුවම ගමන් කරන යම් මෙන්න මේ දැක්මක් වේද අරිය මග්ගංගම් භාවයතු යම් කෙනෙක් ඒ ආරි මාර්ගය භාවිතා කරනකොට භාවිතා කියන තේරුම භාවිතා කරනකොට ප්‍රායෝගික පුරුදු පුහුණු කරනකොට තමගේ ජීවිතේ පමුණවා ගන්නකොට අන්න ඔහු අත්දකින ප්‍රඥාවක් වේද ඔය කියන්නේ අර සීල සමාධි ප්‍රඥා කියලා. අන්නේ ප්‍රඥාවක් වේද? ප්‍රඥා ඉන්ද්‍රියයන්. දන්නවනේ සත්‍යස් බෝධිපාක්ෂික වල ප්‍රඥා පංච ඉන්ද්‍රිය ධර්ම. ඒකේ ප්‍රඥා ඉන්ද්‍රියක් වේද? සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වල පංච බල තියෙන්නේ. ඒකේ ප්‍රඥා බලයක් වේද? සත්‍යස් බෝධිපාක්ෂික වල සත්ත බොජ්ජංග වල දෙවනි බොජ්ජංගේ ධම්ම විචේ බොජ්ජංගයක් වේද? මේ එන්නේ. අන්නේ එකට කියනවා මේ සම්මාදිට්ඨි මග්ගංගං අයං උච්චති වික්කවේ. එහෙනම් ආරෂ්ඨේ සම්මාදිට්ඨි මේ මාර්ගංගයේට මේ සංසිඳන මාර්ගයේ ගමන් කරනකොට ඒකට මුල් වෙන අංගයක් වශයෙන් පැනවෙන්නේ මෙන්න මේකයි කියන අනාසූ ලෝකුතුරු අරිය වූ මාර්ගංගය. මොකද ධර්ම දෙන්න ප්‍රශ්න.
සද්ධානුසාරී
කියන සද්ධානුසාරී වෙන්න කලිනුත් මේක දැනගන්න. හිමුණුත් විතරයි ආ සද්ධානුසාරී කෙනෙක්. සද්ධාවටම හැසිරෙන්න ඕනේ. ඉස්සෙල්ල සද්ධාව. දැම්ම ගලප ගන්න බෑ. දැන් දහම් කතාව අහලා මෙහෙම මෙහෙමයි කියලා පෙළගස්ස ගන්න ඕනේ. මනසානුපීක්කිතා. මනසට අර ධම්මලකට පුරු එකතු කළා ධම්මලක් හදා ගන්නවා. මල් මාලාවක් ගතන කෙනෙක් මලින් මල එකතු කළා හුයියට මල් මාලාවක් ගතන වගේ මේ දහම් කරුණු එකින් එක ගලප ගන්න ඕනේ. පෙළගස්ස ගන්න ඕනේ. හරිද? පෙළගස්සගෙන චතුරාර්ය සත්‍යය කියලා පෙළගස්ස ගන්නවා. දුකක් දුක සමුදයක් ටිකක් කිව්වා. අර අංක 35 36 37 38 ආදී වශයෙන් දහංකතර කියවුවාම දුක දුක සමුදයට ඇවිත් සාසව කුඤ්ඤභගේ උපදීපක්ඛ කියන සමාධියට පූර්ණ වශයෙන් කතා කළා කියන්නේ. ඔය දහංකතර ටික අහන්න. ටිකෙන් ටික දැන් දාන්නේ. එතකොට ඊට පස්සේ දැන් දුක්ඛ නිරෝධ නිරෝධ මාර්ගයේ වශයෙන් පැනන සම්බන්ධික තුමේ මේ අද ඉඳන් කතා කරන්න යන්නේ තරුවසන්. කතා කරන්න ලැබේවා වට ඉස්සරහට. වලට තෙන්න ලැබේවා තරුවසන්. හොඳයි මං කියන සූත්‍ර ටික කියවගෙන එන්න. මාර්ග ධාතුට අහු වෙන්න එපා. හරි? මෙන්න මේ දැන් මේ මේ සම්මාදිට්ඨි දෙකම දැනගන්න. මේ සම්මාදිට්ඨි දෙකම මේ සම්මාදිට්ඨි දෙකම දැනගත්ත කෙනා එයා දන්නවා මොකද දන්නේ? ආරක්ෂා මාර්ගයේ සම්පූර්ණ වශයෙන් දන්නවා. ඒ කියන්නේ මොකද? ලෝකෝත්තර මාර්ගයනේ. ලෝකෙන් ඈතරෙන්න හදපු මාර්ගය. මේ මායාවේ ලෝකයමයි මේක තියෙන්නේ. පංච උපාදානස්කන්ධයේ පංච උපාදානස්කන්ධයන්ගේ තියෙන ශ්‍රේෂ්ඨම පංච උපාදානස්කන්ධය කියන මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයේ සංකත ධර්මයන්ගේ තියෙන ශ්‍රේෂ්ඨම සංකත ධර්මය කියන මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගයේ හරියට කිව්වොත් මෙන්න මේ ටේබල් එකේ තියෙනවනේ, මේ ටේබල් එකේ මෙහෙම පාලමක් හදනවා. මේ ටේබල් එකේ يعني අපි කියමු යම් දූපතක් තියෙනවා. ඒ දූපතේම තියෙන ලීගස් කපලා ඉරලා කොටලා ඒකෙම හදන ඉනිමක. හැබැයි ඉනිමක දාන්න එහා පැත්තේ දූපතට. හරි? අන්න ඒ වගේ. මේකේ තියෙන ඒවැයින්ම සකසු. මේකේ තියෙන වචන වලින්ම අරගත්ත ලෝකයෙන් ඈතර වෙන හදු මාර්ගයේ හැදිලා තියෙන හැබැයි පංච උපාදානස්කන්ධයටයි තියෙන්නේ. ටික ඒ නිසා තමයි අනාගාමී කෙනාට ආර්ෂ මාර්ගේ පූර්ණාට එයා කොහෙද උපදින්නේ? සුද්ධවස්තල පහ එකක උපදින්නේ. ජාජරා මරණය කුරුම කරගන්නේ ඒකයි. ඒ ආර්ෂ මාර්ගේ පහ පූර්ණාට ඒ ඉනිමක කඩලා බිඳලා දැම්මේ නැහැ. ඒකෙන් තියෙන මමත්වයේ තියෙන මගේ ඉනිමක මං ගොඩ ගියේ මේකෙන් කියලා හරේ දියන් ඉන්නේ. ආගාමී නැවතෙන්නේ නැහැ. එයා ඉනිමකට ගිහින් ඉන්නේ පැන්නේ නැහැ. ඉනිමකත් අල්ලන් ඉන්නේ. හරේ දියන් ඉන්නේ ඉනිමක ආදරේ. අත්තරියේ නැහැ. මමත්වයේ අත්තරින් නෝ ආරෂ්ඨ මාර්ගය එකන මෙයා පිරුණා පහ. ඔකේ වි. හරි. ඉන්නේ දූපතට දූපතට කොහොම ඉන්නේ? පයින් විතරයි තියෙන අඩි දෙකයි දූපතට උඩින් ඉන්නේ ඉනිමගේ. බෑ බෑ රටියක් ඉනිමක අල්ලන් ඉන්නවා කියලා මමත්වයෙන් ඉන්නවා. කියන්නේ ඒ තුලින් උපදින සැපයක් කියලා ඉන්න ලෝකෝත්තර සැපේ පුදුමාකාර සැපයක්. ඒ විපස්සනායි උපදින ඒ විපස්සනා සමානින් ඇතිවෙන මිහිරි බවන කියන්න බෑ. පුදුමාකාර සතුටක් උපදින පැය නෙවෙයි දවස් ගණන් ඉන්න පුළුවන් පුදුමාකාර ආසාවක්. එහෙම සමාධියක් ඔය විපස්සනා සම්මාසමදී සම්මාසමදී කියන්නේ ජීවිතේ කවදාත් ඒකෝණයක් අත්දකින්නේ. පුදුම ප්‍රඥාවක් අවබෝධ තීව්‍ර වෙනවා. බලන් ඉන්න ඉන්න ඒ ඒ ඒ ජී ආශ්‍රදියා දකින්න දකින්න එයාගේ ප්‍රඥාව කියන එක හාත්පස හාත්පස වැඩි වෙනවා. මේ විදර්ශනා කියන වචන පාවිච්චි කරන්න බා මාත් ඉස්සර කිව්වා විපස්සනා. විදර්ශනා කියන්නේ සංස්කෘත භාෂාවේ තියෙන දෙයක්. විපස්සනා සම්මාසම ඒක මේ ලෝකේ කිසිම සත්‍යයක කිසිම දායක උපදවන්නේ නැහැ. සම්මා සම්බුදුරු ඒ බුදුරණ පස්සේ ශාවකයෝ මෙහි කරනවා. ඒ කියන්නේ මෙච්චර වෙලා අර මහා චතරාරි සූත්‍රයෙන් මම ගත්තේ චතුරාර්ය සත්‍යයට පදනම ආද. ඒ කියන්නේ මේක එකිනෙකට ගැළපෙලින බව මගේ වචන නෙවෙයි. සූත්‍රයෙන් උණු ඔප්පු කළා. ඒ කියන්නේ මහා චතරාරි සත්‍ය දේශනාවේ මේක බුදුරජාණන් පනවල තියෙනවා. සම්මා දිට්ඨිය ආරක්ෂා මාර්ගයට පූර්වාංගම වෙනවා. සම්මා සම්බුද්ධ උපදව ගන්න මේ අංග හත වුණ මේ අංග හතේ පළවෙනි අංගය මොකද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය දෙආකාරයෙන් කියනවා. කොහොමද මේ මේකේ විස්තරේ පන් පෙන්නනෝනේ? මේ සම්මා දිට්ඨිය පළවෙනි අංගය තමයි මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය වශයෙන් දැනගන්නවා. මේ සම්මා දිට්ඨිය මිච්ඡාදී මුලින් පනවන්නේ සම්මා දිට්ඨිය කියන තැන පෙන්නන්නේ පළවෙනියෙන් මිච්ඡා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන පදන අජානාතිය තුළ ඇතුළේ පෙන්නන විස්තරේ මිච්ඡා දිට්ඨිය අංග 10යි. ඊට පස්සේ සම්මා දිට්ඨිය විස්තර කරද්දී පෙන්නනවා සාසව කුණ භාගයේ උපදීපක්කා කියන අර පුණ්‍ය භාගය කියන්නේ සසරේ අර සුගති දුගති මිශ්‍රණයට යන ස්වභාවය කම් විපාක න්‍යාය පෙන්නනවා. දස කුසල දස කුසලේ මුල් ටික. ඒකල ඒ විස්තරේ පෙන්නලා ඊට පස්සේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පනවනවා. ලෝකයෙන් ඈතරට සම්මා දිට්ඨිය. එහෙනම් පැහැදිලි සම්මා දිට්ඨිය කියන්නේ පැහැදිලිව දැනගන්න ඕන මොකද්ද? අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියන එක. එතකොට මේ වචන හතර ඇතුලේ තමයි මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි ලෝකෝත්තර සම්මා දිට්ඨි කියන විග්‍රහය තියෙන්නේ. හරි, මජ්ක්‍ධිමනිකායේ පළවෙනි කොටසේ සම්මා දිට්ඨි සූත්‍රයේ සාරිපුතනාසේ පනවන්නේ සම්මා දිට්ඨිය කොහොමනේ කියන්නේ කියලා එතනත් පෙන්වනවානේ මිච්ඡා දිට්ඨිය සහ දස කුසල නේ. සම්මා දිට්ඨිය දස කුසලයක්. පැහැදිලිද? ධර්මයේ එකිනෙකට ගැට ගැහෙන්න කවුද කරන්නේ? ඔයාලගේ මනස අනුපේක්ෂිතාව දැන්ට මේ අහනවා විතරනේ. දැන් මේ අහුව පමණින් ඔක්කොම ලැබෙන්නේ නැහැ ඔයාලට. එච්චර දක්ෂයෝ නෙවෙයි අපි. හරි, මේ අහපු දේ නැවත අහලා නැවත නැවත අහලා තුම්පාර වගේ අහනකොට පොතකුත් අතට ගන්න. තුම්පාර පළවෙනි පාර පොත් ලියන්න යන එක දෙකක් එපා තුනක් තාලා අන්න ඊට පස්සේ ඕන තුන්වෙනි පාරව හතරවෙනි පාර හදි චූටා නෝට් එක බලනක පෙළ ගැස ගන්න එතකන්න පෙළ ගැසෙන ගන්න එක නැහැ අද කාලේ මේ අකුසල් බහුල යුගයේ මොකද ධර්මයේ පළවෙනි තාවට ජීවිතය හරවන මට මේක මෙච්චර පටලවන්න ඕනේ කියන්න පුළුවන් ඔයාලගේ තියෙන කේක දේවල් නිසා මම මේ නැවත නැවත කියන්නේ එක දිගට කතාවක් යන්නත් ඒකයි අර ඔයාලගේ අතර ප්‍රශ්නිනෝනේ ඒ වල ගලපගත දේවල් එක එක දේවල් ඇහිලා තියෙනවා නේ ඒක මතක තියාගමු මේ පැහැදිලි දෙන ආරෂ්ඨාංග මාර්ගයේ බුදුරජාණන් සතර පණවන සම්මාදිට්ඨිය කියන කාරණාව ඇතුලේ මොකද්ද සම්මාදිට්ඨිය කියන තැන පජානාති මොකද්ද මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය විදිහට දැනගන්න. ධර්මය තුල පිහිටා දැනගන්න පජානාති පිහිටා දැනගන්න. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය විදිහට පිහිටා දැනගන්න. මිච්ඡාදිට්ඨිය කියන තැන පෙන්නනවා දස වස්තුක අපි කියන්නේ අංග 10 හේතු කාරණා ටික නැති දෙන්නත් නැතිට්ටන් ආදී පැනවෙන. ඒකත් දස අකුසල්මයි පිට නැත්තම කිව්වොත්. එතකොට අනිත් පැත්තට අර දික්තිය නිසා අර කායික වාසික ක්‍රියාව කියන්නේ නමුත් ඒව අයිති. ඇයි? නැත්ති සුකට දුක්කරණ කම්මන පළඹ පාවු කිව්ව දැනම කායකම අචිකම මොනකම ඔක්කොම අයිති සියලු කම්මපතේමයි. හරි? එහෙමනේ අර පොඩක් අර සැකවින් කිව්වොත් එක වචන කියන්න පුළුවන්. කම්ම විපාක. එතකොට ඔක්කොම මිච්ඡා දික්තික වහම මිච්ඡා දික්ති කම්ම සමාදන්න කෝකම ඔක්කොමයි. අර දස අකුසල්මයි. තොර සම්මා දිට්ඨි කම්ම සමාදෙන කොහම ඔක්කොම අයිත. එතකොට සම්මා දිට්ඨිය කියන තැන පෙන්වන්නේ මුලින්ම පෙන්වන්නේ මොකද්ද? සාසවා පුඤ්ඤ භාගය උපදීපක්ඛා කියන පදනම. ආස්තව සහිත හැබැයි නත් ජාජරා මරණ ලැබෙනවා කම්ම විපාකයට අනුව විනීම විපාක ලැබෙනවා ආස්තව සහිතයි. සැපේ සැප විපාක පතර නැමෙල කියන කොටසකුත් තියෙනවා. අර මිච්ඡා දිට්ඨිය උපදින එක දුක් විපාක පිණිස නැමෙලා තියෙනවානේ. සතර අපාය උපදින නිසා මිච්ඡා දිට්ඨිය නැමෙලා තියෙනවා. එතකොට ඒක යා දන්නවා එයාගේ එක සම්මාදිට්ඨිය. අර බුදුරජාණන් පෙන්වන්නේ සාලීක සූත්‍රෙ මජ්ක්‍ධිමනිකායේ පළවෙනි පොතේ අපි මේ දැන් කතා කරන්නේ අර සූත්‍රෙ. එතකොට ඒකේ පෙන්වන්නේ මොකද්ද? අධම්මචාරියා විසමචරියා කෝපන හේ ගහපතේ තත්ත කායස දෙදා පරම්පරණ අපායන් දුග්ගති නිනිපත නිරයම උපච්ඡන්දේ. එතකොට අධම්මචාරී තුල විසමචාරී තුල පෙන්වන්නේ මොකද්ද? ඔන්නෙ මිච්ඡාදිට්ඨිය සහිත දස අකුසල කම්මපතේ. පැහැදිලි? ධම්මචරියා සමචරියා තුල පෙන්වන්නේ සම්මාදිට්ඨිය සහිත ඔය මූලික ලෝකෝත්තර සම්මාදිට්ඨිය නේ මේක මූලික මුලින් පැනවෙන සාසවා පුඤ්ඤභාගයේ උපදේපක්ඛා කියන සම්මාදිට්ඨිය දස කුසල සමාදාන. එතකොට ඒකේ මං කිව්ව අවසාන සම්මාදිට්ඨිය අන්තිම එක සම්බන්ධ වෙන්නේ කොහාටද? අන්නර ලෝකෝත්තර සම්මාදිට්ඨිය මේක අනුකිරවිලින් ගැලපෙන්නේ. එතනින් අපි කතා කරමු මජ්ක්‍ධිම නිකායේ තෝණිපොත්තාසේ සච්චිවිභංග සූත්‍රය සහ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ඔක්කොම නෙවෙයි චතුරාර්ය සත්‍ය කොටස. එමනම් අපි එතෙන්ට යමු. එතනින් පටන් ගමු. කතමච්ච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මේක දැන් යමුකන් දෙන්න. දැන් නම් දරු වේමමයි. දැන් නම් ඉන්නේ පයි ජීවිතේට. කතමච්ච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා. අපේහි සම්පයෝගෝ දුක්ඛෝ, යේහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදාරක්ඛන්දාපි දුක්ඛා. එතකොට මෙහිදී ඒ අපගේ ශාස්ත්‍රු ගෞතම බුදුපියාණන් වහන්සේ මොකද පෙන්වන්නේ? කතමච්ච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍ය. මොකද්ද මේ දුක නැමැති කිසිවෙකුට ආපසර හරවන්න බැරි සනාතන සත්‍ය? සත්‍ය මොකද්ද? දුක්ඛ අරිය දුක්ඛං අරිය සත්‍ය. ජාතිපි දුක්ඛා. හරි? ජාතිපි කියන්නේ මොකද්ද සිංහලෙන්? ඉපදීමනේ. නමුත් ඔක හරිද? ජාති කියන්නේ ඉපදීම නෙමෙයි. උපාදෝ කියන ඔය පාලියෙන් ඉපදීම. ජාති කියන්නේ නියෝජනය. හරි? එතකොට ඒක පෙන්නනවා මේ හදි. ඒ කියන්නේ මෙතන අපිට ජාතිපි දුක්ඛා කියන්නේ එහෙනම් යම් නියෝජනයක් පැනවෙනවා නම් ඒක දුකක්. ජරාපි දුක්ඛා. ජරාපි කියන්නේ මොකද්ද? ජරා කියන්නේ මොකද්ද? සාමාන්‍ය. ඔව් යම් වූ ස්වභාවයක් කියන්නේ පවතින ස්වභාවය නෙවෙයි ඒක වෙනස් ස්වභාවයකටපත් වෙලා කිලිටි ස්වරූපයකටපත් වෙලා වෙන දිරාපත් වෙන ස්වභාවයකටපත් වීම. යම් අපි බල ආකරොත් වෙන ඒකේ යම් ස්වභාවයක් තුනක් අපි කියුවොත් යම් ඇඳුමක් කියන්නේ ඒ ඇඳුම කිලිටි වෙලා නම් අපි කියන ජරා වෙලා ඊට සමාර්ථයක් ගලපගෙන ඒක නෙවෙයි ඒ සමාර්ථයක්. එහෙනම් අපි බලාපොරොත්තු වෙන යම් දෙයකින් යම් ස්වරූපයක් ඒ ස්වභාවයෙන් වෙන් වූ ස්වරූපයටපත් වීම පවතින. අන්න ඒකට කියනවා ජරාපි දුක්ඛා. ඒකට විස්තර කරගමු ටිකක් පස්සේ මේ වචන ටික කියන්න. ව්‍යාධිපි දුක්ඛෝ. ව්‍යාධිපි දුක්ඛෝ. ව්‍යාධි කියන්නේ නොයකා. නොයකාකාර රෝග විවසන වෙන ප්‍රශ්න පුළුවන්, ආබාධ වෙන පුළුවන්, අතපය ගැටල වෙන පුළුවන්. නොයකාකාර. පිළිකාවක් වෙන පුළුවන් කුමනෝ ආකාරයක පැනවෙන එබදු ස්වරූපයක්. ව්‍යාධි මරණපි දුක්ඛා. හරිද? මරණය කියන්නේ සිංහලෝ තියෙන්නේ මරණය තමයි. මරණය කියන්නේ නේ අපි යම් ජීවිතයකට ආපු කෙනෙක් දැන් ගස් මැරිලා ඒ ජීවි සපයමේ මෙහි මෙහි මන්නේ ඉච්චරයි. මැරිලා මරණපත් වීම ඒක 아무 දෙයක් නෑ. මරණ මේ පාලිම සිංහලොත් ඒක ඇර. ඒ කියන්නේ ඔයාලා යම් පාලි පදයක් ඉස්සරු කරනකොට ඒ පාලි පදේ එන අර්ථය ඔයාලට අදහස ශීර්ෂයක් තියෙනවා නේද? මරණම් පිටුවා මරණය කියන එක දන්නවද? ෂණිකෝ ඒක අර්ථව ගන්නනොනේ ඒ ඇති. ඒ ඒ ඒ වචනය තුලින් ඉස්මතු වෙන හඳුනා ගැනීම ඔයාලා බිරිස්තු හඳුනා ගන්නවද? අන්න ඒක තමයි ඒකේ සැබෑ නිරුක්තිය. මරණය කොහමද දන්නවද? යම් පැවැත්මක් තුනා ඒක දැන් අයි ඒ පැවැත්ම නම් ලැලි ලැබෙන්නේ නැහැ. මෙම්ම ගිහින් වීලෙ ගිහින් විනාශල ගිහින් නැති වෙලා. ඒතර ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසාති දුක්ඛ. මේව විස්තර වෙනවා අපි විස්තර කරන්න ඕනේ මෙතන ඇති මේ වචන ටික. ශෝකය කියන එක තේරෙනවනේ. ඒක බුදුරජාණන් විස්තර කරනවා මම ඒක ඇවිත් ඉතින් දැන් විස්තර කරන්නේ නැහැ. බුදුරජාණන් මෙතන මේ වචන ටික පෙන්නනවා. මුලින්ම මාතෘකාව පෙන්නනවා. ඊට පස්සේ මෙතන බුදුරජාණන් ලස්සනට පුළුල් අර්ථයක් විස්තර කරනවා. මට අමුතුවෙන් විස්තර කරන්න දැන සිංහල වචන ටික විතරයි මට කියන්න තියෙන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. හරි මේ කාරණා ටික දැන් මෙතන පෙන්නනවා. එතකොට අප්පීහි සංපයෝගෝ දුක්ඛෝ. අප්පීහි ප්‍රියං සබයිමේ වෙම් වුණු එක සංපයෝගෝ. යෝගී එකට යදී වාසය කරන වීමක් යම් යම් කරුණු වලට සමු එකට වාසය කරන සිදුවීමක් වේද සංපයෝගෝ. ඒ කියන්නේ මේ අප්‍රිය අමහිරි වල දරා ගන්නනේ. අප්‍රිය අමහිරි මේ අසුන්දර සතුරා නොලබන ඒ යම් ස්වરૂපයකින් පවතින කරුණු තියෙනවා එක එකනේ. ලෝකේ නොයේ කරුණු තියෙනවානේ සමහර අය මෙහෙමයි සමහර අය එක එක කරුණු තියෙනනේ අප්‍රිය තමන්ට අප්‍රිය ස්වභාවය. අන්න ඒ වගේ කරුණු වලට සමව යම් එකතු වීම ඒ පිරිසක් එක්ක යෙදීම එකට එකතු වීම වේද අන්න ඒයින් ඇති වෙනවා තමන්ට අසහනය පීඩාවක් නොරුස්සන ස්වභාවයක් ඇති වෙනවා. මෙන්න මේකට කියනවා අපේලි සම්පයෝගෝ දුක්ඛෝ කියලා. හරි දැන් මේ දුක කියන එකට වෙන වචන ලිකුවොත් දැන් මේ ඇති අසහනය පීඩාවක් අකමැති ස්වභාවයක් නිකන් දාගන්න පීඩාවටපත් වෙනවා. හරි ඒහි විපයෝ දුක්ඛෝ ප්‍රියෝ ස්වභාවය දන්නනේ ප්‍රියකම් තමයි කැමති හිත මනාව සුන්දර මිහිරි හිතවත් ඒ වගේ පිරිසක්ගෙන් යම් අරමුණකින් කුමනෝ දෙයකින් අන මෙම්වීමක් පැන වෙනවද එක්ක වාසය නොකිරීමක් පැන වෙනවද ඒක මෙතන පස්සේ විස්තර කරමු. එතකොට ඔන්නෝම පැන. එතකොට යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. හරි යම් පිච්ඡන් මොකද්ද මේ කියන්නේ? යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. යම් පිච්ඡා කියන්නේ යමක් පිට කැමති වන්නේ නේද? එතකොට යම් පිච්ඡන් නලබති අන්න ඒ ලැබීමක් ඒ කැමැතිවන්නා උදේ නොලැබීමක් වේද ලැබීමක් නොවන්නේ වේද අන්න ඒකත් දුකයි කියනවා නේද? සංකිටේන පංච පාදානස්කන්ධ දුක්ඛ. ඒක නම් දන්නවනේ. සංකිටේන පංච පාදානස්කන්ධ දුක්ඛ කියන්නේ හකුළුවා කිව්වොත් නැත්නම් සංක්ෂේපගත කළා කිව්වොත් ඒ කියන්නේ පින්ඩයක් කොට කැටි කොට කිව්වොත් මොකද්ද මේ පංච පාදානස්කන්ධ කියන පදනමක් වේද මේකම දුකයි කියනවා. හරිද? එතකොට මෙහිදී බුදුරජාණන් පෙන්නනවා කතමාච භික්කවේ ජාති තන රසං පදනමක් හොදේ. කතමාච භික්කවේ ජාති යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති. එන මෙච්චරයි ජාති විග්‍රහයි. දැන් ඉපදීම තුන ඒක නෙවෙයි මේ බලන්න. කතමාච භික්කවේ ජාති මොකද්ද මේ ජාති කියලා පැනෙන්නේ? යා තේසං තේසං සත්තාන මොකද්ද මේක? යා තේසං තේසං කියේ යා තේසං තේසං සත් යම් ආකාරයකින් එතන ඒ කුමන ආකාරයක එතන ඒ සත්ව නිකාය පැනෙන්නේ වේද? ඒ සත්ව නිකායව ඒ කියන්නේ ඒ සත්වයන්ගේ ස්වභාවයට සමව තම්මි තම්මි ඒ සත්ව නිකායන් තුලම ඒ සත්ව නිකායෙහිම ඒ සත්ව නිකායන් තුලම කියලා පැනෙන්නේ. එතකොට ජාති යම් සත්වනිකායක ජාති නියෝජනය පැන වෙනවා. නියෝජනය තේරුණා නම් මේකෙන් දැන් අපි කවුද? දසවරු අපි සිංහල කියන නිකායනේ. අපි මුස්ලිම් කියන නිකාය නේ ලංකාවේ පුතේ. දෙමළ කියන නිකාය නේ. මැලේ බර්ග කියන නිකාය නේ. නේ? හැබැයි මිනිස්සානෙමති සත්වයන් තුලනේ. බලන්න මෙතන මේ බලන්න. සත්තාන යා තේසං තේසං සත්තාන යා තේසං තේසං ඒ සත්ත්වයන් කියන්නේ මිනිසා නැමැති සත්ත්වයන්. කොටියානමිති සත්වයන්ගේ සිංහානමිති සත්වයන්ගේ නිරේ නිරසතානමිති සත්වයන්ගේ නිරේ නිරසත්වයන්ගේ අවීචිනමිති සත්වයන් ආදී සත්ව පැනවීමක් පැනෙන බ්‍රහ්මයා දෙවියා කියයි මිනිසා කියයි නේ ප්‍රේතයා කියයි අසුරයා කියයි ආදී සත්ව ප්‍රධාන මාතෘකා පැනන මේ සත්වයන් අතරත් නිකායි යාතේ සන්තේසං සත්තාන තම්මි තම්මි සත්තනිකායි එතන මිනිසානමිති සත්වයා තුර උපදිනවා. හැබැයි මිනිසානමිති සත්වයා කර එතනක් තියෙනවා එතන නිකායවල තියෙනවා. ජර්මන් කියන නිකාය, ඕස්ට්‍රේලියානු කියන නිකාය, නේ? හෙලියෝ කියන නිකාය, සිව් හෙලිය කියලා ඒකෙත් නිකායවල තියෙනවා. ඉන්දියානු, නේපාල් වැසියෝ, බංග්ලාදේශ වැසියෝ නිකායවල වෙනස්. මැලේ ජාතිකයෝ, නේ? තායි ජාතිකයෝ. තායි ජාතිකයන්ගේ උතුම් මිනිසානමිති තායි ජාතිකයන්ගේ ස්වරූපේ වෙනස්. ඒ නිකායවල තියෙනවා. නැද්ද? එතකොට සිංහල අපේ රටේ ගත්තොත් හෙලියෝ කියන රට මිසින් හෙල දීපේ ගත්තොත් දැන් අද හෙල දීප නෙවෙයි සිංහල. ඒතර අද මේකේ නිකාය කීයක් ඉන්නද මේ මනුස්ස ලෝකෙ මෙතන ඉපදිනවනะ? සිංහල නිකාය. සිංහල නිකායේ උඩ රට එකක්, පහත රට එකක්, රජ රට පැත්ත එකක්. නැද්ද? මේ කොටස්. ඒ සත්ත කොටස් ටික. නේ? දෙමළ මිනිස්සු කියලා ඉන්නවා ටිකක්. මුස්ලිම් මිනිස්සු කියලා නිකායක් ඉන්නවා. නේද? අන්නේ ඒ කුමන හෝ නිකායක යාතේසන්තේ සංසත්තාන තම්මි තම්මි සත්ත නිකායේ ಜಾති නියෝජනයකට පැමිණීමක් වේද? හරි. ಜಾති සංජාත කියන්නේ ඒ කුමන හෝ ආකාරයක ඒබඳු නිකායකට සමව නියෝජනයක් සමවෝ නියෝජනයක් චාතු මහරාජික කියනවා. එතකොට ඒ චාතු මහරාජිකයට සමවෝ, ඒ කියන්නේ ඒට සමවෝ නියෝජනය, කියන්නේ දැන් අපි මුස්ලිම් සිංහල එතකොට සිංහල කියන නියෝජනයට කියන්නේ සිංහල කියලා නියෝජනය කරනවා. අන්න ඒකට සම වූ නියෝජනය. ಜಾති සංජාති මේක එකම ළඟ වචන දෙකක්. බොහොම සමීපයි වෙනස්කම් පෙන්වන්න පුළුවන්. පිරිසුදුව පුබේ නිවනසක අධ්‍යක්ෂ කෙනෙකුට චතුප්පඥානේ පරිපූර්ණ හොඳට අධ්‍යක්ෂ කෙනෙකුට මේ වචනයක මහා ගැඹුරක් කියන්න පුළුවන්. ඒ නිසා කවදක හරි මේව පූර්ණාකාරයෙන් දැක්කොත් මේ වචනයක අප්‍රමාණ ගැඹුරක් තියෙනවා. මේ වචන ත්‍රිවිද්‍යාලාභී උත්මයකට තමයි මේ අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ කරනවා කියන පුළුවන් වගේ පුරුගම් වෙන්නේ අඩුම පූර්ණ ඥානදර්ශනය කියන කුප්පේ නිවාස චතුප්පාතය. ಜಾති නියෝජනය සංජාති සමවෝ නියෝජනයක් කියන තැන එක සම වෙන්නේ යම් හේතුවක් මත. ಜಾති සංජාති ඔක්කන්ති ඔක්කන්ති කියනවා මේ යම් වූ ඒ සත්‍යයන් අතර ඒ සත්‍ය නිකායවල අතරට ඔක්කන්ති කියනවා පැමිණීම බැස ගැනීම කියන අර්ථයෙන් යම් වූ පැමිණීමක් බැස ගැනීමක්. ඔය මෙතන තියෙන මේ මෞකසක බැස ගැනීමක් කියලා. ඒ වගේ විතරයක වෙන්න පුළුවන් මෞකසකට වෙන්න පුළුවන් කුමන ආකාරයක එබ්බුතු පදනම. ඔක්කන්ත කියන්නේ යමක බැස ගැනීමක්, යමක් වෙත පැමිණීමක්. ඊට පස්සේ අබිනිබ්බත්ති. අබිනිබ්බත්ති කියනවා මොකද්ද? විශේෂ්ඨ ආකාරයක නේද? විශේෂ වූ ආකාරයක මෙන්න මේ කෙලෙස් වලින් වෙමු නික්ලේශී වූ පදනම. හරි? කැලේසුණු වෙමු නිකලේසු ස්වરૂපයක පැනවෙන නියෝජනයක් කරා ගමන් කිරීම. අබිනිබ්බත්ති. ඒකව සියලු බ්‍රහ්ම ලෝකයි තියෙන අබිනිබ්බත්ති. එතනින් මෙහා පැනවෙන්නේ. සියලු බ්‍රහ්ම ලෝකයි තියෙන අබිනිබ්බත්තියට. අබිනිබ්බත්ති කියන්නේ ඒ කියන්නේ ඒක. ඒ කියන්නේ විශිෂ්ට වූ ආකාරය සාමාන්‍ය පැනවීමක් නෙමෙයි. විශිෂ්ට වූ පැනවීම. විශිෂ්ට වූ ස්වභාවය. එතකොට ඒ විශිෂ්ට වූ ස්වභාවය තමයි මේ පංච නිවරණගේ වෙන් වූ අනේ විශිෂ්ට වූ ස්වභාවය ඇති කරගත්ත අයගේ පැනවෙන ඒ පැමිණීම ඒ නියෝජනය. මෙතනයි පංච නීවරණගේ මෙම්මීම. මේක උත්තරීතර මජ්ක්‍ධිම ධාතු මහා ධාතු ප්‍රණීත ධාතු කියන ඒ ධාතු දෙකගෙන ඉන්නේ කියන්නේ. එතකොට ඔක්කන්ති අමිනිබ්බති කන්දාන පාතු භාව. කන්දාන පාතු භාව. කන්ද කියන්නේ මොකද්ද? පංච උපාදාන කන්දයන්ගේ කන්දාන පාතු භාව. පංච උපාදාන කන්දයන්ගේ පාතු භාව. මොකද්ද මේ පාතු භාව කියන්නේ? පහළ වී පැවැත්මක ස්වභාවයක් වේ. පහළ වෙනවා ඒ පහළ වෙච්චදී පවතින ස්වභාවයක් වේ. කන්දාන පාතු භාව. පංච උපාදානස්කන්ධේ පහළ වීමක් පැනවෙනවා. ඒ පහළ වී එක පිහිටලා කියන්නේ එක පහළ වීම පංච උපාදානස්කන්ධේ පහළ වෙනවා යම් සත්‍යයක ස්වභාවයක් තුළ ඒක පවතින ස්වභාවයකට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මව කුසකට පංච උපාදානස්කන්ධය આવු. ඒ කියන්නේ ගැප් ගත්ත කියලා. අන්න ඒක ඒ ස්වභාවය. පංච පාදස්කන්ධයේ මෞකසක පහළ වෙනවා. පහළ වෙලා එකක් පවතින ගන්නවා. පවතින ගත්තේ නැතුත් ඒක ඇත්තම කියන්නේ නැහැ නේ. යාතිය කියලා. පහළ වෙලා ඒක පවතින ස්වභාවයක් වේද ಜಾති එකේ විග්‍රහය මේ ಜಾති කියන්නේ විග්‍රහය ඇතුළට ජාතිය ලබන හැටි නියෝජනය ලබන හැටි අර අභිනිබ්බත්ති කියන්නේ ඔක්කොමයි තියෙන විශේෂිත දේවල් කියන්නේ කාම ලෝකයේ නෙවෙයි අභිනිබ්බත්ති කාම ලෝකේ නැති නෑ අභිනිබ්බත්ති කියන පදනමයි තියෙන්නේ බ්‍රහ්ම අරූපී රූපී මජ්ජිම ධාතු ප්‍රනීත ධාතු කියන පදනමට එතකොට කන්දාන පාතු බව ආයතනන පටිලාභ ආයතන කියන්නේ සිංහල අර්ථය මොකද්ද නිෂ්පාදනාගාරයේ අර්ථම දුවත් අනේ ඒ කියන්නේ නැවත නැවත ජාජරා මරණ නිපදවල දෙන්නේ කොහෙන්ද මෙන්න මේ ඇසකරණාසේ දිවකය මනස කියන මේ ආයතන හය එහෙනම් මෙන්න මේ ආයතන හයෙහි ආයතන ආයතනයක් කියන්නේ ආයතන කියන්නේ යමක් නිපදවන තැනක් නේ යම් නිෂ්පාදනයක් කරන තැන යම් කර්මාශාලාක වේදයක් නේ ආයතනයක් එහෙනම් ආයතනේ මේ ඇස නැම්ම ආයතනය යලි යලිත් අපිට මොනවද මේ ලබලා දෙන්නේ ඇසකරණාසේ දිවකය මනසේ යලි යලිත් මෙන්න මේ කම් විපාකයක් සකසල දෙනවා. කම්මයක් විපාකයක් සකසල දෙනවා. නිමෝමක් මේ කරන හැම වෙලෙම. පංච පාදස්කන්ධ හැම වෙලෙම හදලා දෙනවා. ඒ නිසා කියනවා ආයතන එහෙනම් කන්දාන පාතු බව ආයතනන පටිලාභෝ. යම් වූ පංච පාදස්කන්ධය බැසගත්තද ඒ පංච පාදස්කන්ධයේ ස්වරූපේ වුණේ යම් කම්ම විපාකයක්ද ඒ කම්ම විපාකයට අදාළව ආයතනය ඔහුට ලැබෙනවා. මේ සමහර අයගේ ආයතන පංචපාදස්කන්ධය බැහැ ගන්න චුතියට යටත් ඒ දැස ගන්නා වූ පංචපාදස්කන්ධය නැහැ ඇස් දෙක කන් දෙක නැහැ ඒ කියන්නේ කන් දෙක තියෙනවා ඇහෙන්නේ ඇස් දෙක තියෙනවා පේන ස්වභාවය නැහැ තේරෙනවද ඒ ආදී පදනමුකුත් තියෙනවා මනුෂ්‍යපතර දාලේ මම කතා කරන්නේ සීල සත්‍යයට දාන ඒ ප්‍රේත සත්‍යයන් සමාන තිරිස සත්‍යයන්ට නාහේ තියෙන අපේ නාසයට ගඳ සූම් දැනෙන්නේ දිව අපිට තියෙන නමුත් යා රස නීරසයක් දැනෙන්නේ වින්දනීස වාක්‍යයක පාප කර්ම පුණ්‍ය කර්ම වල ස්වරූපිරණ වෙනවා බුදුරජාණන් වහන්සේ මේ දිවිහි මේ රසනහර මේ දිවට ආහාර තියුතනේ සියලු රසනහර විනායනව කියන එක ඕජාවෙන් තෙත් වෙනවා කියන මුළු ඕජාව ඇද ගන්නවා කියන සනික අනේ වගේ එන ඒ ආයතන වල සර ස්වභාවය වෙනවා හරි පරිපූර්ණ රසයෙන් විඳිනවා සම්මා සම්බුදුරජාණන්සේගේ ඒ දිව හරි ඒ වගේ සක්විති රජුත් එහෙමයි හරිද ඒක නිකන් කියන එක දැනගන්නේ ඒ පුණ්‍ය විපාකයට අනුව කම්ම විපාකිනු පුණ්‍ය හෝ පාප හෝ සබහාට අනුව ඒ පංචපාදස්කන්ධය බැස ගන්නා ඒ බැස ගන්න පංචපාදස්කන්ධේ ලියවිච්ච කම්ම විපාකය තමයි එතනම අනිත්‍යත්‍ය ආයතන පටිලාභු ආයතන කියලා පැනවීම ලාභයක් වේද පටිලාභෝ කියනවා ඒ කියන්නේ අර ඒ ස්වરૂප පංචපාදස්කන්ධ විපාක තියෙනවනේ පංචපාදස්කන්ධයෙන් බැසගන්නේ ඒ පංචපාදස්කන්ධයේ නැමැති ඒ ලියවුණු කම්මෙහි අවසාන චුතුප්පා චුතිය වෙන තැනදී අන්තිම ජීවිතය අවසාන මොහොතේ සැකසෙන යාස්ත්‍රවයත් එක්ක එයා එතනින් චුත වෙනකොට ඒ කය පවත්තන්න බැරි එතන ඒ කය ඇත්තරලා නැවත මෙතන පහළ වෙනකොට සැකසෙනකොට නියෝජනය ලැබෙනකොට ඒ සැකසන වූ පංච උපාදානස්කන්ධයට අනුව ඒ ස්වરૂපයට අනුව ඒ කම් විපාකයට අනුව උතුල මොකද වෙන්නේ ඒ අනුවම ලැබීම ඒ අනුවම ලැබෙන්නේ මොකද ඒකට ඒ කම් විපාකයට අනුව ලියවිච්ච ආයතන ලැබීම හා බැඳී යන ස්වභාවයක් වෙනවා අපිට ඕක තරින්න පුළුවන් මට එපාවකට මේ ආයතන බැහැර කරගන්න පුළුවන් අපිට ඕන ඕන විදිහට ඔය වෛද්‍ය විද්‍යාවේ හරි මොකකින් හරි කරලා මොන හරි ක්‍රමයකින් මේක වෙනස් කරන්න පුළුවන්ද ඔය ලැබීම බෑ ඒක ඒකාන්තයෙන්ම අපිට පුරුම දෙයක් වෙනවා අද කට්ටිය පිරිමියාව වැඩි කරගෙන ගෑනුනෝ ගෑනු වෙන විතර පිරිමි වෙනවා හැබැයි මේ පදනම මතු පිටින් කරගන්න පුළුවන් නමුත් අර ලැබීම අපිට වෙනස් කරන්න බෑ ආත්මභාවයේ ලැබීම ඇති කර අපිට එහෙම බෑ හිතූපමණින්ම කැම්තුූපමණින්ම බෙහෙතකින්වත් ඒ කමපාදණියයි තුල පංච විපාකස්කන්ධයෙන්ගේ දැස ගැනීම ඒ දැස ගැනීමක් තුල ලැබෙන අය මෞකසේදී ස්වභාවය වෙනස් කරන්න ජගතේ ලෝකධාතු වෙන්නේ එහෙම කරන්න පුළුවන් හැකියාවකුත් නැහැ මට පිරිපුරු පිරිමි දරුවෙක් එපා ගැහෙන දරුවෙක් ලැබේවා කියලා එහෙම පිරිමි දරුවෙක් එක වෙනස් කරන්න බෑනේ මෞකස ඒක ඒ වගේ නිකන් ඉච්චර යන්න ඕනේ නැහැ නිකන් දරා ගන්න මම නිකන් වචන ටිකක් කිව්වේ මෙතන පෙන්නනවා ಜಾති එන උක්කාන්ත අමනිද ඒ ආදි වශයෙන් පැනෙන්නේ මොකක්ද එන පොතන මොන සත්‍යයන් අතර හොයවා මොන ලෝක ධාතුක හරි වේවා ඒ මොන සත්ත්වනිකායක හරි වේවා මොකද්ද ලැබෙනවා ලැබෙන්නේ මොකද්ද නියෝජනය කරන්නේ කෙටිම කුණු පංච උපාදානස්කන්ධය ආයතන හයත් කියන පදණය විතරමයි ආයතනන එකක් නෙමෙයි ආයතනන පටිලාභෝ පටිලාභෝ කියන්නේ යම් ලැබීමක් වෙනවා එහා පැදී ගියෙන් ඉන්නේ ඒක අපිට අත්හරින්න බෑ ඒ කියන්නේ කොච්චර මේකයි අපිට එපා වුණාද අපිට අත්හරින්න බෑ කොච්චර මේ මනස අපිට එපා වුණත් අපිට එහෙම අත්හරින්න බෑ. ඒකට වැඩ පිළිලා තියෙන එක යම් හික්මුණු විතර මේ කයත් මනසත් අත්හරින්න පුළුවන් දවසක් එනවා නේ. ඒ කියන්නේ ඔයාලා එන්න ඕනේ යටත් එක. හරි? අර අත්‍ය අයන් ලෝකෝ අත්‍ය පරෝ ලෝකෝ මේ ඔක්කොම මෙතෙන්ට එකතු වෙන්න. අරමයි ලෝකෝ කියන්නේ මෙලෝ තියෙන ජාජරා මරණ එයා කම් විපාක කරනවා තේරුම් ගන්නවා. පරෝ ලෝකෝ එයා පරලෝකයේ දකින්නකොට තිරසලෝකයෙන් දකින්නේ අපිට පේන ටිකෙන් හරි. එන අහන බුදුන් වහන්සේට ගෞරවයෙන් හරි පිළිගන්න නම් ප්‍රේතවත්තු විමානවත්තු ඒ ජාජරා මරණ ඒ නිකායවලනේ තෞතිසාවේ එක එක නිකායවල. මේ සුදම්මා දිව්‍ය සභාව එක නිකාය. නන්දන උයන එක නිකාය ස්වරූපය. ඒ ලෝකයේ. ඒ වගේ නොයෙක් නානා ප්‍රකාරයි. චාතු මහරජගේ මූලික හතර අපතේ. ඒ හතර ඇතුළෙත් ඉන්න එක එක ස්වභාවය. රජුරුන් ඇමති පිරිස ඉන්නවා, සේනාධිපති පිරිසක් ඉන්නවා. හරි? ජාතිය තුල විග්‍රහය. එතකොට මෙන්න මේ ජාතිපි දුක්ඛා කියලා පැනවෙන පදනම මේකේ මූලික සාරාංශය පනවන්නේ සාසව පුණ්‍යභාගය උපදේවපක්ඛ වූ සම්මාදිට්ඨි අත්‍යයන් ලෝකෝ අත්‍ය පරෝ ලෝකෝ කියන පැනවීම තමයි මේ පෙන්වන්නේ. ඒ පැනවීමේ විස්තර විග්‍රහය පළවෙනිම ආරම්භ කරුත් තැනදී. මොනේ තේරුණාද? ජාතිපි දුක්ඛා තුල පැනවෙන්නේ දැන් අර යට ඉඳන් ආපු දහම් දරුම එයාට මේ කවදා තේරුම් ගන්න බැරි කොටසත් ඒ තුලින්ම පෙන්වනවා. එයා ඇස් දෙක බුද්ධිමත් මිනිසුන්ට මේ ධර්මය. ඒතර බුද්ධිමත් මිනිසෙක් වශයෙන් එයා දන්නවා ආ මෙහෙම දෙයක් වෙනවා කියලා යට විස්තරය දෙනවා. අති මාතා, අති පිතා, අති උපාදක සත්තා මේ ඔක්කොම පැනවීම තුල දැන් කවදාවත් පෙර නොයසු විරුදානු ධර්මයක් කියනවා. අර යට ටික දරාගෙන ඉන්න කෙනාට දසසතුක සම්මාදිට්ඨිය දන්නේ නෑ. අර සාසවකුණ්‍ය භාග්‍ය. තොරදී මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන කවර කතාවද? ඒකේ ප්‍රශ්නේ අවදාවත් යන්න වෙන්නේ නැහැ. නිවන් දකින්න නම් වෙන්නේ නැහැ. සසරේ දුක්සල් කරන්නේ සතරෙන් මේ තවම ඉන්නේ. නැත්නම් නිකුත් යන්නේ නැහැ. අදුම ගාන සුදේශනා හරි තේරෙන්නේ නැහැ. අපි මිච්ඡාදිට්ඨිය නම් මේ කියන්නේ කමක්. මිච්ඡාදිට්ඨිය කියමු අපි. අඩු ගාන සුදේශනා තේරෙන්නේ නැහැ නම් ඔයාලට කුසල් වැඩවලු. ඒ කියන්නේ මේ සුදේශනාව කරන වැරදින කමක් නැහැ. සුදේශනා වැරදින සාදුසාලු මේ කමක් නැහැ. ඒ වුණා නම් ඔයාලට ලාභයක්. මට ලාභයක්, ඔයාලට ලාභයක්. සුදේශනාව සම්මා සම්බුදුරණන් වහන්සේගේම නම එතකොට එහෙමන එකාන්තයෙන් වලට ලාභය. හේතුව තමයි සූත්‍රේශනා දරාගෙනත් නැහැ. කතාව පෙන්වලා දෙන අතර ඒක දරාගන්නෙත් නැහැ. ඒකට එකතු වෙන්නෙත් නැහැ. අස්ති ආයන්නක අතිපරවලු. ඒ යට සම්මාදිට්ඨිය දරාගෙන තියෙන තැන ප්‍රශ්නේ වල. එතකොට යට තියෙන සම්මාදිට්ඨිය ලෝකයේ ඕනම සාස්ත්‍රයේ දේශනා කරන ටික මේ දැන් පෙන්වලා දෙනවා. කිසිම සාස්ත්‍රවලුට ඒ ආකාරයෙන් ගලපලා කියන්න බැරි කාරණා ටික. එතකොට මේ ටිකේදී මේ හැම මොහොතකම බුද්ධිමත් පුරුෂයෙකුට නම් මේ වචනයක් ගන්න එයාට පෙර නොවිරු ධර්මයක් විවෘත වෙනවා. මනස ලස්සනට මේ ගැලපෙනවා. ඒක තමයි ඉපදීම කියන්නේ ඕක නේද? ඉපදුනා නම් මෞගසෙන් ඉරණේ කරත් කියනවා එන ජාති. මේකට කියන උපාදය. හරි? එතකොට මේ ජාතිය කියන්නේ වෙන එක. ඉපදෙන කෙනින් මැරෙන මෞගසෙන් ඉරණේ කරත් මෞගසෙන් ඉදික් මේ කියන ඉපදුනා කියලා මෙලොවට. උපාදෝ කියන්නේ වෙනම දෙයක්. ජාතිය කියන්නේ වෙනම දෙයක්. මෙතන පෙන්නන්නේ ජාතිය. උපාදේනේ එතකොට මේ ಜಾති ස්වභාවය තමයි අන්නට ಜಾතියේ පදනම තමයි අත්‍ය අයන් ලෝක පරෝ ලෝක තුර බුද්ධිමත් පුරුෂේ විස්තර කරගන්න යා මේ නැත්ත වයසට යනවා තියෙනු මෙහෙම දරු මෙහෙම වෙනවා මෞකසක් සැකසෙනවා අම්මා තාත්තලි විවිධ වෙනවා මෞකසක් කර මෙහෙම දැකෙනවා නේද දැන් මේ ඒ සම්මාදිට්ඨිය විස්තර නොකරන ටික තව ඇඩ්වාන්ස් කරනවා එතකොට අත්‍ය අයන් ලෝක අත්‍ය පරෝ ලෝක තුලට සහ ඊට කලින් අපි කතා කරා අත්‍ය සුඛ දුක්ඛ කරණ කම්මාන පලං විපාකෝ කියන පදම. එතකොට අත්‍ය සුඛ දුක්ඛ කරණ කම්මාන පලං විපාකෝ. මේ කම්ම විපාක න්‍යය පිළිගත්ත කෙනා ඒ විපාක විඳින තැන් පෙන්වන බුදුන් වහන්සේ ළඟට කොහෙද අත්‍ය අයන් ලෝකෝ පරලෝකෝ. මෙවන් සහ පරලෝක කියන පදම. පරලෝකවම 31 තලෙ මූලික වශයෙන් 31ක් කියලා කියනවනේ අපි නිකන් කට කතාවට ඔය 31. හරි? හරිද? සත්‍ය සංනිපාතයන්ගේ පතිත වෙන ආකාර නොයෙක් ආකාර ස්වභාවයෙන් තියෙනවා. එතකොට මූලික තැනීම පරලෝක. එතකොට නිරේ හරි වේවා අරූපී ලෝකේ හරි වේවා රූප ලෝකවල හරි වේවා කාම ලෝකේ හරි වේවා කොහේ හරි. එතකොට මේ පදනම තමයි අර අත්‍ය අයන් ලෝකෝ පරෝ ලෝකෝ තුල ඊට කලින් අත්‍ය සුකට දුක්කරණ කම්මන පළමු භව කියන සම්බන්ධිට්ඨිය ඊට පස්සේ සම්බන්ධිට්ඨියන්ගේ තමයි අත්‍ය අයන් ලෝකෝ ඊට පස්සේ අත්‍ය පරෝ ලෝකෝ කියන පදනම. ඊට පස්සේ පෙන්වල දෙනවා අත්‍ය මාතා අත්‍ය පිතානේ. එතකොට මවේ පියෙක් කායක එකතු වෙලා සත්වයේ වැස ගැනීම ගැන එතන පොඩ්ඩක් හිතෙන් කියනවා. උපපාදික සත්තු ගැනත් කියනවා. හරි, එතන අපි උපත් සතර ආකාරයක සරතනාසික විග්‍රහය සතර ආකාරයක උපත් සභාවට එතන කතා කරන්න පුළුවන්. එහෙම කතා කරලා ඊට පස්සේ අපේ වෙනුනේ මෙන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කියන දසවස්තුක සම්මාදිට්ඨිය 10 වෙනියන්. ඒ 10 වෙනියන්ගේ ඇතුළේ මේ විස්තර කරන්නේ. මේ එකට එක සම්බන්ධ වෙන්නේ. එකට එකතු වෙලා යනවා. තව උඩට උඩට යෑමක් වෙන්නේ. ඉහළ ඉහළ කඩි වලට යන එක. ඉහළට ඉහළට නැගීමක් වෙන්නවා. ධම්මලකට අර කුරුකක් දාලා තව ධම්මල දික් කර ගන්න වගේ මේවා ශක්තිමත් බැඳ ගන්න ඕනේ නේද? මනස අනුදිකිතාව නැත්නම් කවදාවත් ලබන්නේ නැහැ. මනසට ඇහෙනා උදාහම වලට අනුව මනසෙ මේක වෙලකසා ගන්නවා. මේ කරු කියන්නේ. ඒක දැන් මේ පෙන්නන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මේක ලේසි පහසු කෙනෙකුට කියන්නේ නැහැ සංසාරක සම්මා සම්බුදුරේ කැරෙන්නේ. ලේසියෙන් කිසිම කෙනෙකුට කියන්නේ නැහැ. මේ ආකාරය පැනීම කාටවත් ලොව සත්‍ය කාටවත් කරන්නේ නැහැ. කිසිම කෙනෙකුට බෑ. කිසිම බෝධිසත්වෙකුට බෑ. ඒක වෙන්නේ ඒක සරතනාසය නමක් නෙමෙයි මේ වචන ටිකේ ආකාරයම පෙන්න කිසි දොසක් නැහැ කිසි කිලිටක් නැහැ. අර යටට මේක ගලප ගන්න ඕනේ. යට ටික තව ලස්සනට පුළුල් විස්තර කිරීම කරන්න. මෙහෙම විස්තර කරලා පෙන්නනවා. ඒ කියන්නේ යට තියෙන ටික තව ඔප්පු කරනවා. සීර සිල්ියක්. අත්ති මාතා අත්ති පිතා අත්ති ඕපාතික සත්තා කියලා පැනගුණේ. ඊට පස්සේ තමයි මේක පෙන්නන. යා තේසන්තේසන් සත්තානං තම්මි තම්මි සත්තනිකයි ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති සන්දානං පාතු බව ආයතනං පටිලාභං අයං උච්චති ජාති අයං උච්චති වික්‍රේ ජාති තේනත්. එතකොට අර ඕපපාතික වශයෙන් හෝ මවික්කේකායක එකතු වෙලා හෝ සැකසෙනා වූ මෙලව සහ පරලොව සැකසෙන සිස්තන් එක මෙලව තුල ඒ සත්තනිකයි දකින්නෝ. බ්‍රාහ්මණ කුලයයි දා දකින්නෝ. ශාස්ත්‍රීය කුලයයි දකින්නෝ. වෛශ්‍රව කුලයයි දකින්නෝ. චණ්ඩාල කුක්කුසාදී පහත් කුල දකින්නෝ. ඒතොර ඒ සත්ත්වනිකාය තුළ සත්‍යෝ බැස ගන්න හැටි මෙතන කියනවා. අතන කම් විපාක සිස්ටම් එක කතා කරා යට. පැහැදිලිද? අත්ති සුකට දුක් කරාන කම්මනා පල විපාකෝ කියන. ඒ විස්තර විග්‍රහය ඒව පැන වෙනවා. ඒ දහං කතා ටික අහන්න මම ඒව කියලා තියෙනවා. අංක 38 ඒ වගේ ඔයා 40 වගේ පැනන වෙන්නේ. අංක මට මතක නැහැ. හරිද? එතකොට මෙතන පෙන්නන්නේ ප්‍රබල කාරණා. අර ඔක්කොම කැටි කරලා දරා ගන්නුනේ මෙතෙන්. මේ ජාතික දුක්ඛ කියන දේ. ජාතික දුක්ඛ කියන්නේ අන්න අර ඒ යම් තාක් පැනවීමක් පැනවුණා නම් අර ඊට කලින් ඒ සියලු ආකාර සියලු සත්‍යයන්ගේ සියලු පැනවීම තුල සංක්ෂේප නැවත ඒ කියන්නේ පින්දයන් කොල්ල කැටි කොට පෙන්නෝ ජාතික දුක්ඛ කියන එක. අර අත්‍යයන් ලෝක පරලෝක උපාති සත්ත ආදී සියල්ල ඒ සියලු දැනීම් සම්භාරය නැවත එක පිටක් කරලා එක තැන පනවනවා. මෙන්න මෙහෙම අර සියලු මෙලෝ පරලෝවාදී සියලු පැනීම සියලු කම් විපාක න්‍යාය ලැබෙන්නේ මෙහෙමයි කියලා මේ පෙන්නලා තියෙනවා. යාති මව කුසක බැස ගන්න හැටි ඒවා විතරේක බැස ගන්නෙත් මෙහෙමයි. උපාදික දෙවියන් අතර බ්‍රහ්මයන් අතර ඒ දැන් අභිනිබ්බති කියන්නේ ඒකයි. ධානයේ සම්බුදන ධානයේ සයිතිකින් චොත වෙලා ඒකට යටත්ව ධාන බලයටටත් එයා කම් විපාකේ අභිනිබ්බති විශිෂ්ට බ්‍රහ්ම සම්පත්තියක් ලැබල අරූප සම්පත්තිය ලැබල අරූප ලෝකීපදින තේරෙනවද? මෙන්න මේ අර පල්ලෙහා දුණු දැනීම නැත් තව ඒක වෙන ආකාර ක්‍රමවේදයන් ගැන මේ කියන්නේ. හරිද? ප්‍රථමාච වික්‍රේ ජරා යා තේසං තේසං සත්තාන තම්මි තම්මි සත්තනිකායි ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්ව චත ආයිනෝ සංඛානි ඉන්දියානම් පරිපාකෝ අයම් උච්චති වික්‍රේ ජරා. කතමාච වික්‍රේ ජරා මොකද්ද මේ? මෙන්න මේ යම් දිරාපත්තන ස්වභාවය මොකද්ද? මතු පිට දිරාපත්තන ස්වභාවය කියන්නේ දිරීමක් කිලිටි වියාවක් නැනම් පවතින ස්වභාවයෙන් වෙනස් වූ ස්වරූපයකට පත්වීමක් කියන අර්ථයෙන් මේ ජරා කියනවා. ඒ ජරාවට පත් වෙන්නේ මොකද්ද? අර නියෝජනයේට පැමිණි දේ. ජාතියට පත් වූ දේ. හරි කොමද්ද ජාතියට පත් වුනේ? පංච පාදාන ස්කන්ධය ආයතන පටිලාභය. හරිද? ආයතන පටිලාභය තමයි මේ ජරා වෙන්නේ. තර මෞකසර බැසගත්ත මොහොතේ නම් අපි මිනිස් මෞකසෙන් කතා කරමු. මේ මෞකසර බැසගත්ත මොහොතේ නම් යම් දිනක මරණයටපත් වෙනවා. ඒ තාක් මොකද වෙන්නේ? ජරා. ජරාටපත් වෙනවා. එතකොට මෞකසකට බැසගෙන ජීවෙන හැම තත්පරයක් ගන්න විනාඩියක් ගන්න දවසක් අවුරුද්දක් ගන්න මෙන්න ජරාවටපත් වෙනවා. එතකොට දැන් කෙනෙක් තරුණ කෙනෙක් ඉන්න අවුරුදු 10 කතර ලස්සන තරුණ දරුවෙක්. එතකොට එයා කොච්චර ලස්සන වුණත් කොච්චර තරුණ වුණත් ඒ ජරාව තමයි අපි ලස්සනයි තරුණයි කියන්නේ. ඒතර ජරාව කියන්නේ මේ වයසට යාම නෙමෙයි. හැබැයි අපි අද කියන්නේ වයසට යාම කියලා. දැන් වයසට ගිහිලා කියන්නේ. ඒකම අවුරුදු 80 70 90 100 වෙච්ච කෙනෙක් ගැන නෙමෙයි අපි කියන්නේ. එහෙම නෙමෙයි. ජරාව කියන්නේ කෙලින්ම දරා ගන්න. ඒ හැම මොහොතකම පවතිනා වූ මේ මතු පිට ස්වභාවයේ දිරාපත්තන ස්වභාවයක් ඒ පවතින ස්වභාවයට යටත්. තේරුණා? දැන් අවුරුද්දේ දරුවා ඉපදිච්ච දරුවා යා දැන් ටික ලොකු වෙලා කියනවා මේ මොකද්ද? ජරා ජරාවට පත් වෙනවා. අර නියෝජනයේක අපගෙන මම උපසේදී මාස 6යි කියනවා, මාස 3යි කියනවා, 4යි කියනවා, 5යි කියනවා. මේ මොකද්ද මේ? ජරා බී දුක්ඛේ කතා කරන්නේ. පැහැදිලිද? එතකොට ජරා මතු අපි මුලින්ම මේ වචන එක වචනේ ඒ ඇතුළේ විස්තරය බුදුන් හස් බලනවා. එතකොට ජරා පැහැදිලිද? එන යම් වූ පවතින ස්වභාවය තවදුරටත් අනිත් ස්වභාවයකට පත්වමින් පැවැත්ම. හරි? යම් වූ ඒ කියන්නේ මේක කොහොමද නියෝජනයට ආපු ආව මරණයට ගෙවෙන හැම තප්පරයකටම කියනවා මොකද්ද? ජරාව. එතකොට අපි මේ මොහොතේ ජරාවට පත්වමින් නේද ඉන්නේ? නේද? ওই දාඩිය වැටෙනකට කියනවා හැම දෙයක්, හැම කාරණාවක්, හැම උස්මරල්ලක් පාසාම අපි ජරාවට පත්වමිනුයි ඉන්නේ. අපි කොච්චර තරුණත්, කොච්චර ශක්තිමත් වුණත්, කොච්චර දේවල් අපි තිබුණත්, කොච්චර රූප සම්පත්තියක් තිබුණත්, කොච්චර බල සම්පත්තියක් තිබුණත්, කොච්චර ප්‍රඥා සම්පත්තියක් තිබුණත්, අපේ කායික ස්වභාවය සහ මේ ජීවිත ස්වභාවය ජරාවට පත්වමින් ඉන්නේ. ඒයි අපි මේ නියෝජනේ ලැබුකු අය නිසා, ජාතිය ලැබුකු අය නිසා. යම් තැනක ජාතියක් ලැබුණම් බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයා සුද්ධාස්තලවල ඉන්න මහා සබ්‍රහ්මාදී මහා උත්තම මහා බ්‍රහ්ම රාජවරුන්ගේවා. මිනිස් ලෝකේ යම් මිනිසෙක් හෝ අවිචි මනරකදී ඉන්න දුක් පව කරපු අනන්ත පව කරපු පහත්ම පාපී සත්‍යය හොයලා හැම මොහොතකම ඉන්නේ මොකද්ද? ජරාරතවත මේ ඒ සත්‍යයට, ඒ සුද්ධාස්තලේ පිදිච්ච මහා බ්‍රහ්මයාට හොයලා අවිචිමාන අරකාදී පිටිච්ච මහාව පෞකාර සත්‍යයට හෝ වේවා. කල්ප 1000ක් තියෙනවනම් අරයට කල්ප 5000 ආශි තියෙනවනම් යම් දවසක ඒ සුද්ධාස්තලේ ඉපදුනාද, සුද්ධාස්තලේ නියෝජනය පැමිණියාද, එතෙන් පටන් මොකද්ද උඹ තියෙන්නේ? ජරා. පැහැදිලිද? මොකද්ද එන ජරාටපත් වෙන්නේ? සැකසනෝ පංච පාදංශකන්දය. ඒ සැකසනෝ ආයතන පටිලාභයක් තමයි දිරාපත්තුන් පෞතින්නේ ජරාටපත් වෙන්නේ දිරා යන්නේ.
අසල අරෝප
අරුංගය කය ඇසුරු කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ අසකනවාසේ දිව කය කියන එක ඇසුරු කරන්නේ නැහැ. එයාලා මනස විතරයි. පංච උපාදානස්කන්ධයෙන් තියෙනවා. ආයතන හය තියෙනවා. අරූපී පසෙන් මේ ආයතන හයක්. අපි මේ කතා කරන රූපපද නෙමෙයි නේ. දැන් මේ ටේබල් එක, මේ කෝප්පේ, මේ බෝතලේ, මේ කේස්, මේ ලොම් කියන ඒ රූපී පදනම නෙමෙයි. දැන් ආකාශය කියන පදනම රූපී ගොරෝසු රූපයක්. අන්නේ ගුරුසු වූ රූපේ ලැබුණා කියන අර්ථයෙන් අරූපී කියනවා. අවකාශයේ, අභ්‍යවකාශයේ ගුරුසු රූපී වදනම පණවන්න පුළුවන් මේකයි රූපේ කියලා කාටවත්. කිසිම කෙනෙකුට කියන්නේ ඒක පෙන්වන්න බෑ. පුළුවන් කාටවත් කියන අභ්‍යවකාශය මෙච්චරයි පළල කියලා කියන්න පුළුවන්. අන්නේ වගේ අසීමාන්තික රූප ස්වභාවයක් තියෙනවා. හතරක් මේ ලෝක ධාතුන් තියෙන විතර. කෙනෙකුට මනසෙන් උපදවන්න පුළුවන් ඔච්චරමයි. පංච පාදස්කන්ධයකින් උපදවන්න පුළුවන් පරම උච්චරය හතරයි තියෙන්නේ. ඔන්න අරූප සමවත් හතර. හරි.
ඒ ජාතිය හේත්‍යාතීතර කෙනෙක් මත
අනිවාර්යෙන්. ඒ ජාතිය තුන යට ආයතන හැම තියෙනවා. ඒ ආයතන හැ දෙන්නේ මේ රූපී, අපි මේ කතා කරන රූපී ස්වභාවය නේ. අපි කවුද? ආකාශය කියන රූපයක් නේ. ආකාශය කියන්නේ නිල් ආකාශය කියන්නේ නිල් අහස කියන්නේ රූපයක් නේ. නැන්න නමත් ගන්න බෑනේ. අපිට කියන්න බෑනේ අර නිල් අහස කියලා පෙන්වන්න බෑනේ. ඒතර ඕකට ඕක රූපයක් නෙවෙයිද? නම් අපි කියන ඔය ගහ, කොළක්, මල්, ගෙඩි, ගල්, වැල් කියලා ඒ වගේ ගොරෝසු රූපයක් නෙවෙයිනේ. අන්න එබදු රූපී ස්වභාවයෙන් වෙන් වූ සීමාවක් නොවන රූප ස්වභාවයක් තියෙනවා. විඥානීය කියන එකට පනවන්න පුළුවන් අද විඥානීය මේ වගේ කියලා. අරූපී හැබැයි දෙයක් තියෙනව නේද? තියෙනවා. අරූපී විශේෂම හිතන්නද හිතන්නත් මුතු වෙලා අය. අත්දැකලා බලන්න තියෙන දේවල්. අත්දැකලා ඒක තා කරන්න තියෙන. කිසිම කෙනෙකුට කියන්න බෑ මේක. ඒ කියන්නේ මේ ලෝකයේ ඒක අත්දකින් නැතුව කිසිම කෙනෙකුට ඒ නිරුක්ති බිහි කරන්න බෑ. නිරුක්ති බිහි කරත් ඔයාට මවා ගන්න බෑ ඒ කතාව. ජරා යා තේසං තේසං සත්තාන තම්මි තම්මි සත්තනිකායි. එනම් පැහැදිලිද? මිනිසා අතර මඟුවර නිකායවත්. කුරුල්ලෝ අතර, දැන් කුරුල්ලෝ කියන සත්වයෝ කොච්චර කුරුල්ලු වෙනවද? කා එක්ස් කුකුසුතව ඒ වගේ කොච්චර තියෙනවද නේ? බකමූල කියයි, උරුස කියයි, කොවුල කියයි, මේ එක එකයිනේ. මේ තමයි පක්ෂී කියන සත්වයන් අතර ඒ සත්වනිකායවයි. වටකුරුලගේයි බටකුරුලගේයි කොටකුරුලගේයි කොටකහකුරුලගේයි රතුකුරුලගේයි කොන්නකුරුලගේයි අනම්මන ලෝකයේ තුල කොච්චර ඉන්නවද? පක්ෂියා කියන සත්වයේ ඒ අතර කොච්චර නිකායවල තියෙනවද? කාක්ක කියන නිකාය. ඒතකොට කාක්කාගේ කාක් බව පිණිස ජාතිය ලැබෙනවා. ඒ ලැබුවා වූ ජාතිය අන ජරා. දිගින් දිගට එයා මරණය යම් ලැබුවා වූ පදනම තුල එයා යම් දවසක මරණයටපත් වෙනකල් ඒ අතර යම් වෙනස් වීමක් යම් දිරාපත් වෙන ස්වභාවය යම් මතුපිට සබහින් වෙනස් වීමක් පැනනොත් මේකට කියනවා ජරා කෙටියෙන්. ඊට පස්සේ බුදුරජාණන් පනවනවා ඒ ජරා කියන තැන ඇතුළ ඒ සත්ත්ව ලෝකවල ඒ සත්වයන් අතර. එතකොට අවීච මහ නරකාදී පිටිච්ච නිර්සතා. ඒ අවීච මහ නරකාදී ඔසුපත් 16ක් තියෙනවා කියලා අපි අහලා තියෙනවානේ. එතකොට ලුණුදිය ගංගාව ලෝකුම නිරේ අසිපත්‍ර වණිය මහනිරේ යකඩෙන් වටු ඉනි හාත්පස ගින්න දැල්වු මහනිරේ আদি මේ නිරී පදර මේ අභීජමා නරකාදී කියන සත්ව ලෝකේ අර ලෝකමුඛින සත්වනිකාය ලෝසැලිය පිටිච්ච භූතනිකාය අසූජමා නරකාදී අර ලුණුදිය ගංගා ඒකනිකාය අසිපත්‍ර වණිය ඒක එකනිකාය අසිපත්‍ර වණිය තියෙනා වූ ජාති ජරා ඒ කියන්නේ ජරා ස්වභාවය නෙවෙයි ලුණුදී ගංගාවේ තියෙන්නේ ලුණුදී ගංගාවේ තියෙන ජාති ජරා මරණ ස්වභාවය නෙවෙයි මහානන් නිරේදී එකිනෙකට වෙනස් ඔය විදිහට නේ අටමහා නිරේ මූලික 136ක් පැනනවා 136 කියන්නේ එකයි 136ක් එකක් තියෙනවා මේ සත්‍යය ඉන්නවා ඉනත්ෙක් එරිලා මහා ගල් පර්වත පෙළෙනවා මෙන්න මේ වගේන සත්‍යය මෙච්චර තුරුස ගල් පර්වත එහෙට මෙහෙට පෙළෙනවා මේ පොළොවට හරි එතකොට ඒ සත්වයන්ට කරන්න දෙයක් නෑ. අත් එක්ක මෙහෙම ගිල්ලී ඉන්නේ. මොකද වෙන්නේ? එහෙම වෙන්න ඒ නිකායවල් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට පෙර දිගින් ගිනි දැල් ඇවිල්ලා විතක බටහිරින් යනවා පිච්චි කියලා යනවා. උතුරෙන් එනවා දකුණෙන් එනවා උඩින් එනවා යටින් යනවා. මහා නරකාදී. ඒක. ඒතකොට අට මහා නරකාදී වල මහා රෞරවේ වෙනස්ම ස්වරූපය. රෞරවේ වෙනස් ස්වරූපය. නේ සංජීවය හොමෝ පැනෙන එක එක නිරේවල් තියෙනවා. මේ දවස් යුද කරපු සොල්දාදු. ඒ කියන්නේ යුද කරන රණ ශූරත්වයේ සටන් බිමේ යුද කරනවා තමගේ ජාතිය ආගම රට ජාතිය වෙනුවෙන් කියලා කොමනෝ අරමුණකින් තස්තවාදී තමගේ රජාජය වෙනුවෙන් තමගේ රට ජාතියක් කියලා හැඟීමෙන් එයයි උලා කරලා හරි මේවා. එයාට විරුද්ධව ධාර්මිකව සටන් යන අපේ රණ ශූර රණවීරු හරි මේවා කවුරු හරි මේවා. ISIS කියන අන්තවාදී හරි මේවා LTT කියන අන්තවාදී හරි මේවා රට ජාතික සියලු ආගම් ජාති වෙනුවෙන් යුද්ධ කරන්න යන සොල්දාදු රණවිරුවා කියන උතුම් ඒ රණවිරුවා හරිවා බුදුරජාණන් පනවනවා යුද්ධයේදී ඒ යුද මානසිකත්වයේ එකිනෙකා ඝාතනය කළ දානවනේ මේ අපේ රට ජාති ආගම් බේර ගන්න ඕන මේ අපේ මිනිස් ජනය බේර ගන්න ඕන කියලා ඒ පොදු හැඟීමෙන් හෝ වේවා යුද්ධයේදී ඒ චේතනාවෙන් තවත් එකිනෙක ඝාතනය කරනකොට එයා මැරුණා ඝාතනය කරන අවස්ථාව ඝාතන චිත්තයේ තියෙනකොට එයා මැරුණා ඒ හැම කෙනාම සරංජිත කියලා නිරේ උපදිනවා කියනවා අන සංජාති අර කම්ම විපාක චේතනාවට සමුම ඒ පැනවිල තියෙන නිරේවල් තියෙනවා ඒට අනුව නියෝජනය ලබනවා ඒ චේතනාවට සමුම එයා නියෝජනය රස ගන්න පායාස කියලා නිරයක් තියෙනවා නලුනාට නිලිය රඟපාන නිලිය සින්දු කියනයි ඒතකොට එයාල ඒ චේතනාවේ ඉබදු මානසිකත්වයකින් යුක්තව ඔහු මරුණොත් අන්න ඒ කම්මයට සමව එයා නියෝජනය ලබනවා ආයාසය කියන නිරේ නලුනා නිලියෝ ඔය ඉන්නේ ෆිල්ම් චිත්‍රපටයේ ඔය කාටුන් ෆිල්ම් හරි හදව හදන අයගේ මානසිකත්වය ඒ හදන ඒ ඉබදු ඔය IT කියන්නේ ඔය පැත්තේ ඉන්න මිනිස්සුද ඕම එඩිට් කරන ඉන්නේ ඒවම හදාගෙන ෆිල්ම් හැම වෙලාවෙම දාන්නේ එක එක අමුතුම තාක්ෂණ දේවල් යන නිෂ්පාදනය කරන්නේ එතකොට මේ වගේ අය මැරුණොත් එයාලත් ඒ නලු නිලියෝ තමයි එයාලා කම්පියුටරින් හරි හදනෝනේ කාටුන් ෆිල්ම් ඔය මොනද ෆුල් 3D නේ අනේ 3D ආදී නිර්මාණය කරන ඉබතු අය ඒ අය මේ ඉබතු චේතනාවක් තුලින් මැරුණා ඒ වගේ චේතනාවක් තුල කාලෙක මැරුණා ඒ කියන්නේ කර කර ඉන්න වෙලෙන්නේ නෙමෙයි හාසලි ඉන්නකොට හරි වේවා එයා ඉබතු මානසිකත්වයකින් මැරුණා ඉබතු මතකයක් තුල පායාසය කියන නිරේ උපදිනවා එතකොට මෙතන පෙන්නනොත් දේසන්තේසන් සත්තාන තමි සත්‍යනිකායේ මෙන්න මෙතන පෙන්නනවා මොකද්ද ජරා ඒ සත්වයන් අතර ඒ සත්ත්වනිකාය දැන් නිකාය කියන එක පැහැදිලිද ඈ චාතු මහරජගේ නානප්පතාරේ තවුසාවේ නන්දන වනය කියන වෙනම දිව්‍ය නිකායක් සුදම්මා දිව්‍ය සභාවේ වෙනම දිව්‍ය නිකායක් එහෙම මෙහෙම පැනගෙන නාන අපකර දිව්‍ය නිකායක හරිද එතකොට දැන් අපි කොහොත් අබිනිබ්බත්ති එක විශේෂ ධ්‍යානවලින් උපදින් දැන් මෛත්‍රී ධ්‍යානය උපදවන එක. අපමාන චේතෝ මුක්තිය වඩපොයි සංකිලිට්ඨාභ අපමානාභ පරිසුද්ධාභ ආදී ඒ ආභස්තර කායක දෙවියන් අතර උපදිනවා. එහෙම ඒ ආභස්තර කායක දෙවිලෝක හතරක් තියෙනවා.
පරිත්තාභ කියන ඒ දිවෙනිකාය, ඒ කියන්නේ සල්ප වශයෙන් ආලෝකයේ වඩලා මෛත්‍රී ධ්‍යානියේදී එහි උපදිනවා. ඒකයිට කියනවා පරිත්තාභ කියනවා. මෙන්න මේ සතර පරිත්තාභ අපමානාභ සංකිලිට්ඨාභ පරිසුද්ධාභ කියන මෙන්න මේ දිව්‍යනිකාය හතරක් තිබෙනවා ආභස්සර කායික සත්වයන් අතර.
ආභ කියන ආලෝකය. හොඳේ කෙලිටි සහිත ආලෝකය වඩන කෙලිටි සහිත ආභස්සර කායික දෙවියන් අතර උපදිනවා. අභිනිබ්බතිය. මම මේ කියන්නේ ඒ සත්නිකායවල් ගැන විස්තර කරන්නේ. ඒ සත්වයේ ආභස්සර කායික සත්වයේ කියුවාම ඒක සත්ව ප්‍රධාන සත්ව ඒ සත්යන් අතරත් නිකාය හතරක් තියෙනවා. මජ්ක්‍ධිම නිකාය තුන පස්සේ අනුරුද්ධ කියන සූත්‍රය ඔය බ්‍රහ්මණ අතර ගැන පැනනවා. මේ අභිනිබ්බතිය. එතකොට එතන වැසගත් ඒ ආභස්සර කායික නැමැති දෙවියාගේ ඒ යම් මොහතක නියෝජනය ලැබුවද එතනින් පස්සේ ඒ මරණයේදී මොකද තියෙන්නේ? අකණ්ඩ ජරා. එහෙනම් අපි යමු බුදුනාථගේ වචනයට. ජරා කියන ඇතුළු බුදුනාථ බලනවා. ජරා නැවත ජරා එන මොකද දිරාපත් වෙන ස්වභාවය? ජීර්ණතාව. තවදුරට ඒ කියන්නේ ජීර්ණතාව කියන්නේ දැන් ජරා දිරීම ජීර්ණතාව. ඒ කියන්නේ හොඳටම දිරලා ගිහිල ස්වභාවය. දැන් දරකඩක් තියෙනවා පොඩ්ඩක් දිරලා. නමුත් දරකඩ හොඳටම ඇල්ලුවාම ගැටලියන තරමට දිරලා අපි කියන්නේ පරිම අන්නේ වගේ ස්වභාවයක්. එතකොට යම් තරුණ කෙනෙක් ඉන්නවා එයා තමයි ජරාවටපත් වෙන්නේ. හැබැයි ජීර්ණතාව කියන්නේ සාමාන්‍ය අන්නර අපි අද කියන වයසට ගිහිලා කියලා. අන්න ඒ ස්වභාවය තමයි ජීර්ණතාව. මේ දැන් මේ තාම නෑ අවුත් ඒ වගේ ජීර්ණතාව. හරි අවුරුදු 80 70 80 90 ඒ වගේ අය. එතකොට මේ කයෙන්නේ ඇහෙන් ඔය අත් ජීර්ණතාව සමහර අය ඇස් දෙක පේන අඩු වෙන ජීර්ණතාව සමහර අය ඉන්නේ මේ තරම කණ්ණාඩි ගලවගම මීටර 10ක් පේන්නේ. දැන් දැම්මෝ ඒ ජීර්ණතාව. ඒ ආයතනේ ජීර්ණතාව වෙලා ජරාවේ ජීර්ණතාවය ලබන දැනට කණ්ණාඩි දෙක ගලවුවාම අඩි 10ක් ගහ පේන්නේ නැත්නම් ඒ ජීර්ණතාව ප්‍රකෘති ස්වභාවය නෙවෙයි. මේ මනුස්සයෙ කිලෝමීටර් 100ක් දකින්න පුළුවන් නේද? නිකන් කියන්නේ 500ක් දකින්න ඕනේ දිගට. ඒකේ වෙනස් ස්වභාවයකට පත් වෙනවා නම් ඒ මොකක්ද? ඒක තමයි ජීර්ණතාව. මේ කන් වලින් ඇහෙනවා නම් කිලෝමීටරයක් යම් ශබ්දයක් ඇහෙනවා නම් ඒ ඒ ස්වරූපයන්ගේ අර වෙනස් ස්වභාවයකට පත් වෙනවා. නෑ නෑ මොකද ඉපදීමෙන් ලැබෙන දේ නෙමෙයි. මුල් කාලේ හොඳට තියෙනවා. නමුත් පස්සේ ආදී අවුරුදු 40 50ක් යද්දී ඒක මේ පෙනීම ඇහෙන අඩු වෙනවා. එහිම අඩු වෙනවා නම් ඒකයි කියන්නේ. පෙනීම අඩු වෙනවා නම් එහිම අඩු වෙනවා නම් මෙන්න මේ ආයතන පිට ලැබෙයි තමයි ඉතින් ලැබෙන්නේ මොකද? මේ දිරන්නේ ඕකනේ. ලැබිච්ච දේ જાතිය නියෝජනයේට ආපු දේ තමයි මේ ජරා වෙන්නේ. පංච උපාදානස්කන්ධේ හරි. සැකසනවා මුලින්ම පංච උපාදානස්කන්ධේ ඊට අදාළ කම්ම විපාකයට අදාළව ලැබෙන ආයතන 6. ඒතර ආයතන 6 මෙන්න මේ අපි බොරෝසු මේ කය අසුර කරගත්ත මූලික අංග පහ ඇසකරණාසය දිව කය ගැන මූලික වශයෙන් අපි කතා කරනවා නේ. කණ්ඩිච්චං. ඒ කියන්නේ කණ්ඩිච්චං. කැඩි විදී යන ස්වභාවයක් මේ මොනෝද සාමාන්‍ය වෙයි දේවල් නේ. මොනෝද? ඔය කියන්නේ එහෙම ගමු දැනට හරිද? ඔය නිය මනුස්ස ලෝකේ දාලා කතා කරමු. අපි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ස්වභාවය දන්නේ නැහැ. දිබ්බ චක්කෝ නේද? එතකොට නිරය දන්නේත් නැහැ. එනිසා මනුස්ස ලෝකේ දාලා කතා කරොත් එනවා නේ. ඒ මොනහරි ගලගඳුනාම නියපොතු කැඩෙන්නේ කි කඩලා යනවා නේ. අපි කියන්නේ කකුල කැඩුණා, අතපය කැඩුණා, නියපොතු කැඩුණා කියලා. දැන් කණ්ඩිච්චං. අර පවතින ස්වභාවය තුන ස්වභාවයෙන්ම නියාවලියක් තියෙනවා. අන්නේ ස්වභාවය කොණ්ඩේ කැඩෙන අන්නේ කොණ්ඩේ ඔය ක්ලෝම් කැඩලා වැටෙනවා だっ කැඩෙනවා だっ කියන්න පුළුවන් ඔය හැම කුඩු කුඩු කැඩලා වැටෙන හැම වෙලේම අපිට පේන්නේ ඔය මේ හැම වෙලේම හැම කුඩු කුඩු ස්වභාවයේ ගැලේ 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 වැටෙනවා ඒක අපිට පේන්නේ නැහැ විශේෂයෙන්ම වල දරගෙන වලට අපිට දකින්න පුළුවන් කායික ස්වභාවය ගැන ආයතන පිටලාබේ මේ ඇසගන්නාසි දිව කය ගැනවත් මතක තියාගන්න ඒ ඇති දැනට හරි නොදකින කොට සහන ගිහිල්ලා ප්‍රශ්න දි කරගන්න ඒක ආදකින් කොටසෙන් දැන්ට මේ ධර්ම සැඳේ. කණ්ඩිච්ඡං පාලිච්ඡං. මේ පාලිච්ඡං කියනොත් මෙන්න මේ පැසවන ස්වභාවයක්. මොනවද? දැන් මේ අපිට මේ රස්නේ කියලා තේරෙනවා මේ උරුතේ පැසව පැස එළියට එන්නේ. මේ දාඩිය මේ ඇඳුමින් තද වෙලා කියනවා. ඒතර ඇතුලේ මේ ගතිය අධ්‍යයනයේ පැසවන ස්වභාවය. මේ පැස වළඳාඩිය එළියට එනවා, උරුම තෙල් එළියට එනවා, මල මුත්‍ර එළියට එනවා, කාපු බීපුව මේක පැසවල දැන් ආමාශය පැසවන, ආමාශය පැසවල බඩවැල්ලත් ඔක පැසවල කමකමේ අර ජීර්ණතාවයට ලක් වෙලා පාලිච්ච ওই ටික වෙලා කක්ක වෙලා බුදු මාර්ගය දැම්පතල ඔක අයින් වෙලා යන මල මුත්‍ර එළියට එනවා නේ. කාපු බීපුවේ යෝජාව අරගෙන ඒ දේවල් වලින් හොටු කෑල් ටික නැහැ, ඒ හුස්ම ක්‍රියාවලියි ටයිප් දේවල් ටික අරන් ඊට පස්සේ ඒ තෙත්තෝ දෙත්ත තියාගන්න ටික අරගෙන ඉතින් ටික හොටු විදියට අපි උදේට අයින් කරනවා. කන් වල සංකලාදුළු සතියකට දවසක් විතර අපි සමාලයට අයින් කරනවානේ. කන් කලාදුළු සමහර එක 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 සභාවයි අඩු. පාලිච්චන් වලිත්තව චතා වලිත්තව චතා. දැන් පාලිච්චන් කියන එක පැහැදිලිද? කියන්නේ වෙන මේ නොයේ පැස නොයේ කකර පැසලින් තව තියෙන අය අර මුගලන් මහරතනති කියන්නේ මම තරම් මේකයි ගැන දන්නවනේ කෙනෙක්. විසදාත මේකයට මේ යලුම් කිරීමක් මෙහෙම කරන්නේ නැහැ කියන. ඒ කියන්නේ මොගලන් මහරහතන් තරම් ඒ කියන්නේ ලේසියෙන් කෙනෙක් ඒ අසුභානුස්මතිය ධාතු මනසිකාරාදී දේවල් වඩල නැතුව එතුමයි නවසීවිතක ආදී දේවල් උඩින්ම වඩපු කෙනෙක් වෙන තේ නිසා ආහාරය පටකින් සංඥාවෙන් උඩින්ම වඩල ඇති නිසා මේක හොඳටම ගන්න දවසුණු තපමාණ බලල ඇති හැම දෙයක්. ඒක ඒ නිසා කියනවා අර තේරගතයි කියලා දැන් මොගලන් මහරහතන්. වලින්තව චතා වලින්තව කියන්නේ මෙන්න මේ චතා කියන්නේ සම සමයේ මේ වතු පිට සිවිය සහිත ස්වභාවය වලිත්ත මෙන්න මේ හැකිලියන පැලිවැටියන් ස්වභාවය වෙනවනේ. අම්මල තාත්තලගේනේ දවයිසරයක් දෙන්නේ අපේ කාගේ මේක වෙනවනේ. මෙන්න මේ ස්වභාවය වලිත්ත චතා මේ වලිත්ත චතා කියන්නේ මේ ජරා කියන ගැටල තියෙන එක විග්‍රහයක්. හැබැයි මෙහිමයි මේක මතක තියාගන්න මේ සියලු සත්වයන්ටයි මේ කියන්නේ. මේ අපිට විතරක් නෙමෙයි දැන් අපිට තියෙන වඩා වෙනස්නේ පිරටය වෙන සමහර අපේ ලෝකෙමනේ නිරේ නිරසතාවේ ප්‍රේතේ තිරසනා අපිට නෑ තේින්නේ දකින්න බෑ ස්වභාවයක් තියෙන වලිත්තෝ චත දැන් මතු පිටින් දකින්න පුළුවන් ස්වභාවය මේ සමෙහි මේ සිදී අසුම් කරගත්ත මේ වචන ටික සිළු සත්‍යයන්ට. එතකොට ආයෝ සංහාර මෙන්න මේකන සිළු සත්‍යයන්ට තියෙන ජරාව ඊළඟ එක තමයි ආයෝ සංහාර. බලන්න ආවිෂේ සංහාර කියන්නේ සංහාරය. සංහාර කියන්නේ හැම මොහොතකම ජීවත් වෙනවනම් ජීවත් වෙන හැම මොහොතකම ගෙවි යෑමක් හීන වී යෑමක් නැති වී යෑමකට පත් වෙනවා. ආයිනෝ ආවිෂේ ආවිෂේ කියලා යමක් පැන වුණාද අපි කියමු මම ජාතිය ලබනකොට කම්ම විපාකෙන් චුතුන් චුතියට අනුව පතිත වෙනකොට ඒ ලැබුවා වූ පංචපාදස්කන්ධ නියෝජනය පංචපාදස්කන්ධේ ජාති ඊට අදාළ ලැබුණු ප්‍රතිලාභය තමයි මේ ස්වરૂපයයි. අසකරණාදී දේවකයි ස්වરૂපය. මනසේ ස්වභාවය. ඒතර මේ ආයතන හැ එක්ක ඒ මොහොතේ සැකසෙන මොකද්ද? ඒකාන්ත අවශ්‍යය. කම විපාකයට ඇටත්. අපි මේ ජීවිතයේ ධාන වටල හතරින් දිබද වටල අපමණ කරනකොට මේක පොඩක් එහෙට මෙහෙට අද ගන්න පුළුවන් අඩු කර ගන්න ඕ වැඩි කර ගන්න. කැමතිද? නමුත් එහෙම ඇරෙන්න සාමාන්‍ය ස්වභාවය තුල අපිටම අවුරුදු 100ක් සාමාන්‍ය නිකන් 100ක් වරුණාතම කම්ම විපාකේ දැන 50යි. එතකොට මෙන්න මේ 50ට ජාතිය ලැබන අවස්ථාවට සමව අපිට සැකසුණු කම්ම විපාකයට සමව හැම වෙලෙම අවශ්‍ය මොකද වෙන්නේ? හීන බවට පත් වෙන සංහානි නැති වියාම හානියට පත් වීම හීන වියාමකට පත්වීම පතුනවා කුමකට සමවද? අර ජාතිය ලැබන මොහොතේ සැකසුණු කම්ම විපාකයට සමව ලැබුණු ආවශ්‍ය ප්‍රමාණය. එතකොට අපි දරුවෙන් දිහා බලන්නේ මොකද මේ සතුරු වෙන්නේ? මරණයට යන දිහා බල අපි උපන්දින පාටි දාන්නේ නැද්ද? ඈ කේක් කපන්නේ නැද්ද? එතකොට මේ මොකද්ද මේ අපි සතුටින් සමරන්නේ? මේ මරණය කරා යන ජරාව සමරනවා. ජීර්ණතාව සමරනවා. කණ්ඩිච්ඡං වාලිච්ඡං කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තෝ චත ආදී දේව සමරනවනේ. හැබැයි මේ වචන ටික මතක තියාගන්න සීල සත්‍යයන්ටයි පැනෙන්නේ. හරි ආයනෝ සංඝර මේකන සීළු දෙවියන්ට සීළු බ්‍රහ්මයන්ට පැනෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම බ්‍රහ්මරාජුන්ට පැනෙනවා. එතකොට ආයනෝ සංඝන් පැහැදිලි. ඒක තේරුණා නේ? තේරෙන එක කාරණා හරිය තමයි ඒ ඇති. එහෙනම් ඒ තේරුම් ගන්න හරියට එහෙනම් ජාතිය තුලින් ලැබිච්ච දේ තමයි මේ සංඝානුමේ. ජාතිය කියන්නේ දැන් පැහැදිලි චුතිය පෙර ජීවිතේ චුතුණා කොහේදී හරි ඒ සැකසුණාව ආශ්‍රවයට යටත නැහැ. කම්මු යට සැටත්ව සැකසුණු චිත්තයටත් අපි හරි දසගත්ත අපි දසගත්තේ මනුෂ්‍යපතේ. ඒ මනුෂ්‍යපතේ දස ගන්න තැනම ඒ කම්ම විපාකයට තමයි ඔය හද ඉන්න මේ ස්වරූප ටික ලැබිලා තියෙන්නේ. එතකොට ඒ ස්වරූප ටික ලැබෙන මොහොතෙම දැසගත මොහොතෙම ඒ දැසගත්ත කම්මයට යටත්ව අපිට ලියවිලි ඉවරයි අවශ්‍යයි. මේක කොහොමද වෙන්නේ කියලා අහන්න එපා. ඒ බුදුරුන්ගේ විෂය. කම්ම විෂය වචින්තිය. ඒක බුදුරයන් අසලට සදායන් පිළිගන්න. ඒක දිව්‍යචක් උපදවල කවදකරි චතුර්පඥාණයට අදාළ දැකගත යුතු කොටස. එතකොට ආයම සංහානේ ඉන්ද්‍රියාන පරිපාකු. ඔන්න ඕකන අපිට පැහැදිලිව පේනවා. පරිපාකු කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපිට පැහැදිලිව දකින්න මේක පරිපාකු. පරිපාකු කියන්නේ ඒකයි. දැන් අපිට අර කම් විපාකයෙන් ආයතන ලැබෙනවනේ. දැන් මේ ආයතන වලට යටත්ව දැන් මේ ඉන්ද්‍රිය කියලා දෙයක් පැනෙනවා. ඇස නැමැති ඉන්ද්‍රිය. දැන් ආයතන කියන ස්වභාවය නෙවෙයි ඉන්ද්‍රිය කියන අර්ථය. ආයතන තමයි මේක යලි යලි නිෂ්පාදනය කරන්න හැකි වෙන්නේ. හැබැයි මේ ඉන්ද්‍රිය කියන දේ ඇහැ අන්ධ වුණත් ඇස නැමැති ඉන්ද්‍රිය අපිට තියෙනවා. මේ අතපය පණ නැති වුණත් අතපය හතරම පණ නැහැ. හැබැයි මේ අතපය හතර තියෙනවනේ ඉන්ද්‍රිය. තේරුණාද? ආයතන කිව්වොත් ආයතනේ වැඩ නිෂ්පාදනය නිෂ්පාදනයේ තියෙනවනේ කන්ටිනියු. ආයතන කියන ස්වභාවය එයාට පැනවිලා තුනට ඒ ඉන්ද්‍රිය ප්‍රකෘතිය නැන්නේ මැරිලා. මෙතන ඉන්ද්‍රිය කිව්වහම ඒක ජීවත් වුණ නැතත් ඒ ඉන්ද්‍රිය අක්‍රිය වුණ සක්‍රිය වුණ ඉන්ද්‍රිය තියෙනවනේ. මේක තියෙනවා. මේක අක්‍රිය වුණොත් ඒ ආයතනේ හරහා එවෙලෙවිල ලැබෙන නිෂ්පාදනය නැහැ. කනට ශබ්ද ඇහෙන්නේ නැත්නම් ඒ ආයතනේ කියන පැනවීම එන්නේ. හැබැයි ඉන්ද්‍රිය කියන එක පදනම තියෙනවා. බහිරු අන්දේ. ඒකට මේක අයිති වෙන්න බෑ දහම. ඒතකොට මේ සියලු දෙනාට සමෝ කියනවා ඉන්ද්‍රියාන පරිපාකෝ. යම් වූ මේ ඉන්ද්‍රිය අර ලැබුණද අවශ්‍යයට සමෝ ආයම සංහානිය අවශ්‍යයට අනුව ලැබුණද ඉන්ද්‍රිය ඒ මරණයතේ හැම මොහොතකම මොකද වෙන්නේ? මරණයෙන් විනාශ වීම පිණිස මරණයෙන් අහිමි වීම පිණිස හැම මොහොතක මරණය කරා ලාම්මෙමින් වැයෙමින් පවතිනවා. ඔන්න ඔය අර්ථය ඇත්තටම ඉන්දියානු පරිපාලක කිනී කාර්තේ මෝරා යාම නෙවෙයි. මරණයෙන් අහිමි වීම පිණිස හැම මොහොතකම ඒ ඉන්ද්‍රිය ඒ මරණය කියන කරුණහා බැඳිලා නැති වී යාම හා වැය වී යාම හා විනාශ වී යාම හා බැඳී පිහිටා පවතිනවා.
අහරදන්නේ
නැහැ. ඉන්ද්‍රිය දැන ඇස ගන්නා දෙයකට උසහනේ අපි සරිතේ ඉන්ද්‍රිය කොහොමද කියන්නේ ඇහිසස්. ඔව් මූ දැන් කය කිව්වහම ඔක්කොමයි. කය කොහම බඩ ඇස කිව්වහම ඇස ඉන්ද්‍රිය වෙනම කෝණයක්. රූප පෙනීම තමයි ඇස ඇසෙන් සිදුවෙන දෙය. කණෙන් සිදුවෙන්නේ ශබ්ද ඇසීම කියන ස්වරූපය. කයේ පිහිටා සිටියට කයේ දෙන මූලික පහ. කාය ඉන්ද්‍රිය කොටසක් තමයි සම කෙස්ලෝ මිය දස්සම්වත් කියන ඒවා. ඇස කියන්නේ කයෙම පිටලා තියෙන නමුත් ඇසෙන් වෙන්නේ කය කියන කෘත්‍යය නේ. දැන් කය කුවාම දැනීම මේ පහස ලබන කෙනේ කයෙන් වෙන්නේ. මේ කෙස්ටි කැල්ලුවත් පොණ්ඩ ඇල්ලුවත් පහස ලබන කෙනේ වෙන්නේ. නමුත් මේ ඇහැල්ලුවට රූප පේන්නේ ඒක. හැබැයි ඇහැ කියන ස්වභාවය කය කියන ස්වභාවයට අයිත් කොටස ඇහැල්ලුවාම පහස දැනෙනවා. කන ඇහැල්ලුවාම නමුත් ශබ්ද ඇසීම කියන ඉන්ද්‍රිය වෙන්නේ. ඇහෙන් රූප පෙනීම කියන ඉන්ද්‍රිය වෙන්නේ. නිකම් මම මේ කියන්නේ ඒව අදාළ නැහැ මෙතෙන්ට. එයි වයි කියන්නේ. කමන්නේ ඊට පස්සේ නම් අරක හදාලා නැහැ නේද? දැන් මේ මෙච්චර කියන්න ඕන ජරාව කියන එක අතිශය පැහැදිලි වෙන්න ඕන. මොකද යම් මොහොතක මව කුසකට හරි අපේ මනුස්සලෝ කියව මව කුසට දැසගත්තද යම් දවසක මරණයේදී ඒ මිනිස් කයට යමක් සිදු වෙනවා නම් ජීවන හැම තත්පරයකම අන්න ඒක තමයි ජරාව. ඒකේ ධාඩිය දාන එකක් ජරාව. තමයි ඒකේ කුණු දූවිලක තියෙන එකක් ජරාව. මතු පිට ස්වභාවය වෙනස් වීම ජරාව. වැසිකිලි යන එකත් අයි ජරාව. මල මුත්‍ර පහ ගන්න එක ජරාව. කබ කඳුළු ගන්න එක ජරාවටයි. වමනේ ගියා නම් මොනවාද ඒක ජරාව තමයි. කොණ්ඩේ රැවෙන එක, නියපුතු වෙන එක, හැම දෙයක් කොණ්ඩේ සුදු වෙන එක හැම දෙයක් ජරාව තමයි. ඒකේ ස්වභාවය. කතමංච භික්කවේ මරණං යං තේසං තේසං සත්තාන ධම්මා ධම්මා සත්තනිකාය. චුති චවනතා බේදෝ අන්තරදාන මච්චෝ මරණං කාලකිරියා කන්දානං බේදෝ කලේපරස නික්කේපෝ ජීවිතින්ද්‍රිය සුප්පච්ඡේදු ඉදාම උච්චති භික්කවේ මරණ. මේක මඟුල් මේ නිරේ නිර්සතාගින අරූප ලෝකේ අරූපී සත්‍යයත් එක් අසංස සත්‍යයත් එක් මිනිසා සහිත සියලු සත්‍යයන්ගේ මරණ ස්වභාවය මේ පැනෙයි. සරකනහසගේ විග්‍රහය ඉතින් මේක අපිට සම්පූර්ණ විශ්වයනේ අපි අනු මනුෂ්‍යපතේට දාලා කතා කරොත් ඒක තේරෙයි. එතකොට යන්තේ සන්තේසං සත්තාන. එතකොට මේ යන් කිව්වේ එහෙනම් අන්නේ කියන්නා වූ හේත කිව්වා වූ කුමනෝ ආකාරයක ඒ සත්වය කියලා පැනවීමක් වෙද්ද නිරේ නිරිසත්වය කියලා හැම වේවා තිරසන්ගේ තිරසන් සත්වය කියලා හැම වේවා තම්මා තම්මා සත්ත නිකාය ඒ ඒ සත්ත නිකාය තුලින් තම්මා තම්මා සත්ත නිකාය ඒ ඒ සත්ත නිකාය තුලින් චුති අර මැරෙන මොහොත දෙවියෙක් පෙරේතෙක් කපි හැම නිකන්නේ කියන්නේ අන් චුත වෙලා අසංඥාත්තු චුත වෙලා මැරලා කියලාතේ ඒතර මෙතන චුති කියන්නේ ඒ ස්වභාවය චුති චවනතා චුති මේක පෙන්වනවා මේ චුතිලියාමක් වේද චුති කියන එකට චවනතා කියන චුත වෙන ස්වභාවයක් වේද චුති කියන්නේ යම් ස්වභාවයකින් එයින් වෙන්නේ යම චවනතා කියන්නේ අන්න ඒ ස්වභාවයේ පැවැත්ම මොකද මේ දුක් සත්‍යයයි සියලු වචන අයිති උපේ නිවන් ඥාන සාක්ෂාත් කරගො චුතුපපාද ඥාන සාක්ෂාත් කරගො උත්තමයන්ට විතරයි මේ දහංගතාව පරිපූර්ණ සිංහනාදයක්සේ එයාගේ වචන ටික කොහොමද කියලා දෙන්න ඕනේ එයා මේ වචන ටික බැලුව ගමන් අර ඥාන දර්ශන පරිපූර්ණ තියන අය සියලු ආකාරයෙන් මේ ලෝක ධාතු සියලු ආකාරයෙන් දක්වයි මෙන්න මෙහෙම කරද්දි මේ වචන නිකන් මැණික් වගේ ධීමන්ති වගේ ශනිකෝ නිරුක්ති පහලෙන يعني සිංහල නිරුක්ති ටික අපි එහෙම අවබෝධයක් නැති නිසා පරිපූර්ණයි පරිපූර්ණ අවබෝධයක් අපිට නැහැ ඒතට ඒ නිසා අපිට තේරුමක් නැහැ ඒ ආකාරයෙන් සියල්ල ගැන ඒකාන්ත කොට කියලා දෙන්න අන්නර හැබැයි මතක තියාගන්න මේ චුත වෙන්නේ මොකද්ද අන්නර ජාතික දුක්ඛේ තැනන පංච උපාදාන කන්දේ පහළ වීමත් ආයතන ප්‍රතිලාභයෙන් ලැබුණේ අන්නේ ලැබිච්ච දේ තමයි මේ චුතිය තේරුණාද අර ලැබිච්ච දේ ආයතන සහ ආයතන තුලින් මොකද චුත වෙන්නේ අර පහළ වෙච්ච දේ මොකද්ද පහළුනේ කන්දානම් පාතු බහව පංච උපාදාන ස්කන්ධේ පහළ වීම කොමකටද පහළුනේ ආයතන හා ලැබීමක් හා බැඳි පැවැත්මකට අන්නේ ලැබුණා වූ ආයතන පැවැත්මෙන් දැන් මොකද මේ චුතේ නාපසට අන්නර පංච උපාදාන ස්කන්ධේ ඔකේ අරිප්පත් ලැබුණේ පංච උපාදාන ස්කන්ධේ කියන්නේ මෞකසේන කල රූපේ දැකදල තියෙන පැ අර ලේකේ ඒකට පංච උපාදාන ස්කන්ධේ දැසගත්තාම කම්බු විපාකට අනුව ආයතන එහෙටල සැකසෙනවා ඒ රූප ඒ සරූප එතකොට ඒ දිගින් දිගට පැවතල ජරාවටපත් වෙලා යම් දවසක ආවිෂය නැතර නැතිලා මරණයටපත් වෙද්දි මොකද වෙන්නේ එතනින් අර ආයතනේ ඒ ටික තියලා මොකද්ද පිට වෙන්නේ නැවත පංච උපාදාන ස්කන්ධය චුත වෙනවා චුති කියන්නේ ඒක එතකොට ඒක තියලා අතනින් චුත වෙනවා චුත වෙන්නේ මොකද්ද පංච උපාදාන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද නැවත නැවත ජාජරා මරණ ලබලා දෙන මෙන්න මේ අර ආශ්‍රව සභාවයන්ට යටත් වුණු උපදිග විපක්කා කියන්නේ කම්ම විපාක වලට යටත් වූ විපාක විඳීමකට තවත් තැනකට යනවා අර සැකසුණු කම්මයකට යටත් චුතියේදී අවසාන සැකසුණු ක්‍රියාවකට යටත් මනසෙන් ආශ්‍රවයකට යටත් නැවත කොහෙද යන්නේ ආශ්‍රවයකට යටත් කොහෙද උපදින්නේ නැවත ආශ්‍රවයට අදාළු තැනකට විපාකයක් විඳින් පිළිද පෙරලා ගින්දණීකට අහු බැස ගන්න කොහේ හරි ජාජරා මරණයකට තේරුණා? ඔක තමයි මේ ලෝකේ කොහේ දුකද කියත් දුකද කියත් කොච්චර කොහේ කියත් ඔච්චර. පංච උපාදානස්කන්ධය ඕනම කන කාලෙකින් චුත වෙලා ඉවරයි තව තැනක ඔය වගේම කාලෙකින් දැසගෙන ඉවරයි. මෙහෙම කාලෙකින් චුත වුණා නම් ඔහොම කන කාලෙකින් අනිත් පැත්තට අසුරක් ගන්න කාලයක් ඇතුළත ඒ දේ විලිවරයි තමයි. අද ඔය ලෝක මිත්‍යා දෘෂ්ටියක් තියෙනනේ ඔය මහා මිත්‍යා දෘෂ්ටික හාමුදුරුවෝ කියන්නේ චුත වෙලා ගමේ පසලේ බෝධි ඉන්නවා. අහේ මේ ගේ ආසේ අර මේ කොස් දහේ හිටියා පොල් දහේ හිටියා දෙල් දහේ හිටියා මව පුස්තක දෙනකම් මව පුස්තක සනාම කාණ්ඩ රින්ගුවා පංච පාදස් ස්කන්ධයක සහ ආයතන හයක පැවැත්ම වෙන මොකුත් නැහැ එහෙම ඉන්නේ කොහෙවත් ඒ කියන්නේ එහෙම ගන්ධබ්බේ කියලා ආත්මයක් නෑ ඒ කියන්නේ එහෙම මේ සතියක් ඉඳලා ඒත් මේ හරිය මව පුස්තක දෙනේ එහෙම යන්න පුළුවන්ද මගේ වසකේ පවත්තන එන මගේ වසකේ පවත්තන පුළුවන් මේ අනාත්ම ධර්මතාව එන මගේ වසකේ පවත්තන පුළුවන් එහෙනම් මමත් එන හරි සුත වෙනවා දැන් සුත වෙලා බෙල්ල කපාගෙන හරි එහෙනම් මං කොහේ හරි බල 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 ඉඳලා හොඳම තැනකට ගිහින් හරි එහෙනම් හරි කියලා එහෙම යන පුළුවන් නම් මගේ අම්මේ මොන මිත්‍යා දෘෂ්ටික ධර්මයක්ද මොන අපරාධ මොන අපාගාමී පාප කර්මයක්ද ඒව එහෙම කියන අයත් ගන්න තුන බුදුනාථක දේශනා මහා තෙරුණාසල නේවා කියන්නේ ඕ අන්තරාභවේ කියේ ඔය කීක දේවල් කමන්නේ අපිට ඒව දාලා නැහැ මායාවේ ලෝකෙන් හදපු දේවල් බේදෝ මිදියාම මොනවද මිදියන්නේ ආයතනය සහිත ජීවිත ප්‍රයත්න මිදියන මිදියන්නේ කියන්නේ එනයක් ගහුවාම වගේද පුඩේ පුඩේ යන්නේ ඈ වාහනේ ගේල් චප්ප වෙලා යන්නේ කද එහෙම කාම විපාක විශ්ව අචින්තිය වෙයි හිතන්න එපා දකින්න තියෙන දේ චූතු මේ මේ දිවස් ධාතු උපදවගෙන දිවස් ධාතු උපයිති දේ එතකොට මොකද අහන්නේ
චූතු පාත කියන්නේ ඥානය කියන්නේ නැති
විරාගය නයි කොහොමද තරහ දකින්න පුළුවන් කියන්නේ එහෙම මේ කියන්නේ පිහිටනම හිම කන්න කාලෙක සත්‍යයතර දකින්න දෙයක් කොහෙන් හරි මැරෙනවා මැරිලා යා පතිත වෙනවා මැරෙනවා පත්ත මේක ඒ කියන්නේ මේ ලෝකේ මේ දැනුත් ඇවිල්ලා යන අපි ලක්ෂ සංඛ්‍යාත මේ අපි දැන් මේ ඒ දිවස් දවතුරු සමයදීලා ඒ කෝණේ උපද්දවන්න චතුපාඥාන කියන සංඥා ඒ ධාතු උපදවලා අපි කියමු කෙනෙක් බාහිර ලෝකයේදී ආලෝක පතුරාගෙන බලන් හිටියේ කියලා ඒ එයාට දකින්න ලැබෙනවා ඇති ඔන්න හොන් කාලේ ඒ කියන්නේ සමහර ලාට ඒ කියන්නේ මම මේ කියන්නේ යා ලෝකයක් මෙහෙම දකින්න වෙන්නේ ලෝකය ඒ ලෝකයේ දකින්නට යා ඒ ඒ ඒ සත්වයේ චුත වෙනවා කය අත්හැරනවා තව තැනක බැස ගන්නවා කූඹියෙක්ගේ ජීවිතේ මැරෙනවා මැරෙන මොහොතේ මේ කය අත්හැරන න්‍යාය ඇත්තටම මේ කම්ම විපාකේ ඔක්කොම ශනික ඥානේ ඒ කූඹියගේ අන්තිම චිත්තය කූඹියගේ අන්තිම මොකද සැකසුණු ආශ්‍රවේ හේතු සහිතව කම්ම විපාක වශයෙන් ශනිකව ඒ ඥානෙට ඔක්කොම වැටෙනවා ඒ තරම් බලවත් ඥානෙ. ඒතොර ඒ ඥානෙට වැටහිලා එයා පතිතක් වෙනවා. හේතු සහිතවම දකිනවා මේක නේ තුමේ නිකම් මෙහෙම මෙරුණා දැන්. එහෙම නෙවෙයි. මැරෙනකොට එයාගේ සැකසිච්ච ආශ්‍රවය ඒ ආශ්‍රවට දාලා දැසගත දැනත් හේතු සහිතවම ප්‍රතිඵලයේ වශයෙන් දකිනවා. හේතුවත් පසුබිමත් දකිනවා. මැරුණේ මැරුණා මේ ලෝභ මූලේ, එක දෝෂ මූලේ, එක මෝහ මූලේ, එක අලෝභ අදෝස අමෝහ මූලේ මෙන්න මෙතන සැකසෙනවා. මෙයා බිරණක් තියව. මෙයා මෙහෙමයි කියලා දකින්න පුළුවන් ඥානයක් තියෙනවා. එතකොට ඒ ඥානයට ඒ ඥානෙන් දැක්කොත් ලෝකේ, ඒ කියන්නේ ස්ථාවපස ලෝකේ දකින්නවනะ, එහෙම කෙන උටතේ මේ දහම් කතා අපිට නෙමෙයි. බේදෝ අන්තර දහම්.
මෙහිදී පැහැදිලිව දරා ගන්න චුති කියන වචනේ අර්ථය ඔබ මේ ආකාරයෙන් දරා ගන්න. චුති කියන වචනේ අර්ථය කියන්නේ වෙන්වීමක්. ඒ වෙන්වීම මරණයෙන් සිදුවෙනා වූ වෙන්වීමක්. යම් සත්ත්වනිකායක් යම් සත්ත්ව ලෝකයක නියෝජනය කරන යම් පුද්ගලයෙකුට යම් ජීවියෙකුට යම් සත්වයේ ඒ ජීවි ස්වභාවයෙන් යලි නොවන ආකාරයෙන් මෙවීමක් වේද කියන අර්ථයෙන් චුති චවනතා කියන්නේ ඒ මරණය කියන පදනම තුල යම් ආකාරයක නැවත යලි නොවන ආකාරයෙන්ම සිදුවෙන ඒ චුත වීමේ යම් සිදුවන නොඑක් ස්වභාවයක් වන්නේ වේද ඒ කියන්නේ බදු ඒ චුත වෙන්නා වූ චුත වෙන ස්වභාවයන්හි යම් ස්වરૂපයන් ඒකාකාර ස්වરૂපයන් වෙද්ද අනේ කියන අර්ථයෙන් මේ චවනතා කියන්නේ චුතවන ස්වභාවෙහිම ඒ තවත් පවතිනා වූ යම් ස්වરૂපයන් වන්නේ වේද කියන අර්ථයෙන් එතකොට ඒ වගේම බේදෝ කියන වචනේ අර්ථය ඔබ පැහැදිලිව දරා ගන්න ඒ කය සහ මනස යම් සත්ව ලෝකයක යම් ජීවියෙක් සිටනවා නම් ඒ ජීවි පැවැත්ම තුළ කය සහ මනස කියන මේ ආයතන හයේ පැවැත්ම ඒ ආයතන හය තුල පවතින්නේ කුමක්ද පංච උපාදානස්කන්ධ ස්වභාවය එහෙමනම් අන්නේ පංච උපාදානස්කන්ධ ස්වභාවයකට යලි පැවතිය නොහැකි ආකාරයෙන් මේ ආයතන හයක පැවැත්ම බිඳී යන්නේ වේද ඒ කියන්නේ මේක මේ ගොරෝසු වූ ශරීර ස්වභාවයන්ට කියන්න පුළුවන් පැහැදිලිවම ඒ කියන්නේ ගොරෝසු ආහාර පානෙන් ගිය යපෙන මනුෂ්‍ය ලෝක ආදී තිරිසං ආදී නොඑක් ස්වභාවයන් වලට පැහැදිලිවම මේ උදාහරණය ගන්න පුළුවන් එහෙමනම් මේ බේදෝ කියන එක දරා ගන්න එහෙනම් ඒ පවතින ස්වභාවය බිඳී යනවා අන්තර දහනෝ එහෙමනම් ඒ අන්තර දහන කියන එක සිරසියක්ම පැනවෙන්නේ උපපාතිකව සිදුවන ඒ ජීවි ස්වභාවයන් ඒක එල්ලේම ඒ අතුරු දහම් වීම කියන තැන පැනවෙන්නේ ඒ උපපාතිකව මනෝමය යමු මේ රූපී අරූපී අනේ තැමල තමයි මේ අතුරු දහම් වීමක් සිදුවීම සිදුවෙන්නේ ඒ වගේම මේ කෙලෙබරස නික්කේපෝ আদি ඒ පැනවීම අයිති වෙන්නේ යම් මේ ගුරුස් සෛර දරාගෙන සිටනගේ ශරීරය බැහැර කිරීමක් আদি ඒ පැනවෙන පදනම. එතකොට මේ සියල්ලම අයිති වෙන්නේ මරණ කියන පදනම සිදුවෙන ආකාරය. නොඑක ආකාර මේ සත්ත්ව ස්වභාවයන් තුල නොඑක ආකාර ජීවිත ස්වභාවයන් තුල දිවසකින් හෝ එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස් අතර දැකිය හැකි කියන පදනමේ හෝ වේවා එහෙම නැත්නම් මිනිස් හසේක්මවා ගිහිපු ඒ දිව්‍යමය ඇසට ගෝචර වෙන පදනමින් සිදුවෙන මරණ කියන පදනම මේ සියලු ලෝක සත සංනිපාතයන් තුලම සිදුවෙනා වූ මරණ සිදුවන ආකාරයයි ඒ ජීවි ස්වභාවයෙන් වෙම්මන චුතවන ආකාරයන් ගැනයි මේ තථාගතයන් වහන්සේ මෙහිදී මේ වචන තුල පෙන්වා දෙන්නේ
අන අතුරුදහන් යාම අර දිවෙනිකයි බිඳී යාම අතුරුදහන් යාමකුත් එතනම තැන වෙනවා හොඳේ දැන් අරූපී ලෝකවලයේ බින්දෙන දෙයක් තියෙනවද අරූපී සත්‍යයක් නෑ අතුරුදහන් වීමක් නෑ මොකද එයාගේ දිවිමාන අප්සරාවිය අප්සරාවිය නෑ එතන තියෙන්නේ අර අරූපය කියන සබය එතන තියෙන්නේ අතුරුදහන් වියාව. හරි එළියත් තෝන ඊ අතුරුදහන් නම් අපි කියන්නේ නේ ආලෝක අතුරුදහන් අන්නේ වගේ සබයක් තමයි අරූපී සත්‍යයන්ගේ චුතිය අතුරුදහන් වීම මොන්දේ කියලා දරාගෙන. හරි අන්තර්දහන අසඤ්ඤ සත්‍ය සංඥා විපදුණු වහ අතුරුදහන් අසඤ්ඤී ලෝකෙන් අතුරුදහන් සංඥා විපදුණු වහ අසඤ්ඤී කියන පදයෙන් ඉවරයි. අරූපී රූපී පද අරූපී පදන මෙහෙම වෙන්නේ අරූපී පදන යම් තා යම් දවසක යාගේ මේ අරූප ධාන බලයට යටත් අරූපී සමාපatti බලයට යටත් වඩපු බලයට යටත් කල්ප 20000 පැනවිලි ඉවරයි. ඒ කල්ප 20000 නෙමෙයි නේද ධාන වඩමිනින් ඉන්නේ අපි මේ හිතන්නේ පවසියෙන් නෙමෙයි ඉන්නේ අරූපි සමෝත තුලම පිළිටල ඉන්නවා. ඒ සැපේ බින්දිමින් ඉන්නේ ඒකාන්ත සැපේ. ඒකයි වෙනස. අසඤ්ඤේ එහෙම විඳින්නේ නැහැ. ඔයාලා ගොඩාක් හම්දුල පෙන්නනේ හම්දුල සහ භාවනම් මැදස්ථානවල පෙන්නනේ. ඔය සංඥානිති කරගන්න අසඤ්ඤේ ලෝකෙත්නේ උපතනේ පෙන්න සංඥානිති කරගෙන ශූන්‍යතාවය කියලා. එතකොට මේ සත්‍යය විඳින්නේ නැහැ කයින්. ඔහොම මනසෙන් විඳින්නේ නැහැ දෙයක්. ඒක මහා අපරාධයක්. මහා මුලාවක්. අරයි එහෙම නෙවෙයි. අවබෝධයෙන් මේක විඳින්නේ නැලම. ඒකාන්ත සෝයෙ විඳින්නේ නෙවෙයි. කල්ප 20000 කල්ප ලක්ෂද ඒ තීරණය වෙන්නේ බලයට අනුව ධාන බලයට අනුව සමාපatti අරූපී ඒ තා කාලේ ඒකාන්ත සුඛයකින් වාසය කරනවා. කාම සුඛයකින් නෙවෙයි. රූපී ධාන සුඛය නෙවෙයි. අර අපි මේ ජීවිතේම අත්දකින ඒ අරූප සමාපatti වල සමාය දුනහම ඒ අත්දකින සමාපatti ස්වභාවයෙන් මේ වාසය කරනවා. මොන තරම් සැපයක් ඇද්ද මේ? අන්තර දාන මච්චු මරණ. ඒක අපිට ටික අයිති නේ. ඒ කියන්නේ එන මේ මච්චු කියන්නේ මරණයම තමයි. ඒ කියන්නේ මේ ශරීරය මේ ජීවිතේ මරණයටපත් වීම කියන එකේදී වෙන නිරුක්ති නෑ. මරණය කියන්නේ දන්නුනේ මේ ජීවිතේ මරණයටපත් වීම නේද? කාල කිරියා. කාලේ ඒක එහෙමයි. මේක දැන් ගන්න එපා. මේ ලෝකේ පැනවිච්ච ඒ කාලේ පැනවිච්ච වචනයක්. මේ ජීවිතේ නැති වෙලා කියන එක. කාල කිරියා. කාලය
අවසන්
වී යනවා. කියන්නේ බුදුරජාණන්සේ ලෝකේ දහම් දේශනා කරන කාලේ මනුෂ්‍යපතේට දාලා තුණු මේ මරණය නම් කරන තව එක වචනයක් පාලි වචන මේක සුන්දර සිංහල අර්ථයක්. අපි කියන්නේ සාමාන්‍ය මොනවද මරණයට? කියනවා ඒක තමයි. නමුත් අපි කාලක්‍රියා කියන්නේ අපි සිංහලේ සාමාන්‍ය අපි වන්දනේ අපි මැරෙනවා කියන එකට මොකද්ද කියන්නේ?
අනුචිදින කාලය.
ඒක තමයි. මේක තමයි. මම කියන්නේ අපි සාමාන්‍ය කියන්නේ.
නැති වෙනවා.
අනේක.
නියම
තමයි අපේ දෙනවා අභාවයට පස්සේ ආන්න හොඳ ඒකයි. ඒතර අභාවය කියන්නේ පැවැත්ම වෙන්නේ. එහෙනම් අන්න ඒකට කියනවා කාල ක්‍රියා. යම් කාලයක් තුල ක්‍රියාත්මක වුණාද ඒකෙන් එහා වෙන වෙලාර අභාවය කියන්නේ පැවැත්ම අපි පැවැත් වූ දෙයක් විදිහකට අපි මේ ජීවිතේ මේ කය පැවැත් වූ දෙයක් ස්වરૂපයකින් අන්න ඒ ස්වභාවයෙන් එයා ඒක අවසන් කරලා. හරි යම් ජීවිත පැවැත්ම පැවැතුද ඒ ස්වභාවය අවසන් කරලා නතර කිරීම නතර වී යාම ජීවිතය අවසන් වෙලා කියන අර්ථයෙන් ওই කාල කිරියා මච්චු මරණ මිය යාම. හරි පුදුමයි මේ වචන අපිට අතරමඟ ලැහිලා නේ සිංහල භාෂාවට ලැහිලා නේ. අපි කියන්නේ ඉතින් මිය යාම මරණයට පත් වීම භායයට පත් වෙලා කියන අන්න ඒ වගේ මනුස්ස ලෝකයේ අපේ වචනකින් ගලප ගන්න ඕනේ මේ මච්චු මරණ සහ කාල ක්‍රියා කියන එක මේ අභාගයට පත් වෙලා කියන්නේ. ඒ කියන්නේ මනුස්ස ලෝකේ ගෙවපු කාලය අවසන් වෙලා. එයා නික්මිලා ගිහින් වෙන් වෙලා සමවර්ගෙ. අන්න ඒ වගේ. එතකොට මේ විදිහට අමුතු වචන ඕනේ නැහැ. ඔය තියෙන ඉන්නේ නරාල. කන්දානම් වේදු. මේක නම් සීල සත්‍යයන්ට අයිති. කන්දාන වේදු. අරමංග වේ උද. ಜಾති කියන තැනම මොකද්ද ලැබුණේ? කන්දානම් පාතු බව උනේ. දැන් මෙතන මොකද්ද උනේ? කන්දානම් වේදු. අර ලැබුණා වූ පංච පාදස්කන්ධේ බිඳී ගිහින්. බිනිලි බේතු සිනිලා බිනිලා බිනින්නේ ඇයි නෑ බිනින්නේ ඇයි කන්දානම් බේදෝ හේතුවක් තියෙනවා කලේබරසනික්කේපෝ කියන්නේ මොකද්ද
කන්ද
කලේබර ඔව් කලේබරසනික්කේ ඒ කියන්නේ ජීවිතේ ඒ කියන්නේ අර පංච පාදස්කන්ධයේ සිඳුනහම පංච පාදස්කන්ධෙ මිදලා ආයෙ ඉවත් වුණාම එතන මොකද
තියෙන්නේ?
මලකන්ද. අන්න ඒකට කියනවා කලේ බරස්ස මල සිරු මුත ශරීරේ නික්කේ අපේක්ෂාවකින් දරුව ඉවතර දැමීමක්. කලේ බරස්ස නික්කේ පෝ කියන්නේ ඒකයි. මේ මේ මුතු ශරීරයගේ අපේක්ෂාවකින් තොරව කිසිම හැඟීමක් නැහැ. ආයෙත් එකකින් බලාපොරොත්තු වෙන එක ඉඳලා දරකඩකටවත් ආයෙත් අම්මා තාත්තා නැගිටලයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. දානවා ඇතහැර දැමීමකට ඒ කියන පදනමක් නේද? මෙන්න මේකට කියනවා මර නිර්පුදුමයිනේ. මේක ඇයි මෙච්චර බුදුරජාණන් ශ්‍රී විස්තර කරේ? ඈ ඇයි අපි මේ මිනිස්සේ මරණාම අනන්නේ මෙච්චර? අම්මා තාත්තා නර ඇයි මේ මෙච්චර අනන්නේ? අන්න ඒ නිසා මෙච්චර මේ වචන ටිකක් කියන්නේ අඳුනා දෙන්නේ. ඒ කියන්නේ මරුණා කියලා තේරුම් ගන්න බැරුව එදිනේ අද කාලේ ඒ තරම් අපේ මන්ද බුද්ධිකේ තියෙන්නේ මේ සමාජ මිනිස්සු.
බුදුරජාණන් මෙච්චර මේ මරණය ගැන විස්තර කරනවා. අය ඇවිදීමක් නැහැ. ඒ කඳේ මර තියෙනවා. හැබැයි අපේක්ෂාවකින් තොරව විසිකල දානවා. පැත්තකට දානවා. ගින්නට හරි දානවා. වලල්ලා හරි දානවා. කඳ බර බඩ ටික තියෙනවා එච්චර. මල කඳ තියෙනවා. අනේකට කියන කලේ බරස නිකපු ඊට කලින් කියන්නේ ඒකයි. කන්දාන බේදු. පංචපාදස්කන්ධේ මිදී කියන පස්සේ ශරීරයේ තියෙනවා අන්න ඒක අපේක්ෂාවකින් තොරව පැත්තකට දැමීමක් වේද. ජීවිතින්ද්‍රියස්සු උපච්ඡේදි. ජීවිතින්ද්‍රියස්සු ජීවිතින්ද්‍රියස්ස උපපච්ඡේදි. එහෙම පාලිම කියන තියෙනවා. ජීවිතින්ද්‍රිය කියලා දෙයක් තියුණා නම් මේ මිනිස්යාගේ ආශය පවතින ජීවිතින්ද්‍රිය කියලා කියන්නේ විඥානයේ සහිත පංචපාදස්කන්ධය මේ අපේ කය අසුරු කරගෙන පවතින එහෙම දෙයක් තියෙනවා. හරි ඕක දකින්න බලන්න. අමහල දිවිනිකයි සතරෙනි ධ්‍යාන සම්බන්ධයෙන් දාන පුළුවන් ඥාන දර්ශන ගොඩාක් කියන්නේ මේ අපේ බුදුරජාණන් සාමාන්‍ය බල සූත්‍රෙදි අජාසතරතුමාට කියන අන්න එතෙන්දී ජීවිතේන්ද්‍රිය දකින්න පුළුවන්. ජීවිතේන්ද්‍රිය පවතින හැටි බුදුරජාණන් කියනවා මේ ඔය ලස්සන වෛරෝධියදි මැණික් කලක මැද තියෙනවනේ අසු. නූල අන්නේ මැණිකක් අතරනම් දකින්නවාගේ එහෙ පැතර මේ පැතර හරවහරව දකින්නවාගේ මේ විඥානයේ පවතින පංචකාමස්කන්ධේ පවතින අන්න ඒක දකින්න පුළුවන්. ජීවිතේන්ද්‍රියස් උපච්ඡේදු අන්න ඒ ජීවිතේන්ද්‍රිය අර මැණිකල් සිඳිලගේ. මේ මැණිකලේ දෙන අර මද ජීවිතේන්ද්‍රිය කියන විඥාන ඒ පංචබලස්කන්ධේ පිහිටලා තියෙන ඒ අසුරු කරන ඒ ජීවිතේන්ද්‍රිය කියන ස්වභාවය මොකක්ද කියලා හඳපම් මේක භෞතික හොයන්න බෑ. ඒකාන්ත දිබ්බචක් ඕන. මෙන්න මේක සිඳී ගිහින්. හැබැයි කය තියෙනවා. ඒක මොකද වෙලා තියෙන්නේ? සිඳී ගිහින්. භෞතික නොවන දෙයක්. ජීවිතේන්ද්‍රියස්තු පච්චේලු. මේ ජීවිතේන්ද්‍රිය කියන ඒ ඉන්ද්‍රියක් තියෙනවා. අන්න ඒ ඉන්ද්‍රිය සිඳී ගිහින් නේද? කොම කොම කියන්නේ සිංහලෙන් මොකද්ද? සම්පූර්ණ මොකද නින්ද්‍රා තත්වයකට පත්වීමක් නේ. අතම වෙන පචිනින් කියන්නේ. එතකොට ඒ කොමා කියන තත්වය නින්ද්‍රා තත්වයට පත් වෙනවා. හැබැයි එයාගේ ජීවිත ඉන්ද්‍රිය තියෙනවා. අනිත් කිසි දෙයක් නැහැ. ජීවිත ඉන්ද්‍රිය තියෙන හොස්මරල්ලක් වැටෙනවා. ජීවිත ඉන්ද්‍රිය තියෙනවා.
හෙල්ඩ්
ගියස් තමයි. වැඩ වැඩ හර්දස්තු වැඩ අඩු ප්‍රමාණයක් වෙන්නේ නේ.
හොඳට වැඩ මොලේ අර අපි බලන ඒවා වැඩ නැහැ. චෙක් කරනවානේ. එතකොට මොලේ නැහැ.
එතකොට ඒ කියන්නේ හදවත සාමාන්‍ය මිනිහෙක්ගේම වැඩ නැහැ
නේ. සාමාන්‍ය
50. බීට් එක 50ට වගේ.
සාමාන්‍ය විදිහට වැඩ
කරනවා.
හොල්ඩ් යනවා. ටෙස්ටිං වලින් කියන්නේ එහෙමයි තමයි. ඒක මරණය කරනවා. මේ වැඩ.
ඒ කියන්නේ මේ ආයතන පහෙන් ඔය ඔක්කොම සිඳුනා. මේ ජීවිතේන්ද්‍රිය කියලා දෙයක් තියෙන මනස පිහිටලා තියෙන. ඔන්නේ මනස පිහිටලා තියෙන. ඔය ජීවිතේන්ද්‍රිය වැඩ කරනවා නම් තියෙනවන්න එයා ඒ තාක්ෂණ හදවත ගැහෙනවා. ඔය හදවත කියන එක ගැහෙනවනම් ඒතන ජීවිතේන්ද්‍රිය කියන එක ඒකාන්තයෙන් තියෙන. එතන ජීවිතේන්ද්‍රියක් කියලා දෙයක් තියෙනවා නම් තාම පංචපාදස්කන්ධේ සිඳිලා නැහැ. ඕක තමයි අනිත් පැත්තට එන්නේ. කලල මනුස්ස ලෝකේ නතර කතා කරු කලලේ කියන්නේ ඔය අද තියෙන ආයතන පහ සහිත මනස සහිත ඔය ගුරුසු අම්මගේ තාත්තගේ චුක්ඩිමල් ලේකටි තමයි ඔය ලොකු වෙලා තියෙන්නේ නේ. එතකොට ඒකට බැසගන්නේ ඔන්න ඔය ජීවිත ඉන්ද්‍රිය ජීවිත ස්වභාවයේ දී දුන්නේ කවුද? ජීවිතේ ඉන්ද්‍රියට අයිති කොටස දුන්නේ අම්මා තාත්තා. ඒක තමයි මුලින්ම ශුක්‍රණින් වලින් යන්නේ. ඒ ජීවිත ඉන්ද්‍රිය අර ඒ තුල පිළිහින්න කලල කැටිත්. එතකොට ඒ ජීවිත ඉන්ද්‍රිය, ඒ ඉන්ද්‍රිය දෙනවා ජීවිතය පැනවෙන්නේ අනර පංච පාදස්කන්ධය ඔබට දැසගත්තාම. අන්න ඒක එතකොට ඒකට ජීවිත ඉන්ද්‍රිය කියලා කියනවා. මේ ජීවිතේ පවතන ප්‍රධාන ඉන්ද්‍රිය කියන්නේ ගලේ ගහුවා මැරෙන්නේ නැහැ කියලා කියන්නේ. ඔන්න ඕක කියන්නේ පුණ්‍ය ශක්තියට අනුව ඒක තැක දෙන්නේ. එතකොට එයාගේ කියන්නේ මොන ගලේ ගහුවා මැරෙන්නේ නැහැ කියන්නේ ගලේ ගහුවා මිනිහ කකුල් දෙක අල්ල මොකද වෙන්නේ? අතපය ඔක්කොම කැඩලා ගියා. ওই ජීවිත ඉන්ද්‍රිය කියන දේ තියෙනකම් මැරෙන්නේ නැහැ කියන එකයි කියන්නේ නිකන් ওই කියන කතාවක්. හරි? ඒ කියන්නේ කොමා කියන තත්ත්වය හැදුනා. ජීවිත ඉන්ද්‍රිය පවතින තාක් එයා මැරෙලා නැහැ කියන තැනයි ඉන්නේ. අවසනාවක මහත. එතකොට අසංඤ්ඤ සත්‍යයත් උහමයි. ජීවිත ඉන්ද්‍රිය තියෙනවා. ඒ කියන්නේ මේකයි නෙමෙයි නමුත් ওই වගේ ස්වභාවයක්. ජීවිත ඉන්ද්‍රිය තියෙනවා. මොකටද ඉඳලානේ? අර කොමා ස්වභාවය තමයි. නිකන් මං කියන්නේ බොහොම සමයි කියලා. අසංඤ්ඤ සත්‍යංගේ ලෝකේ. සංඥා විකුදුනවහ ආයතනෙන් පැනෙන. එතනින් චුත්ත පෙනවා. ඕකේ. ඒ කියන්නේ සංඥා දැන් ඔයාලගේ මොලේ වැඩ කරපුවාම එයා හරින විජාතනවා කියලා කියන්නේ ඒ වගේ තමයි අහෙත්. ජීවිත ඉන්ද්‍රිය විතරයි අසංඤ්ඤ සත්‍යංගේ ජීවිත ඉන්ද්‍රිය සහිත ඒ ස්වභාවය තුන ආයතන හය කියන රූපය කියන පදෙම තුන මේ අසකරණාසී දිව කය කියන පදෙම කිසිම සංඥාවක් ඇසුරු කරන්නේ නැහැ. මනසෙන් අතීතය ඇසුරු කරන්නේත් නැහැ, අනාගතය ඇසුරු කරන්නේත් නැහැ. වර්තමානයේ සංඥාවක් තියෙනවා. ඒ සංඥා විකමක සංඥාවක් සංඥා නැහැ කියන හඳුනාගන්නේ. කිසිම දෙයක් හඳුනාගන්නේ නැහැ කියන හඳුනාගැනීම තුළ ඉන්නවා. හඳුනාගත්ත වහ එයා චුතෝනෙ තනිය අසංඤ්ඤ සත්‍යංගේ චුතිය මන්නිකන් කිවි. හරිද? ඉච්චර අදාළ නැහැ නේ. එතකොට ජීවිතේන්ද්‍රිය සුප්පච්ඡේදෝ කියන්නේ ඕක තමයි. අන්නර බුදුරැස කියන්නේ සතරේ නිදයන්ට සමීච්ච කෙනෙක් නැවත නැවතම අප්‍රමාණ කොට වැඩි උන්නෝග දකින්න පුළුවන් කියන ජීවිතේන්ද්‍රිය. මේ හතරම හඳි ගන්නවා කියන්නේ ඔන්නෝ ජීවිතේන්ද්‍රිය කියන පදරමට හානියක් කරනවා. එයා එතකොට අතපය හතර තියෙනවා. කටවල් විකෘති, ඇස් විකෘති, ඔක්කොම් විකෘති, අතපය විකෘති රට කරන් අත උස්සන්නකෝ කකුල මෙහෙම වෙන්නේ, කකුල උස්සන්නකෝ අත් මෙහෙම වෙන්නේ, ඔක තේවිලි. ඔන්න ජීවිතේන්ද්‍ර විකෘති වලින් ගහන පාරක් තියෙනවා. යම් නියෝජනයකට පැමිණියා දේ මොකක්නම් මරණයට ජීවෙන හැම මොහොතකම අපි වෙන්නේ ජරාව. මේ තියෙන ජරාව හැම මොහොතකම බලන්න. ධාර්ය දාන එක, මේ උරුම තෙල් ඇක්කෙන එක, මේ හැම දෙයක් මල මුත්‍ර පිට කරන එක ජරාව. යම් මොහොතක ලැබුණා වුනේ එහෙම ජරාවටපත් වෙන්නේ යම් දවසක ජරාවේ අන්තිම මොහොත. ඒ ජරාවටපත් වෙන්නේ තිබු. ඒ කය, ඒ ජීවිතේ, ඒ පැවැත්මේ, ඒ නිකායේ වෙන් වෙනවා. අර ලැබුණා පංචපාදස්තන් තෙන්නේ බැහැර වෙනවා නම් අදී පැන වෙන පැනවීම තුලට එනවා නම් ඒක තමයි මරණය කියන්නේ. ඔය දැන් ජාතිපි දුක්ඛ, ජාතිපි දුක්ඛ කියලා කතා කරන්නේ. එතකොට ජාතිපි දුක්ඛ කියන්නේ මොකද්ද දැන් මේ? හරි, අර ටික කිව්වා කන්දානම් පාතු බාවෝ ආයතනන පටිලාගු. හරි, දැන් මොකද්ද ඔයාලගේ තේරුගත මොකද්ද ඔබේ තියෙන දුක ඉතින්? ඈ කියන්න කියන්න. දැන් මොකද ඔබේ තියෙන දුක? දැන් කෑ කන්න ඕනනේ, බොන්න ඕනනේ, ඇඟ උල්ලන අහන්න ඕනනේ, එදිරික හොදන්න ඕනනේ, දැසිකලි යන්න ඕන, මල මුත්‍ර කරන්න ඕනනේ, තව තව එක එක දේවල් තියෙන තෘප්තිමත් කර ගන්න ඕන නැත් දේවල් මේ ඇඳුම් පැළඳුම් හොදන්න ඕන, කය සීතලෙදි පොරවන්න ඕන, අතුපතු ගන්න ඕන, දැසිකලි ගියාම හොදන්න ඕන, පසපැත්ත හොද ගන්න ඕන, ඊට පස්සේ දැසිකලි අසෝදරෙන්න ඕන, ලයිට් දාන්න ඕන, ලයිට් බිල් ගෙවන්න ඕන, බල්බ් පිච්චෙනවා, බල්බ් දාන්න ඕන, කය එක එක හැදේවල් හැදෙනවා, පිළිකාවක් හැදෙන්න පුළුවන්, එක එක රෝග ආබාධ හැදෙනවා, ඒවා සුව කරන්න ඕන, බෙහෙත් බොන්න ඕන, ඈ කඳ කෙලින් කරන් ඉන්න ඕන, හාන්සි කරවන්න ඕන, හාන්සිලා වෙන්නත් බෑ, නැගිටින්නත් ඕන. මේ මොකද්ද මේ? ජාති දුක. වෙන මොකුත් නෙමෙයි, ජාතිපි දුක්ඛ. දැන් ඉපදීම දුක්තුමුත් ඕක ගන්න බෑ. ඒ සත්‍යයන් අතර ඒ සත්‍යයන් උරුමුණු නියෝජනයකට උරුම වුණු ඒ නියෝජනයට ඒ ආකාරයෙන් උරුමුණු දුක්ඛිත ස්වභාවය වෙනස්. දැන් මරණ අපි දුක්ඛම ආර කලින් කියලා නතර කරේ. මේ දුක කියන එකේ අර්ථය මෙහෙමයි කියලා එතනින් එහාට ගියේ නෑ නේද? එතකොට තේරුණා ජාතිපි දුකෝකේ. හරි, ඒ ජාතිපි දුකේම බුදුරජාණන් උතරින් නතර කරේ නෑ. බුදුරජාණන් ජාතිපි දුක්ඛ කියන පදනම තවදුරටත් විස්තර කිරීමක් තමයි. මොකද්ද? ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛ ආදී පැනවෙන විග්‍රහයි. එතනින් එහාට තව මානසික දුක් ටිකුත් විස්තර කරනවා. ශෝක, පරිදේව, දුක්ඛ, දොම්නස්ස, උපායාස ආදී පැනවීම. යම් පිච්චංගල වෙත්තම් දුක්ඛ මේව මේ කයට නෙවෙන්නේ දැනේ කයට දැන් ටික ඔන්න මොලේ කියනවා මනසට දැන් ටික අර අර ලැබුණාව මානසික භාව විස්තරය වුණා කියනවා එයා අර විස්තරය එතකොට එහෙමනම් දරාගන්න ඒ විස්තර ලොකුවට කියන්න කලින් ඔය සියලු විස්තරේ මුල මොකද්ද ජාතිපි දුක්ඛ ජාතිය නියෝජනේ ඇති කල්ලිම ලැබෙන පීඩාව මෙහෙස කටයුතු කළ යුතු සියලු දේවල් වලට කියනවා දුක්ඛ එතකොට හොඳම රස අයිස්ක්‍රීම් එකක් කන එකත් මොකද හොඳම කිරිපැණි කියලා කන ඒ හොඳම කිරිපැණි කෑමත් මොකද කෙනෙක් කෙනෙක් මේ ලෝකේ තියෙන හොඳම හෝටල් එකේ හොඳම විදිහ ආහාර වේලක් ගන්න ඒ තියා ඒ රසවත්ම ප්‍රණීතම ආහාර වේල ගත්තත් ඇත්තට මෙතන තියෙන්නේ මොකද්ද ඒ කියන්නේ කොහොමද දුක කියලා කියන්නේ ඇයි එහෙම කියන්නේ හැපෙන්නේ
ඇති වෙනවා ඒක
දුකක් තියෙනවා කාල බඩගුණා මට නම් නෑ කාල බඩපිරලා හොඳට ඔය කොහේ හරි ගිහිල්ලා ලස්සන්ට කොහේ හරි හොඳ වාහන කොහේ හරි ගිහිල්ලා ඉන්න තුන මට නම් එන සැපයි කොයිත් දාන්න
කෙනේ
ඒක තමයි කියන්නේ කොච්චර කෑවත් කොච්චර රසවත් කෑවත් ඒ කෑම වේල නැවත අපිට බඩගින්නක් උපදින්නේ නැද්ද? ඒ කාපු දේ අසූචි ටික කක්ක ටික අයින් කරන්න ඕනේ නැද්ද? එහෙනම් මේ හැම සැපයක් තියෙනවා මේ ජාති දුක තුල මේ ජාති දුක්ඛය කියන තුල අර වේදනාව නෙවෙයි මේ කතා කරන්නේ සැප වින්දනේ නෙවෙයි දුක් වින්දනේ නෙවෙයි මේ කියන්නේ මේ සැප වින්දනේටත් උරුම දුක් වින්දනේටත් උරුම ඒ සැප දුක් වින්දනේ සියලු විදීම කියන කෝණේ සියලු විදීම ලැබෙද්දී ඒ සියලු විඳීම් ලබා ගන්න සත්‍යයකට උරුම වෙන ඒව පවත්ව ගන්න වෙනුවෙන් ඒවල් ඒ සැප විඳින්දි ඒ සැපය තුළ පවතින ආදීනව ටිකක් තමයි මේ කතා කරන්නේ යම් දෙවියෙකු හෝ මිනිසෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ඒවා එතන තියෙන කතාව දැන් බ්‍රාහ්ම ලෝක වල මෙහෙම පීඩා නැහැනේ බඩගිනි හැදෙනවා කියන එකක් තියෙනවා නැහැ එහෙම ගන්න නැහැ ඒගොල්ලෝ ධානය ආහාරය කරගෙන මනෝ සම්පස්සජ ආහාරය මේ පස්සාහාර වේදනාහාරේ ඒගොල්ලෝ බ්‍රාහ්මණ කෝල. හරි එතකොට ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නැහැ. හරිද? ඒත් අපි මේ කියන අපිට තියෙන ගොරෝසු මේ ලාමක සැපේට මේ හිතන අනන්ත සැපේ. ඒ සැපේම ආහාරය කරගෙන ජීවත් වෙනවානේ. ඊතිබක්කා භවිස්සා. එහෙමත් තියෙනවා. සත්වයේ ප්‍රීතිය තමයි යාගේ ආහාරය. දෙවන ධ්‍යානෙ සමාදිනවා ප්‍රීතිය බහුල කරන ප්‍රීතිය තමයි යාගේ ආහාරය වෙන්නේ. ප්‍රීතියට සමාදින තාක් ඒ ආහාර වෙන්නේ නැහැ. යාට නැවත නැවත ඒකිනේ. එතකොට එහෙමනම් ඒ ලෝකයන්ගේ ස්වභාවය තුළ මෙන්න මේ යම් නියෝජනයක් ලැබනොද ඒ නියෝජනයට අදාළව ඒක දිගින් දිගට පවත්වා ගන්න ගත යුතු කල යුතු යමක් වේද? යම් ආකාරකින් ධානයට සම්බන්ධින්ද තියෙනවද? ඒ ලැබුවා ආයතන පවත්වා ගන්න වෙනවද? හරි මෙන්න මේක තමයි ජාතිපි දුක්ඛ. ඒ ජාතිපි දුක්ඛය තුළ ඒ ලැබුවා වූ මොහොතින් යම් මොහොතක මරණය තෙ චුත වෙන තෙ අතුරුදහන් වෙල යන තෙ ඒ අතරතුර ඒ ස්වභාවය පවත්වන්න වේද මේ සියල්ලට එක වචනයක කියන ජාතිපි දුක ජාති ඇතිකල්හිම නේද නියෝජන ඇතිකල්හිම නේද දිරාපත් වෙන දෙයක් තියෙන්නේ මේ පැසවන්න දෙයක් තියෙන්නේ කබ කඳුළු හොට සෙමසක් වයින් කරන්න තියෙන්නේ කොච්චර රස ආහාර පාන කෑවත් කොච්චර හොඳ ඇඳුම් ඇඳලා හිටියත් කොච්චර යහුද ආනමාන තිබුණත් ඒ ආනමානයේ ඩීසල් පෙට්‍රල් ටික ගහන ඒ ටයර් ගෙවෙන ටයර් දාන්න ඕනේ. ඒ ආදි වශයෙන් ඒ ආශ්වාදේ ඒ ලබන සැනසෙල්ල තුල අස්වසෙල්ල තුල නමුත් බහුල ආදීනව ටික පවතින සත්‍යෝම අන්‍ය සභාවකටපත් වීමක ඒ ආශ්වාදයෙන් ඒ ලබන අස්වසෙල්ලේ ලබන සැනසෙල්ලේ ඒක අන්‍ය සභාවකටපත් වීමකුත් තේරවනේ. අන්න ඒ අන්‍ය සභාවකටපත් වෙන එක අපි ලබන සැනසෙල්ල සතුට සැපය තුල ලබන ඒ සතුටත් සැපයත් සහ ඒ ලැබෙන්නේ ඒ සතුට සැපයෙන් වෙනුණු අන්‍ය ස්වභාවයකටපත් වෙන ස්වභාවයක් මේ දෙකටම කියනවා දුක්ඛ කියලා. මේ දෙකම දුක. ආදීනව තුනක් දුක. අස්සසිල්ල තුන දුක. යමක් කරද්දී යමකින් යම් සැනසෙල්ලක් අස්සසිල්ලක් ලැබනවද? ඒක තීනක දුකක් මේ විග්‍රහය. ඇයි ඒක තියාගෙන පවත්වන්න බැරි? ඒක නැතිනු වි ආරක්ෂා කරනකොට පවත්වන්නාදී මහා පැනීමක් තියෙනවනේ. නේද? එන එක තමයි අපි නියපොතු තියනවා නියපොතු ටික කපන්න ඕනනේ. එතකොට මේක රැක ගන්න ඕනේ. දෙයක් අල්ලාදුන පරිසමට අල්ලන්නේ මොකද? උල් කීරක් බහින්නේ. නේ එහෙම වුණොත් නඩත්තු කරන්න තුවාල නොබෙහෙත් දාන්නේ. කොච්චරදනේ නේද? ඇඳුම් තියෙනවා, ඇඳුම් හරි අඳිනවා, ඇඳුම් බලන කෝ දන්නවනේ. එතකොට මේක තමයි මේ ජාතිපි දුකේ තියෙන කාරණා. ජාතිපි දුක්ඛ නියෝජනක පැමිණීම දුකක් කියලා බලවන්නේ ඒකයි. තේරුණාද දැන්? එහෙනම් කොච්චර මොන නියෝජනයට කියන්නද? එතන තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ කියන අර්ථයෙන් දුක. නැතු අර දුක, අර මින්දනේ අර්ථයෙන් දුක කියන්නේ එපා. එහෙම වුණොත් බුදු රූපේ ධර්මයට අසාධාරණයි කියලා එනවා. මින්දනේ අර්ථයෙන් දුක කියනවා. සැපවින්ද දුක්වින්ද එතන තියෙන්නේ මේ ජාතිපි කියන දුකට යටත්. ඒ නිසා බුදු රූපේන දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතා. මේ ලෝකයේ දුක මතයි කියනෝ පිළිහෙලා තියෙනවා. සැප දුක් උපේක්ෂා විඳින ලෝකයේ මින්දනේ කතා කරුවා. මේ සියලු විඳීම් ලබන ලෝකයේ පිළිහෙලා තියෙන දුක මත කියනවා. හරි නේද? ඒකයි. කොච්චර හොඳට දේවල් තුනක් කොච්චර බ්‍රහ්ම ලෝක විමාන තුනක් එයා එතනින් මෙම්මල යන වෙනවනේ. මරණ පිතුක්කේ එයාට ලැබෙනවා. ජරා පිතුක්කේ ලැබෙන ආයුෂය කොච්චර තුනක් පිරීලා යනවා. මේ කල්ප ලක්ෂය කිව්වත් බ්‍රහ්ම ලෝකයේ ආයුෂය ඒ කල්ප ලක්ෂෙත් හැම තප්පරයකම ගෙවෙනවා. යම් දවසක එයා එතනින් චුත වෙන වෙනවා. අnder අතුරුදහන් වෙන වෙනවා. නේ? ඒ නිසා කොච්චර සැපවින්ද ඉඳින බ්‍රහ්ම ලෝකික හොයවා. කොච්චර දුක්ඛිත ආත්මයක් වෙන නිරේක හොයවා. ඒ ජීවිත ප්‍රවැත්ම තියෙන්නේ ජාතික දුක්ඛයක් විතරයි. ඒ කියන්නේ අනන්ත අප්‍රමාණ දුකක් හෝ අනන්ත අප්‍රමාණ සැපයක් වෙන්න පුළුවන්. නමුත් දුක කියන දේ තුළ ඇයි මේ දුක වෙන්නේ? කම්ම විපාක වලට යටත් පවතින අනාත්ම ධර්මතාවයකට යටත් සසරේ සැරිසරුන්නේ පවතින විටක සුගතියක සැප විපාක, විටක දුගතියක දුක් විපාක. මොන කවුරු හරි කියන අඛණ්ඩව සැප විපාක විතරයි ලැබෙන්නේ කියලා ප්‍රශ්නයක් නෑ. මේ එහෙම හිතනවා ඒ බෑ. ඇයි ඒ ලැබුණා වූ ජීවිතේ පවත්වන්න, නඩත්තු කරන්න, ආරක්ෂා කරගන්න, කන්න කොන්න, කාපු පිටි කරලා හැකිලියන්න ඕන, මල මුත්‍ර කරන්න ඕන. දැන් ඇහැ දේන ඇහැ පිනවන්න ඕන, කන දිනව කන පිනවන්න ඕන, ඒ වෙනුන දෙයක් කරන්න ඕන. එහෙනම් ඒව නඩත්තු කරගන්න, ඒව නියෝජනය ලබන්න කටයුතු කරන්න තියෙනවා. අන්න ඒක දුක නේ. දැන් ඇයි දිවි ලෝකවල දුකක් තියෙන කියන්නේ? ඇයි එහෙ ඔය කියන දුක් නැන්නේ? එහෙ දෙන්නේ සතුට. හැබැයි ඒ දෙවියන්ටත් තියෙනවා සතපේ නිදා ගන්න තියෙනවා නේ, ආහාර පාන ගන්න ඕන, එක එක පදනම් තියෙනවා. මොකෝ එක තැන ඉන්නේ නේ, ඇවිදින්න යන්න ඕන, හිටගෙන ඉන්න ඕන, වැඩ කියන්නේ ශ්‍රීදා කරන්න. ඒ දෙවියන්ටත් තියෙනවා. එහෙම මේ අපි හිතුවොත් ඒ දිවි ලෝකයක් කියලා එහෙමත් නැහැ. ඒ දෙවියන්ටයි පොදු පොදු ඔය කාර එක එක දේවල් තියෙනවා. ක්‍රීඩා කරනවා සමහර අය, ක්‍රීඩා කළ ක්‍රීඩා කළේ වෙලාවමද කියන ආහාර පාන ගන්න චුතේන මෙරලා පායක දිනවා. කිණ්ඩා උපදේශක දෙව. තව ඉන්න මනෝපදෝෂික. එකිනෙකා දිහා බලන යකා ඇහෙනවා. චුතේන මෙරලා. තිරුගේ තේම අවුල් තියෙනවා. ඔව්. අනිත් දෙවරු දිහා බලන් ඉන්න. වලින්දා තරහ යනවා බලගෙන ඉද්දි චුතේන මෙරලා අපාය උපදින. මනෝපදෝෂික. බුදුමයි ඕනට වඩා එකිනෙකා දිහා බලන් ඉන්න. දැන් මනුස්සු ලෝකෙ තින්නේ තමාරේ දිහා තමාරේ ඔබ බලන් ඉන්න. බලංගිනේකට තරහා යනවා. ඒක ඒක එකනිකාය මනෝබුදුසි කියන්නේ එකනිකාය. ඒතකොට ඒනිකාය ජාතිය වෙනස්, ජරා වෙනස්, මරණය වෙනස්. සමහර දිවි ලෝකවල එහෙම ව්‍යාධි නැහැ. මල මුත්‍ර පහ කරනවා කියන ව්‍යාධියවත් නැහැ. සීතල උණුසුම කියන ව්‍යාධියවත් නැහැ සමහර තැන් දිවි ලෝකවල. ඒක ව්‍යාධි නැහැ. හැබැයි ජාති ජරා මරණ කියන එක ඒකාන්තයෙන් උරුම. ආ
ව්‍යාධි නැත්නම් ජාති ජරා
මරණ තියෙන නිසා සීළු සත්‍යයන්ට අයිති වෙන්න මහසතිපට්ඨාන සූත්‍රය සනායි ඒක. එනම් මූලික විස්තරයේ තියෙන ව්‍යාධිපි දුක්ඛ. ඔය ව්‍යාධිය කතා කරනොත් ඒක අපිට විස්තර කරන්න පුළුවන්. අපිට මනුෂ්‍යයන්ට අදාළව නමුත් කමන් ව්‍යාධි දුහම් ඒක ආනේක බුදුරජාණන් පස්සේ කතා කරනවා. ටකින්. හරි. ඊට පස්සේ කතමෝච භික්කවේ සෝකෝ. මොකද්ද මේ සෝකේ? සෝකේ නම් තමයි ඒක. සෝකෝ කියන්නේ මෙන්න මෙහෙම නිරුක්තිය නිකම් මතක තියාගන්න වචන ටිකකින් වචසා පරිචාවක් දෙන්නේ. මෙන්න මේ යම් යම් ප්‍රීතියක් යම් සතුටක් තිබුණා නම් එහි නැළදී ගිය ස්වභාවය, වීලී ගිය ස්වභාවයට කියනවා සෝකෝ. ඒ කියන්නේ යම් අපේ ජීවිතයක යම් දෙයක් අරගෙන යම් සතුටක් තිබුණා නම්, යම් සැපයක් සතුටක් සොමනසක් වින්දා නම් ඒ සතුට ලැබපු දෙ නැති වී යාම නිසා මොකද වෙන්නේ? ඒ සතුට වීලී ගිහින් නැළදී ගිහින් නැද්ද? දරුවෙක් තුලින් දරුවා තුලින් සතුටක් ලැබු කෙනාගේ දරුවාගේ මරණය නිසා ශෝක කරන්නේ නැද්ද? අන්නේ සෝක කරන එක කියන ඒ සතුට ලැබු දෙ නැති වෙලා ඒ නිසා ඒ සතුට මැලවි. අර මලක් මැලවෙන්නේ, දෙයක් මැලවිල යන්නේ, ගහක් මැලවි යන්නේ. අන්නේ අර්ථය දරා ගන්න. එතකොට ඒ යමකින් යමක් තෘප්තිමත් වූ ස්වභාවයක් වේද ඒක වියලී ගිහිල්ලා. ඒක නැතිවීම නිසා යම් ප්‍රේමනාප වස්තුවක් තියෙනවා. ඒ ප්‍රේමනාප වස්තුව දැන් අහිං වෙලා පිට. අනසෝකෝ ඒ සතු ඒ ඒ වස්තුව තුලින් ලැබුණු සතුටකට මොකද වෙන්නේ? වියලී ගිහින් මැලවේවි. සෝකෝ කියන්නේ සිංහලෙන් කතා කරද්දී දැන් මේ වෙන තියෙන සෝකෝ සෝකෝම. ඒ කියන්නේ මෙතන පෙන්නනවා සෝකෝ කියන එක යෝකෝ වික්කවේ අඤ්ඤතරඤ්ඤතරේන බයසනේන සමන්නාගතස් අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචන සෝචිතප්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චති වික්කවේ සෝකෝ. දැන් මෙතන පෙන්නනවා මේ යෝකෝ වික්කවේ යම් ආකාරයකින් මහණෙනි අඤ්ඤතරඤ්ඤතරේන නොඑක් ආකාරයකින් පැනෙන වෙනත් නොඑක් වූ නොඑක් ආකාරයන්ගෙන් පැනවෙන මෙන්න මේ කවර හෝ කුමන හෝ ආකාරයෙන් බේසනේන විපතකින් විනාශයකින් යම් කුමන හෝ ආකාර හානියකින් ව්‍යාධියකින් මොකක් හරි පදනමකින් විනාශයක් සිදු වෙනවා. ගමතුරු වෙන්න පුළුවන්, සුනාමියක් වෙන්න පුළුවන්, ත්‍රස්තවාදී සම්මානකින් වෙන්න පුළුවන්, මොනවා හෝ රෝගාබාධකින් වෙන්න පුළුවන්, වෛරසයකින් වෙන්න පුළුවන්, උයුමේ පහුවේ කාලේ එබඳු පදනමකදී එහෙම යුක්ත වුණොත් සමන්නාගතස්ස අන්න නොයෙක් ආකාරයකින් පැනවෙන කුමන ආකාරයකින් පැනවෙන පදනම නිසා දුක්ඛ ධම්මේන දුක් උපදවා දෙන ධර්මතාවයක්. දුකක් උපදිනවා නම් යම් දුක් වින්දනයේ උපදවා දෙනවා නම් එතන දුක් වින්දනය. දුක් වින්දනයක් උපදවා දෙන ධර්මතාවයක යුක්ත වෙනවා නම් අර සැප විඳපු දේ මොන හරි විවසනයකින් මොන හරි දෙයකින් විනාශ වෙලා දුකක් උපදවා දෙනවා නම් දුක්ඛ ධම්මේන පුට්ටස්ස දුක උපදවා දෙන ධර්මතාවකින් පහස ලැබුවොත් සැපයක් ලැබුණු දෙයක් දුක් විඳීමක් බවට පෙරළුණොත් පහස ලැබුවොත් අන්න එතකොට වෙන සෝක. එහෙනම් සෝකෝ කියන්නේ එහෙනම් අර යම් ප්‍රීතියක් සතුටක් සැපයක් විඳපු දෙයක් ඒ ප්‍රීතිය සතුට විඳපු ස්වභාවය නැති වියම නිසා ඒ දුකකට පතුනා. එතකොට ඒ ප්‍රීතිය ලැබුණු දෙය ඒ සතුට නැති නිසා ඒ සතුටේ වීලියාමක් මැලවියාමක් නැතිවියාමක් නිසා අනේ කියන සෝක. එතකොට දුක්ඛ ධම්මෙන පුටස සෝකෝ සෝචන පීඩිත ස්වභාවයකට යම් කරුණක් නිසා යම් කරුණක් නිසා විනාශයක් වෙනවා. ඒ නිසා ඒ තුලින් ලැබුවා වූ සතුට සොම්නස සැපේ පීඩිත ස්වභාවයකට පත්වලා තියෙන වියලී ගිහිලා තියෙන නැතිවිල මැලවි ගිහිලා තියෙන ඔන්නෝ මර්ථය සෝකෝ කියන එකට තියෙන්නේ. එතකොට සෝචන ඒකට අනුවම අර පීඩිත ස්වභාවයේ අර මැලවි ගිය වියලී ගිය සැපේ සතුට සොම්නස ස්වභාවයේම තවදුරට පැවැත්මකින්ම යුතුව වෙනවා. එනතර ප්‍රීතිය සතුටක් විඳන ඒ වියලි යනකොට පීඩිත ස්වභාවයකට පත් වෙනවනේ. ඒකේ සතුටක් ලබන්නේ නැති ස්වභාවයකට පත් වෙනවනේ. ඒ ස්වභාවයම පවත්නට කියනවා සෝචනා කිලේවා. මේවා මේ උපරිම විස්තරය බුදුරජාණන් පනවනවා. මෙච්චර අපිට දැනෙන අමාරු වගේ මේ බුදුරජාණන් විස්තර කරනවා. බුදුමයි. සෝචන සෝචිතත්ත බලන්න. සෝචිතත්ත කියනවා අර ඉහත කිව්වා වූ ස්වභාවයේ මනුව පීඩිත මානසික කායික ස්වභාවයෙන් යුක්ත වන්නේ වේද? අර ඒ පුද්ගලයේ ඒ සුදු විනාශයක් වෙන පුද්ගලයා ඒ කාරණාව නිසා ඒ විනාශය නිසාම ඒ කාරණාවට යටත් අර වීලී මැලවි කී ස්වභාවයෙන් යුතු පීඩිත මානසික ස්වභාවයත් කායික ස්වභාවයටත් පත් වෙනවා. ඇස් මේ වෙලාර නිකන් එක වීලීල ගිහිපු ස්වභාවයක් පත් වෙන්නේ. අන්න ඒකට කියනවා සෝචිතත්ත. කායිකවත් ඒක නිමිනවා. මානසික විතරනේ කායික තත්ත්වයටත් ඇවිල්ලා කායිකව දකින්න පුළුවන්. එදින ගිහින් නිකම් මුණ මැලවිලා වියලිලා සෝචිතත්තන් තව තියෙන අන්තෝසෝ ඇතුළත මෙන්න කරා ලොකු වචනයක්. ඒ කියන්නේ මේ හදවත අභ්‍යන්තරයේ මේ තියෙන අන්නර වියලි මැලවි කිය ස්වභාවයට පත්වීම දැඩි පීඩින ස්වභාවයට පත්වීම අන්තෝසෝක කියනකට මේ ඇතුළතින්ම හදවත අභ්‍යන්තරයේම මානසිකව සහ හදවත අභ්‍යන්තරයේම කායිකව හදවත අභ්‍යන්තරයෙන් පැනවෙන දරුණු පීඩාවක් කියන්නේ ඒ පීඩාකාරී ස්වභාවයට පත් වීම අන්තෝ සෝකෝ ලාන්තේම වේලීජි ස්වභාවය. එතකොට යාළට තේරෙන්නේ නැහැ කවුරු කුවත් මොන සම්මියස ඇවිල්ලා දෙයක් කිව්වත් මොන ගීකෙන ඇවිල්ලා කොච්චර හිතාදරි කිව්වත් තේරෙන්නේ නැහැ නන්ද දෝනෝගේ ස්වභාවයට පත් වෙනවා. කීකන් තේරුම් ගන්නෑ උළුවත ගහගෙන බැලුවතේ කොහොමින මම දැකලා තියෙනවා අපි අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ පරිභයානක. හොඳේ මෙතන ගියාට දැන් මුතු වෙන්නේ. ඒ කියන්නේ අන්තෝ පරිසෝකෝ කියන්නේ හාත්පස අර කියනවා අන්තෝසෝකේම හාත්පස වෙලී ගින් තියෙනවා අභ්‍යන්තර ජීවිතයත් එක්කම කායිකව මානසිකව හදවත තුලින්ම හැම ආකාරයකින් ඒ මනස හාත්පස වෙලීලා තියෙනවා. ඒ පීඩාකාරී කියන අභ්‍යන්තරයෙන් මැති වෙන සහ කායිකව දෙපැත්තෙම තොලකට වෙයිලා කෙට්ටු වෙලා අනිද ඇස් ගිලා බහැලා හකු බහැලා කන්නේ ස්වභාවය අතිශයම පීඩාකාරී ස්වභාවයකින්ම යුක්ත වෙනවා. අපාය මෙතන මනුස්ස ලෝකේ සහ එතන පහළ ඕන සත්‍යයක් විඳිනවා මේ. හැබැයි මේ දෙවුන් කියන ස්වභාවය මෙච්චර විඳින්න මේ අයිති මේ මනුස්ස ලෝකේ සහ සතර අපාය කියන පදනම තමයි මේක අප්‍රමාණ විඳින්න. ඒ කියන්නේ ඉරේ නිර්සබ්බන් මෙතන ඉන්නවා. ඒ කියන්නේ ඉරේ නිර්සබ්බ අයියෝ කියලා අනන්ත අන්තෝ පරිසව කොහෙම අප්‍රමාණ විඳින ඔය අර අවිජ්ජමාන අරකාදී පිටිච්චයි ලෝකමු නිරේ පැසෙන්නේ අර කරදී ගංගා යොකදිච්චයි අසිපත්‍ර වණේ ඇයි දුවන දුවනට අසිපත්‍ර වැටෙන්නේ කවුන් කැපිට වැටෙන මොන පීඩාවක්ද ඒ කාණු කියනවා කාණු තිවිච්ච කණක් නැහැ නිරේම කියන අසිපත්‍ර වණේ මේ අතක් තෙවුණා දැන් මේ වේදනාව දිහට ඇදගෙන අර අත කැපිල වැටෙනවා එන්නේ තියෙන සබය අපමාණ දුක ඊට පස්සේ දුවන් දුවන් ගිහ ලොහොමෝ අර හැමතැනම සිදුරෙච්ච කයත් එක වැටෙන්නේ මොකටද වේතරණී කියන ලුණුදිය කරදිය ලුණු නෙවෙයි ස්ප්‍රීට් එකක් ලුණු ඒකට වැටෙන්නේ එතකොට හතර අතේ එහෙට මෙහෙට පානව කියනවා ඒ අර එංග හැමතැනම සිදුරෙල කැපිල කැපිල වැටෙන්නේ හිතන්න එංග ඇතුළට යනකොට අර ස්ප්‍රීට් එක ලුණු හිතන්න බෑනේ අපිට ඒ කරදිය ගංගාවේ කියන්නේ ලුණු වේතරණී තියෙන දුක හිතන්නවත් අන්නේ වගේ එතකොට අනන්ත දුක් දැවෙනවා අපිට තේරෙන්නේ නැහැ සමාගෙන කියනකොට ඒ වගේ වචන හිතන්න මනස මිනිස් මනසෙන් හිතන්න බෑ ඒකේ තියෙන දුක. නමුත් දරා ගන්න මේ සියලු සත්‍යයන්ටයි තියෙන වචන ටික. ඊට පස්සේ පෙන්නනවා කතමෝච භික්කවේ පරිදේව. ඕනේ වගේ දෙනෙන්නේ නේ බලන්නනේ පුදුම වැඩක් නේ. ඒ කියන්නේ මේක මේ කාලේට පණවන්නේ එච්චර මෙච්චර වචන කියන්නේ මෙහෙමවත් දුක තේරුම් ගන්න කියලා අපිට දුක තේරෙන්නේ නැහැ. මේ මතක තියාගන්න මේ ජාතික දුක්ඛය මේ විස්තර කරන්නේ ජාතිය ලැබිච්ච කෙනේ මරණය අතර ඒ ජීවිතයේ ආයතන හය නිසා ඇති කරගන්න ස්වභාවය වල ටිකක් සහ මෙතන විශේෂයෙන් මානසිකව සහ දෙවනෝ කායිකව තකින පදනම් ටිකක් අංක එක මානසිකව විඳින් ටිකක්. ඒතකොට මේ අපිට මේව තියෙනවා අපි දන්නේ අපි ගලප ගන්නෑ අපි නැද්ද සෝකේ යම් වේසභාවයක හින් වෙලා තියෙන පීඩාවල් ඉඳලා නේ අනේ මම නම් ඉඳලා තියෙනවා එහෙම තැන් තියෙනවා නේද අපි ඒක අපිට අවාසනාවට අපේ මන්දබුද්ධික මනසට ඒක තේරෙන්නේ නැහැ මේ ශෝකයනේ මේ ಜಾති දුකනේ කියලා අපිට තේරෙන්නේ නැහැ. දැන් ඔයාලට ඒකයි මේක නිකන් අපිට නැහැ කියලා හිතෙන්නේ නේ. හරි ශෝක පරිදේව. මොකද්ද මේ පරිදේවය කියන්නේ? මෙතන තේරෙනවා මේ يعني යම් කරුණක් නිසා ඇඬීමක්, වැළපීමක්, අඬවැන්න ස්වභාවයක් වේද? අන්න ඒහා වෙලීගිය ස්වභාවයක්. පරිදේව. යෝකෝ භික්කවේ අඤ්ඤතරඤ්ඤතරේන බයසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන කුට්ටස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත්තං අහමුච්චති භික්කවේ පරිදේවෝ. මෙතන පෙන්නනවා මේ වචන ටික ආදේවෝ කියන්නේ වැළදීමක් හා මෙලීච්ච ස්වභාවය යම් කරුණක් නිසා. එහෙනම් යම් කරුණකට අඤ්ඤතරන්න අඤ්ඤතරේන බයසනේ යම් වූ මොනවාරි විනාශයක් නිසා විවසනයක් නිසා මොකක් හරි වෙන්න පුළුවන්. ඒ නිසා අඬන්නේ නැද්ද යම් කරුණක් නිසා? එහෙනම් මෙතන පෙන්වන අන්න ඒ වගේ මොන හරි දෙයකට ලක් වෙලා අඬන දෙයක් හා බැඳී යාමක්, වැළපීමක් හා බැඳී යාමක් සිදු වෙනවා. එතකොට ඉතින් දෙක පෙන්නනවා. ආදේව ඒ යම් කරුණක් නිසා, ඉබදු යම් කරුණක් නිසා හැඬීම් වැළපීමකට පැමිණි බව. එක ළඟ වචන දෙන්න. අඬන ස්වභාවයක්, ඇඬී අඬන වැළපෙන ස්වභාවයකට පැමිණි බව. ඒ වගේම පරිදේව ඒ ඒ කර්ම මත ඒ දුකින් වෙලී කිය. අර අඬන ස්වභාවයකට පත් වෙන මොන හරි දුක් කරන නිසා එබඳු ස්වභාවයක් මතම ඒ අඬන ස්වභාවයක් හාම වෙලී ගින් ඉන්නවා. දරුවෙක් නැතුණාම කේ මොකක් හරි කිය අපිට මේ ප්‍රකටව පේන දේවල්. එතකොට ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අඬන එක දිගින් දිකට අඬන. පරිදේවෝ. ඊට පස්සේ ආදේවණ බලන්න ළඟ වචන ඉතින් හොඳයි. ආදේවණ කියනවා ඒ කර්ම වලට අනුවම නැවත නැවත ඒ අඬන ස්වභාවය කියන්නේ ඒ අඬන්න හේතුන කරණා කාරණාවක් තිබ්බද අඬ අඬාම ඒක පවත්තන ආදේවණ පරිදේවණ ඒ අඬන ස්වභාවයක කරුණක් තිබුණද ඒ අඬන ස්වභාවයේ කරුණ මතම වෙලෙනවා අරද කී කියා හරිම හිත හිතා හරි නැවත නැවත ඒ අඬන්න හේතුන ස්වභාවයක් තියෙනවනේ යම් කරුණ ඒක මතම පිහිටින ඒ හාව මෙලි නැවත නැවත අඬීමකට පැමිණීම කියන පරිදේවණ ආදේවි තත්තං පරිදේවි තත්තං ආදී තත්තන් කියනවා අන්න හිත කිව්වා වූ ඒ කරුණ ටිකම මොන හරි බුදු කරුණක් නිසා ඒ බුදු කරුණ මත ඒ බුදු ප්‍රඥාත්මක මත ඒ අඬන ස්වභාවයක් වැළපෙන ස්වභාවයෙන් යුතුව එහිම පිහිට කෙනෙක් ආයික හා මානසික දෙආකාරයෙන්ම හෝල්ලන ස්වභාවයෙන් ඒකයි අපිට මේව දකින්න පුළුවන්. പ്രേත ලෝක වලට සත්තු කන්න නැතුව වමනේ ටික කනකොට බඩගිනිය අනන්ත ප්‍රමාණ බඩගිනියේ ඉඳලා වමනේ ටිකව නැති වෙනකොට කාර්ල ගන්න කෙල ටික නැති වෙනකොට මිනිස්සුන්ට හිතන්නේ තින්නේ ඒ කියන්නේ ඇති නේ අනන්ත ඇඳිල්ල ආර වේදනාව බඩගිනිය කියන්නේ අපිට හිතන්න ඒ කියන්නේ අපි මාසයක් බඩගිනිය තිබ්බොත් එච්චර ඉන්න බෑනේ සතිය දවස් 10 6 7 8 කොහොමද මේ අපේ බඩට දැනෙන වේදනා? එතකොට ඒ නිසා අඬන්නේ අපිට කන්න නැහැ. කියන්නේ විවාදනයක් කළා කන්න දුන්න ටික නැහැ. අපි කොහරි මේ වෙනවා. තනි වෙනවා. ගහක කොලයක්වත් කන්නේ නැහැ. මොකද වෙයි? බඩගින්නේ අඬන්නේ. අන්න ඒ වගේ දෙයක්. වතුර පිපාසාව අඬන්නේ. හිතන්නේ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ අර සමහර ප්‍රේතයෝ කියනවා මම ප්‍රේතලෝකෙ ඉඳලා අවුරුදු 55යි මේ තාක් කාලෙක දීපු වතුර කඳුලක් මතක නැහැ. කාපු කෑමක් නැහැ කියලා. අවුරුදු 55 අපිට වගේම ඒ සත්‍යයන්ට. එතකොට කොච්චර ඇද්දනේ? අන්න ඒ නිසා දරා ගන්න එකයි පැනෙන්නේ. හරි? මේක සීල ලෝක, ඒ කියන්නේ තිරිසන් ආදී සතර පායටම ඉදයි. හරි? ආදේවෝ පරිදේවෝ ආදේවි තත්තම් පරිදේවි තත්තම්. ඒ කරුණ මතම වෙලී ගිහිල්ලා ඒ වැළපෙන ස්වභාවයකින් යුක්ත වෙනවද? එහිම පිටමින් කායිකවත් මානසිකවත් ධර්මෝට තදින්ම කායිකවත් මානසිකවත්ම හඬාවැටෙන ස්වභාවය. මේවගේ ළඟලඟ වචන ටික. මේ කියන්නේ මේ අර නැවත නැවත වෙලනවා බුදුන් වහන්සේ මේ දුක කියන එක අපිට අඳුනා දෙනව නොයෙක් වචනවලින්. මේක ඇත්තට මේ අයියේ මේ දිවසම තමයි අපිට ඕනේ. මේ වචන වල අර්ථය දකින්න නම්. නිරේ නිසත්තු අනේක අපිට දෙන්නේ
නැහැ.
නිරේ චුට්ටයි මිනිසු මේ මසුගතියක් නේ. ඒ නිරේ නිසත්තු නිදි හඬවැලේ ආදේවන පරිදේවන කොහොමද දැනේ? ඒකයි. අර රුසියාවේ සයිබීරියන් එකේ සයිබීරියන් හෙල් සවුන්ඩ්ස් කියලා තියෙන ඒ කියන ආදේවන පරිදේවන කොහොමද? අර ඇනිල හෙනවනේ. අන්නේ ආදේවන පරිදේවන කියන එකේ පරමතය. පවුනේ කායිකවත් මානසිකවත් අනන්ත කෑ ගහලා නම් අපි දැන් අඬනවා ගම කඳුළු වැටෙනේකුත් තියෙනවා. කෑ ගහලා කටුත් කෑ ගහලා නම් එක කඳුළුත් වැටෙනවා, මනසුත් ඇවෙනවා.
අපේ පවුලම මැරිලා, චූටි බබා අයියාත් මැරිලා. මේ සයිස් එකට මේ මාසේ ෂොප්.
අරේ යාගේ මනස ඇතුලේදී ඔය ඔක්කොම ඇත්තේ කතමච්ච බික්කවේ දුක්ඛං. මෙතන මේ නැවත දුක්ඛං කියලා කතා කරනවා. මෙතන වෙනවා යංකෝ බික්කවේ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදයිතං ඉදං උච්චද බික්කවේ දුක්ඛං. මේ වචන කවුරුත් විග්‍රහ කරගන්න උත්යන් නැහැ නේ. මේ දුක විග්‍රහ කරගන්න නැතුව අපි පුළුවන් අපිට දුක නිදහස් වෙන්න නේ. තමන්ගේ ජීවිතේ තමන් විඳින මේ දුක තමන් තේරුම් ගන්න නැත්නම් මේකයි මේකයි කියලා එතන එතන අපි යොමුසමනස කරන් උපදව ගන්න නැත්නම් බුදුන් වහන්සේගේ ධර්මයට අනුව අපි එතන එතන මේ පවතින මේ ස්වභාවය අඳුනගන්නේ නැත්නම් ඒ තත්යාට දුකෙන් නිදහස් වෙන්න ඡන්දයක් පිටන්නේ. දුකෙන් නිදහස් වෙන්න පිණිස බුදුන් වහන්සේගේ ධර්මය හදාරන්න ආදී දේවල් දැනෙන්නේ නැත්තම් ඕකේ. එතකොට මේ එහෙනම් පැහැදිලි දුක්ඛං කියන වෙන සැනසෙල්ලක් අස්සසෙල්ලක් සහනයක් යම් දෙයකින් ඉඳද කායිකව එයින් මෙමුණු ස්වභාවය. කායිකව යම් අස්වැසිල්ලක් සැනසිල්ලක් සැපයක් ඉඳද සතුටක් මෙහෙර ඒ කායිකව ලබන ඒ අස්වැසිල්ලෙන් සතුටෙන් සැනසිල්ලෙන් මෙමුණු ස්වභාවය මොකද්ද? කායික සැපයක් වින්න නම් කායික සතුටක් වින්න නම් මෙහෙරක් වින්න නම් කායිකව ඒකේ මෙමුණු ස්වභාවයට කියනවා කායික දුක. අර සැප දුක් වින්දනේ කතා කරන්න බය වෙන්න එපා. හරි? එතකොට මේදී කායිකං දුක්ඛං අර කායිකං දුක්ඛ කියනවා මේ කයෙන් අත්දකින ඒ දුක් ස්වභාවය. මෙතන පෙන්නනවා කායිකං දුක්ඛං කායිකං අසාතං. කායිකං අසාතං කියනවා ඒ කායික ඒ සතුටක් සතුටේ සැපේ වෙන්නේගේ ස්වરૂපය. එතන ඒ කායික විඳින ඒ සතුට සැපයක් වේද ඒ සතුට සැපේ වෙන්නු ස්වરૂපය. කාය සම්පස්සජං දුක්ඛං කායිකව ලැබෙන නොඑක ආකාර කරුණු කායික ලැබෙන නොඑක ආකාර පහසවල් තියෙනවා. එතකොට ඒ ඉබදු නොඑක ආකාර පහසයන් නිසා යම් ආකාරයක මේ දුක් විඳීමක් හා බැඳුණු කාය සංපසජන් දුක්ඛං අසාතං වේදයිත. ඒ දුක් විඳීමක් හා බැඳී ගිල්ලේ දුක් විඳින ඒ කියන්නේ බිඳවන ස්වභාවයකට පත්වීමක් කියන එක තමයි. ඒ ස්වභාවයේ මතම බැඳී ගිය විඳවන ඒ දුක් විඳීමාම බැඳුණු විඳවන ස්වභාවයක් වේද තමයි කියන එක තමයි අර අසාතං වේදයිතං කියන එකේ තියෙන්නේ නේද? දෙකම එක ළඟ තියෙන අර්ථ දෙකක්. කාය සංපස්සෙන් දුක්ඛං අසාතං වේදයිතං ඉදං මුචිත විත්තේ දුක්ඛං කියලා ඔහොම දුක කියලා විස්තර කරනවා. අපි දැන් අපි කියමු ඇවිදිනවා. ඇවිදෙද්දී කකුලේ උලක් යනවා. අගල දෙකක් බහිනවා කියන්නේ මොකක් හරි හදි අපට වේගවත් ගමනක් යනවා. ඒ අද්ද එකපාරට මොන හරි කිතුල් කීරක් හරි කිතුල් පොල් කැලා හරි මොන නැදිලා බෑ. එක්කෝ අපි යනවා යම් වාහනේ අනුතරක් වෙනවා, රියන්තරක් වෙනවා. අතපයත් එක නැගේ පැත්තක් අඩලද එක්කෝ උඩකින් පයින්ව නාන්න යනකොට කවුරු හරි ඉහළ වැලින්නේ කොන්ක්‍රීට් එකේ මේ හත්තත් එක්ක ඔක්කොම කඩලා යනවා. එතකොට එයාට දැනෙන කායික අන්න අසාතං වේදයිතං කියන උනෝ හිතන්නවහරු විනියක්ට. ඒ තප්පරයකට කලින් තිබුණේ කායික සතුට ලැබෙන මේ මෙහෙර ස්වභාවෙ. එතන ඒ මොහොතම වෙනුණා වෙනවනේ යම් පහසක් නිසා. කතවංච භික්කවේ දෝමනස්සං යංකෝ භික්කවේ චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං මනෝ සම්පස්සජං දුක්ඛං අසාතං වේදයිතං ඉදං උච්චති භික්කවේ දෝමනස්සං. දෝමනස්ස කියන්නේ අඳුරු පාටපත්තුන් මානසිකත්වයේ අපි නීවරණ බැහැර කරනෙදී අවිජ්ජා දෝමනස්සන්නේ බැහැර කරන්නේ ඕක ඔක බැහැර කරපු කෙනා දන්නවා මේ වචනේ අර්ථය. දෝමනස්සං කියන්නේ මෙන්න මේ යම් කරුණු නිසා යම් කුමනෝ ආකාරයේ කරුණු නිසා අඳුරු බවට පැමිණි මනස. අර මං කියන්නේ නිදුම් පටලයක් දාපු වගේ මනසක් කියලා. ඒතර බලමු මෙහිදී පෙන්නනවා මේ චේතසිකං දුක්ඛං. ඒ චිත්තේ කියන්නේ සිතක් හා බැඳුණු යම් කුමනෝ ආකාරයක සිතක් සැකසෙනවා. ඒ සිත හා බැඳුණු අර සහනදායි සැපදායි සැනසෙල්ලක් අසසෙල්ලක් ගමන සබාවක් තිබුණද එයින් මෙම්ම ගියේ මානසික ස්වභාවය කියන්නේ මානසික විඳින වේදනාවල් අයිති. චේතසිකං අසත අරගමයි. ඒ අර සැකසෙන සිතක් එක්ක ඔහුගේ ජීවිතය අර එයින් හටගත්ත මේ ඒ සතුට සැපේ මෙම්ම මේක දරාගන්නේ මේ මනුස්ස ලෝකේ ආදරය විතරක් නෙමෙයි. ධානයටත් අයිති. දෝමනසේ කියන එක අදෝක නොදැන අත්තේ කියනක වැරදි. අපේ මිනිස් ලෝකේ මේ නිකම්ම මානසය තියෙන දුක පීඩාව විතරක් නෙමෙයි. මේක මනසටයි අයිති, කයටයි අයිති නෑ, හැට කණ්ණාසෙට නෙමෙයි. මනසටමයි ඉතින් දැන් මේ කියන්නේ. 100%. ඒ කියන්නේ මනසටම මනසෙම විඳින දෙයක්. මනෝ සම්පස්සජන් දුක්ඛං අසතං වේදිතං. ඒ මානසික පහසක් නිසා මනසෙන් ගත්ත යම් මනසෙන් ඇතුළු අතීත හෝ අනාගත හෝ වර්තමාන ඇසුරු කරගත් අරමුණක් නිසා එයාට ඇති වෙනවා මේ මනසෙන් නොඒකාකාර කරුණු වලට සමව අරමුණ ඇති වෙනවා. අන්න ඒ තුල විඳින ලැබෙන දුක්ඛිත ස්වභාවය. ඒ වගේම අසතං සතුට සැපසබු ස්වરૂපේ සතුටක් ලබන සැපසහගත ස්වરૂපයක් ලබන ස්වභාවයක ඉතින් මෙන් මේ කිය එකට කියනවා අසතං. කියන්නේ දුකක් හා දුක් පීඩාවක් එක්හා එක්කුණු ස්වභාවය වේදයිතං කියනවා. අන්න ඒක නෑ, ඒක විඳවන ස්වභාවයකට පත් වීම. ඒත් අරතිය ආවම මොකද වෙන්නේ අපිට? අපි දැන් දෙයක් සූත පොතක් හරි වේවා එක්ක ධානයකට හරි උත්සාහ කළ සතුටක් ලැබුණා, විරිය කළ සතුට ලැබුණා, ඒක අපිට තියෙනවද අරතිය? අර සතුට ගන්න පුළුවන්ද? එක්ක හරි නිකන් මනස හැකිරෙන ඇතුළු එක විසිරිලා බාහිරයට මොකද වෙන්නේ? අර ලබන තුරු මානසික සතුට එතන නේද? ඒ ආදි වශයෙන් මේකෙදි හිම පැනෙමුකුත් තියෙනවා. දෝමනස්සේ කියන කෝණයේදී අරමුණු දැන් බුදුරජාණන් පරවන්නේ තියෙනවනේ නෙක්ඛම්ම දුක. මානසික දෙර නෙක්ඛම්ම දුකක් තියෙනවා. නෙක්ඛම්ම සතුටකුත් තියෙනවා. අන්නේ නෙක්ඛම්ම සතුටක් නැතිවෙලා උපදින නෙක්ඛම්ම දුක මෙහිදී ආයි. ඒ කියන්නේ මේ චිත්තය පංච නීවරණයන්ගෙන් අර චිත්ත දුමුක්තිය. පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කරගන්නේ පංච නීවරණවල හිත වැහෙනවනේ. මනස වහගන්නවා. අන්න ඒකේ අවස්ථාවේ ඒකෙන් බැටකන කෙනා රැකෙන දුක දෝමනස්ස කියලා කියනවා. වෙන දෙයක් නෙමෙයි. මානසික දුක්නස එහෙමයි. හඳුනා ගන්න වෙනවා බාහිරාවේදී. ඒ කියන්නේ අත්‍යවශ්‍යම කාරණාව බවනවා. අඳුරු බවට සම්බන්ධයි. කුසල් දහම අඳුන ගන්න බෑ. සක්මණේ සීහිය පිහිටවන්නේ කොහොමද කියලා කේවරි අවධානය ගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. පරයන්ට ඉන්නව බාහාරම්ට ගන්නත් මනස දෙන්නේම නැහැ. අනේ කවර දානම් මම මේක උපදවා ගන්නද? කවර දානම් මම සෝතාපන්න වෙන්නද? කවර දානම් මම සතුදා ගන්නද? කවර දානම් මම අනාගාමී අරහත් වෙන්නද? ආදී එහෙම ඒක තියෙනවා. මේ අපි දන්නේ අන්න ඒ හැටි. කවර දානම් මම අරහත් වෙද්දත් මම අනාගාමී ආදි අන් එබුදු දේවල් අර දෙයක් ඒ කියන්නේ දේවල් කියන දෝමනසේ අඳුරු බවට පත්වෙච්චි ප්‍රසන්න සිත පැහැදිලි සිත අඳුරු බවට පත්වෙන ප්‍රසන්න සිත එන කුමකටද කියලා ප්‍රසන්න වෙන්නේ නෙක්ඛම්ම කරුණ වල දෙයක් මෙක්කම කරවර්ගය පැහැදිලි හඳුන් වෙලා යන පදනම් කියලා හිතන් දරා ගන්න. හරි. එතකොට කතමෝෂ වික්කවේ උපායාසෝ යෝකෝ වික්කවේ අඤ්ඤතරඤ්ඤ කෙරේන බයසනේ සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤ කෙරේන දුක්ඛ ධම්මේන කුක්ඛස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායසිතත්තං අයං උච්චති වික්කවේ උපායාසෝ උපායාස කියනවා යම් යම් කරුණ වල සමීපව යටත්ව නොඑක ආකාර අඤ්ඤතරණ අන්තරේන බේසනෙන කියන්නේ නොඑක ආකාර විනාශයන් නිසා නොඑක ආකාර පැනීම නිසා ඒවට යටත්ව ඒවට සමීපව ඇතිවන කායික හා මානසික දැඩි වෙහෙසකාරී පීඩාකාරී බව කායිකවත් මානසික අතුමින දැඩි වෙහෙසකාරී දැඩි පීඩාකාරී අපි යම් කරුණක් වෙන අපිට ගෙවල් වල ඔක්කොම විනාශ වෙනවා ඒ නිසා අපි ඒ පීඩාව නිසා අපි දැඩි අධික උත්සාහයක් ගන්නවා අධික වෙහෙසක් ගන්නවා ඒක නැවත සකස ගන්න ඕන වේවා උපදු පදනමකට ඒ ලිපිලේක හොයා ගන්න අර මොන මොන හරි දාර දරු හොයා ගන්න අර දැකෝ ගෙනල්ල අර ගඩොල් ලැබෙන ගල්වැලිය අද තුරුත් කතාවක් අන්න යාට අමගේ මනස ඇතුලෙන් යාලේ බලකුණ අරන් එනවා අරගෙන නමුත් යාට තේරෙන්නේ නැහැ මේ උපායස කියන්නේ ඕක ඒ කියන්නේ මේ අධි දැඩි වෙහෙසකාරී දැඩි පීඩාකාරී අධික උත්සාහයකින් අරගෙන ඇති වෙන අධික උත්සාහය නිසා ඇති වෙන දැඩි මානසිකවත් කායිකවත් අධික දැඩි පීඩාකාරී ස්වභාවයක් කියන්නේ ඒක අධික උත්සාහයක් කරන් අමාරුවෙන් කායිකවත් මානසිකවත් දරාගෙන කරන දේවල් නේද එහෙම ආයාස කියන වචනය සිංහලේ කියනෝනේ මොකද ආයාසය කියලා දන්නේ
ඒකේ
මොකක්ද ඒ දැඩි අධික ලේසක් උත්සාහයක් අරගෙන කරන කටයුත්තර කියන ආයාසයද එහෙනම් මෙතන තේමන්නේ යම් කටයුත්තක් කරලා දැඩි අධික උත්සාහයක් දේසක් පීඩාවක් අරගෙන කරන අන්නේ බුදු වෙලාවක තියෙන කායිකවත් මානසිකවත් තියෙන පීඩාකාරී ස්වභාවය. දැන් වෛද්‍යරයෙක්ගෙන් දැන් ඔය මොන හරි දැන් අවීසි ප්‍රතිකාරයේ ඉස්සවලව අවිසම්ප්‍රේ ඉස්සවල වැඩ කරන වෛද්‍යරු කියන්නේ එයාලට දැන් ධනේ සමාන කියලා බෑ ලෙඩ වුණා කියලා බෑ නේ ඉමගත්ත කියලා බෑ නමුත් ආබාධයෙන් තියාගෙන හරි ලෙඩු එන වෙනම ප්‍රතිකාර කළ යුතුමයි ඉන්න වෛද්‍යවරයා නේ. ලෙඩු ගැන බල බැලිය යුතුමයි. එතකොට එයාට ඇති වෙන කායිකවත් මානසිකවත් දැඩි පීඩාකාරී සබය ලෙඩුත් වෙනවා මැරෙන්න ඕන මෙන්න හැබැයි මෙයා අප්‍රමාණ උණු කැක්කමුන් කියන්නේ එක්ක දරුණු බඩේ කැක්කමක් තියෙනවා දැන් යාට කරන්න පොඩි හයියකුත් තියෙනවා නම් කරන අධික පීඩාවක් තියාගෙන ඒතකොට එක දිගට එනවන ලෙඩු 10ක් 20ක් එනවන අන්න මේ උපායාස කියනක අත්දැකීම පදල හරිනේ නිකම්ම මතක තියාගන්න කායිකවත් මානසිකවත් අධික පදනමක් තියෙනවා මේ ආයාසු කියන්නේ මොකද්ද යමක් සඳහා දරුණු ලබන අධික උත්සාහය අධික පීඩනය මත ලැබෙන වෙහෙස ආයාසිතත් තන් කියනවා යමක් සමග ඇති යෙදීමක් කියන්නේ යම් කරුණක් නිසා නැවත නැවත යෙදෙන්න වෙනවා ඒ කාරණේ අරදයක් ඒ නිසා ඒ තුලින් උපදින වෙහෙස පීඩනය තුලම හටගන්න ඒ වෙහෙස පීඩනය එක්කම යා ගමන් කරනවා ඒ වෙහෙස පීඩනය නතර කරගන්න බෑ වෙන විවේකයක් ගන්න කියලා පදන්න බන්නේ ඒ එකත් එක්කම කටයුතු කරනවා අත්දිනවනේ අන්නේ උපායාසෝ උපායසිතත් තන් උපයිස්තපෙන් කියන දෙයයි ඉබුදු පීඩාවක් ඉබුදු වේදනාවකට යටත් වෙලිනා යම් කරුණකට ගන්නේ යුද්ධයක් හෝ වේවා යුද්ධකදී සතුරු භූමියේදී ඇති වෙන පීඩනය වෙන්න පුළුවන් මේ සමගින් කණ්ඩායම් බේර ගැනීමේ පීඩනයකට අධික නැවත නැවත දිගින් දිගට ලැබෙන සක්නක් වෙන්න පුළුවන් වෛද්‍යවරේ තව ජීවිත බේරා ගැනීමේ සක්න වෙන්න පුළුවන් මේ තව ජීවිත බේර ගන්න හැබැයි එයා දරුණු එයත් දැඩි කායිකව පීඩනයකට ලක් කළා බයිදුම වෙන්න පුළුවන් මෙහෙස වෙන්න පුළුවන් තුවාල ලබන වෙන්න පුළුවන් නේ තමා ඒ සොල්දාදුව ඒ වෛද්‍යවරයා මොනවාර ආබාධකින් පෙළෙන නිසා හැබැයි එක දිගට ලෙඩ වෙනවා ජීවිත බේර ගන්න නොනැති වැඩ කරන්නේ නේද උදේ හතර ගිහින් ඉන්නේ රෑ හතර එනවනේ රෑ හතර ගිහින් කෙනෙක් උදේ හතර ගියාම අවුට් වෙන්නේ නැම්මල අනේ ඒ සීමාවක් නෑ නිදිම නිදිමතයි කියලා දැන් ඉන්නේ එහෙම නෑ ඉතින් උපායස්ත සංජනනය කරන ඒ දැඩියව පවතින දෙහිස පීඩාව තුලම අධිකව නැවත නැවතම උත්සාහ කරන්න කියලා කියනවා හරි කතමෝච වික්කවේ අපේ සම්පයෝගෝ දුක්ඛේ ඉද යස්ස තේ හොනිති අනිත්තා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා යේ වා පනස්ස තේ හොන්ති අනත්තකාම අහිතකාම අපහසුකකාම අයෝගක්ඛේම කාම යා තේ සද්දින් සංගති සමාගමෝ සමෝධාන නිස්සී භාවෝ අයංචති වික්කවේ අපි එහි සම්පයෝගෝ දුක්ඛේ මේක නම් කර්ලෝම් තේරෙනවා හරි අපි එහි සම්පයෝගෝ දුක්ඛෝ කියන්නේ මොකද මේ අප්‍රිය වූ අමිහිරි වූ අමනාප වූ ස්වභාවයක් අසුන්දර ස්වභාවයක් අකමැති ස්වභාවයක් එක පවතින මේ නොයේ කරුණු වලට සමෝ වැඩ රාජකාරියක් වෙන්න පුළුවන් මොනව හරි මොකක් කොහොම පදරමකටදත් ඒ වගේ බදු පිරිසක් එක්ක යෙදීම එකට එකතු වී සිටිනීම වේද අන්න ඒක නැතිනවා අපිට අසහනයක් පීඩාවක් කලකිරීමක් දුක සුදුසු පදරම අපේ සම්ප්‍රයෝගය දුක් අනිත්‍යය කියන්නේ තමා බලාපොරොත්තු වෙන අදහස් සතුට තමා බලාපොරොත්තු වෙන සතුටක් යම් අදහසක් වෙනවා මෙහෙම කියලා තත්ත්වම අද හොඳ සතුටින් ඉන්න පුළුවන් අද මෙහෙම නේ කියන්නේ ආදි වශයෙන් තර වහිනවා ඒ විදිහට ගස්සත් වෙන පුළුවන් හරි අපේ සම්ප්‍රයෝගය දුක් මොකක් කරේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් අත්දකින ආයතන හයට ගොඩ කරන මොන හෝ කරන මොකක් ඇහෙන් දකින කනින් අහන නාසයෙන් නිමින දිවෙන් නිමින කයින් පහත ලබන මනසෙන් අතීතනාගත වර්තමාන වශයෙන් හෝ එකතු වෙන දෙයක් වෙනවා කුමන හෝ ආකාරයෙන් හදන මැදින මොහොතක තමයි තියෙන යෙදීම අපිට ඕන තරම් තියෙන මේක නම් අප්‍රමාණ ප්‍රායෝගිකයි අපිට බලාපොරොත්තු නැද තමයි මේ එතකොට තමා බලාපොරොත්තු අදහසක් තියෙන මොකක් හරි සතුටක් සැපයක් සම්මසක් මොන හරි දෙයක් ලබන්න යහපත් ස්වරූපයක් ලබන්න හැබැයි මේ යහපත් ස්වරූපය ලැබෙන්නේ නැහැ කියන්නේ මෙන්න මේ යහපත් බලාපොරොත්තු නිදී සිදුවෙන්නේ නැහැ අන්න එබදු කායික හෝ මානසික කුමනෝ ආකාරයෙන් අකන්ත මේ වචන ටික වටිනවා අනිත්‍ය අකන්ත අර කාමයේ තියෙන විදිහ කොහේ පිටු විතර කිය අකන්ත ප්‍රිය වන්නා වූ ෘචිය හැමස්ස මනාප සභාවයක් වගේ අන්නේ ප්‍රිය වන්නා වූ ඒ ෘචිකත්වය තුල පවතිනා වූ ඒ තමසිත ඒදී සිදුනකොට සතුටේ පැහැපත් වෙන ස්වභාවයක් තියෙනවා කාන්තිමත් වෙන ස්වභාවයක් තියෙනවා අන්න ඒ සතුටින් ආලෝකම තියෙන ස්වභාවයක් නේද ඒ ස්වරූපයෙන් මෙන් වෙන්නේ ඒක අනිත් පැත්ත වෙන්නේ දෙයක් දැක්කම විත පැහැදිලි වෙනවා කාන්තිමත් වෙනවා සතුටක් උපදිනවා ෘචිකත්වයක් ඇති වෙනවා නම් ඒ කාරණාවත් ඇතිින්දි හරිද ඒකෙන් මෙන් වෙනවා මෙන් දෙයක් හිතනවා කායිකවත් මානසිකවත් එතකොට මේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා කෙනෙක් එක ගහවෙන ඒක ලැබෙන්නේ මොකද වෙන්නේ වෙනත් තුන් ස්වරූපයක් ලබනවා මොකද මේ අනේ කියන්නේ ඉවරයින ජීවිතේමනේ ඒ කියන්නේ ආ බලාපොරොත්තු වෙන මොන මොන වගේ කෙනෙක් ලැබෙන්නේ ඒක අනිත් පැත්තම ගහපගෙන එන්න ජීවිතේ මෙතන අපි එහි සම්පූර්ණ දුක් කියන්නේ නෙවෙයි දරුවේ හදනවා හොඳ මෙහෙම කෙනෙක් කියලා දරුවා තනිකරම තනිකර වෛරස්කාරයෙක් අපේ සම්පූර්ණ වාදිශ්‍ය ධර්ම අපි කරන ජීවිත කාලෙම කෙනෙක් දැක ගන්න නම් විනාශකාරී වෙනවා ඒ දරුවා පොඩි කාලේ ලොකුවෙකුම මැරෙනවා මොකද මේ ජීවිත කාලෙම දරුවා රදයා හැම වෙලේම ඇහෙන් කනෙන් නාසයෙන් දකින්නෙම විනාශකාරී වෙනවා නේද ඒ වගේ තමයි මේ යම් සමීපුර බිරිඳක් යම් බිරිඳකට කියන්නේ ඔය පදන්නේ හරි බයන්නේ කියන්නේ අර දුක නේද එහෙම දේවල් තියෙනවා මේ සමාය නේද තියෙනවා නේද අන්නේ එන අමනාපා කියන්නේ තේරෙන කැමති වන්නා වූ දේ ඒක ඒ කැමති වන්නා වූ ස්වરૂපයේ සිත තුක්ත්‍රිම කියන ස්වභාවය ඒකෙන් වෙන් වෙනවා කායිකව මානසිකව කායිකව මානසිකව අනත්තකාම යහපත කැමති වෙන්නේ නැහැ ඒ කියන්නේ අයහපත කැමති වෙනවා අනත්තකාම අයහපත කැමති වෙනවා අනත්තකාම ඒ කියන්නේ පිරිස එකතු වෙන පිරිස තමන් එකතු වෙන පිරිස තමන් එක්කකට යෙදෙන දේ තමන්ට තමගේ අයහපත තමයි අය කැමති. අහිතකම් දුකටපත් කරන්න තමයි අය කැමති. ඒ කියන්නේ තමන් ඒ පිරිසත් එක්ක එකතු වෙනවා. හැබැයි ඒ පිරිස හිටියට තමන්ට අයහපතක් කරන්න තමන් දුකටපත් කරන්න තමයි ඒකට එකතු වෙන පිරිස හදන්නේ. අපි කියමු යම් ආයතනයකට යනවා. ගියාම ඒ නිලධාරියෙකුට කියන ඉන්න පිරිසක් තමන්ට උදව් කරන්න ඒ කියන්නේ අයහපතක් නේ කරන්නේ. පීඩාවක් කරන්න බෑ හදන්න. නැත්ද තියෙනවනේ සමහර තැන්වල මේ දෙක පරිගණකින් තියෙනවා අන්න ඒ වගේ අහිතකාම අනත්තකාම අහිතකාම අපහසුකකාම ඒ කියන්නේ සුවසේ වාසය කිරීමක් පහසුවේ වාසය කිරීමක් තියෙනවද ඒකෙන් වෙන් කළ ගන්න තමයි හදන්නේ මේ හොඳට වැඩ කරන අධිකාරී කරගෙන යනවා එයාගේ නම බබලන කරන්නේ නේද ඔන්න පීඩාපත් කරන අර්ථ දෙනවා මේක දෙනවා අනාච රාජකාරී දෙනවා මොහරි දෙකට පරලා යාව මේ රාජකාරී වෙන් කරන අභූත චෝදන දේවල් ඇති කරන මේ සමාජය ඔස්තර වෙනවනේ නේ අපහසු කරාම ඒකට අපහසුයි වාසය කරන තර යම් ස්වභාවයක් තුනද ඒකේ වෙන් කරන වෙන් ක්‍රීචර්ස් ඒකල කැමති වෙන් කරුණ කැමතිව කටයුතු කරනවා ආයෝගක හේම කාම ආයෝගක හේම කාම යම් මේ කියන්නේ තමන් නිමහල් සාදීනව නිදහසේ නිදහස ආකාරයේ සාදීන ආකාරයේ තමන්ගේ ජීවිතේ දිවීමක් ජීවිතයේ යෙදවීමක් යම් පැවැත්මක් තිබුණද අන්න ඒකෙන් වෙන් කරන කැමති බව එමේම නැති කියන්නේ තමන් සාදීනව යම් රැකියාවක හෝ යම් තැනක යම් ප්‍රදේශයක හරි සාදීන නිදහස ජීවත් වෙන නිමහල් එතකොට මොකද කරන්නේ යම් පිරිසක් යම් කණ්ඩායම කවුරු කෙනෙක් ඒ පහසුවේ වාසය කරන ස්වභාවය ඇති කළා ගන්න. කෙනෙක් පහසුවේ භාවනා කරන්න උත්සාහ කිරීම වෙන පුළුවන්. එතකොට යම් පිරිසක් ඒකට විරුද්ධව කටයුතු කරනවා, බයිනවා, නිඳා පාස් කරනවා වෙන පුළුවන්. අයෝගාක්ෂේම කම කියන්නේ යම් යෙදීමක් තියෙනවා. ඒ යෙදීම තමන් කැමති දෙයක්. තමන්ගේ ජීවිත රටාව යම් නිවැරදි ආකාරයක ධාර්මික හෝ තමන් කැමති විදිහකට යොදවනවා. ඒක සාදීනයි. ඒක නිරව. හැබැයි මේ පදනම බිඳ දාන යම් පිරිසක් යම් පුද්ගලෙක් යම් පිරිසක් යම් ස්වභාවයක් යම් හේතුවක් ඒකට විරුද්ධව කටයුතු කරනවා. ඒතකොට අර තමන්ගේ සුවසේ පහසුවෙන් යන නිදහස් නිවාර ගමන දින වැටෙනවා. අයෝගක් හේම කාම. පැහැදිලිනේ? එහෙම දේවල් ජීවිතේ තියෙනවා. අනුගාරය යම් පාතාලයක් ප්‍රයත්න කරන මිනිහෙක් එයා කැමති අයෙන් මෙන් ගාව කොහොම හරි ඉන්නේ. ඒක පොලිසියෙන් බැලලා escape plan කරලා තමයි උදාරා විශේෂ මොනාර දෙකක් පැනලා අර දෙලට බාධා ඇති කරනවා. ඒ වෙලේ යාළට ඒක අයෝගක්කේම කම තමයි. එයා කැමති ඒ වරකම කරලා එන්නේ. එයා කැමති ඒ ඝාතනය කළ සෝසෙ එන්නේ. එයා කැමති ඒ අපරාධය කළා මෙහෙම නිදහස එන්නේ. එයාගේ නිදහස් කොහොමද යන්නේ? මේ දෙකටම ඇති. මේ කියන්නේ සීරු මිනිසුන්. එතකොට එයා අහගෙන රජේ නිලධාරීන්. එතකොට ඉතින් එයා අන්න අයෝගක්කේම කම තමයි. ඒ කියන්නේ තමා නිදහසෙන් ගහලා කටිස්ස දෙයක් කරන්න යෙදීමක් කරන්න කියයි ඒකෙන් ඒ මෙම්මි මෙම්මුණා යා තේහි සද්දේ සංගති සමාදමෝ සමෝදාන මිසී බව අයං විචිත බික්කවේ අපේ සම්ප්‍රයෝග දුක්ඛ වේ කියන්නේ යා තේහි සද්දින් ඒ ආකාරයකට එබදු පිරිසක් සමග සද්දින් ඒ කියනවා ඒ ස්වરૂපයක් හා ඒ කියන්නේ ඉහත කිව්වා වූ ආකාර ගොඩක් තියෙන. ඒ කියන්නේ අඛණ්ඨා අවනාපා අනත්තකාම හිතකාම අපහසුකකාම අයෝගකේමකාම තුව වචන ටිකක් තියෙන. ඒ ඉහත කිව්වා වූ කුමන ආකාරයක යා තේහි සද්දින් ඒ කියනවා ඒ කුමන ආකාරයක පැනවීමක් තුළ සංගති කුමන ආකාරයක අසකනාසේ දිවකයි මනසේ කුමන ආකාරයක සංගති එකතු වීම එකට එක්වීම පැනුණාද සංගති සමාගම සමාගම කියන්නේ යම් කරුණ වලට සම යම් රැකියාවක් වෙන පුළුවන් යම් ස්ථානයක රාජකාරියක් වෙන පුළුවන් කුමන ආකාරයක පදනමක් වෙන පුළුවන් එබඳු නොඑක ආකාර කටයුතු කරනකොට ඒ අයත් එක්ක මේ අර ඉහත කිව්වේ අනිත් අකාන්ත අමනාපා තමයි අයහපත කැමති අහිත කැමති අයත් එක්ක එකට කටි ගමන් කිරීමට එකට යෙදී වාසය කරන්න වෙනවා. ඒ පිරිසත් එකට ඉන්න වෙනවා. මූ වෙනවා. එකට එකට එකතු වෙලා හැසිරෙන්න වෙලා තමයි පිරිසත් එක්ක කතා බහ කරන්න වෙනවා. මේ එකට එකතු වෙලා ඉන්න වෙනවා. එකට යම් යම් ස්ථානවලට යන්න වෙනවා. ඒ අයත් එක්කම ජීවිතය ගෙවන්න වෙනවා. මෙතන දෙන සමෝදාන කියන්නේ එහෙනම් ඉහත කිව්වා වගේ යම් යම් වූ කර්ම කර සමය කියන්නේ රාජකාරී සභාවක තුළ යම් ස්ථානගෙන පුළුවන්. එතකොට එකට සිටීමේ එකට ක්‍රියා කරමින් කතාබස් කරමින් ඒ අයත් එක්ක නිතර යෙදී වාසය කරන්න වෙනවා. එහෙම යෙදී වාසය කරන්න වෙනවා. ඒකත් සිදුවීම් වල මොහොන පාන වෙනවද? අමනාපය සම කතා කරන්නේ සතුටු වෙමින් සිටින්නට සිටීම වේද වෙනවනේ ධර්මක විවාහීත භාවයක් නොවේ. යා කැමති පුද්දල නමුත් එයාට කතා බහ කරන්න එනවා සතුට වෙන එනවනේ. කැමති පුද්දල තියන්න එනවා රසට. හැබැයි තමන්ට අහිත කැමති අමනාප පිරිසක් නැයි මොකද වෙන්නේ? නේ? ජීවිත කාලෙක ඉවසගෙන හරි සමහර අය ඉන්නවනේ. නොයෙක් ආකාර කරුණ. මිසී බව අන්නේ බඳු ඒ පිරිස එක්ක අර එහෙම අහිත කාම රක්ත කාම ආදී ඉහිදක වචන ටික ගලප ගන්න නැවත නැවත. මිසී බව කියන්නේ මිශ්‍රව සිටමින් ජීවිතේ කටයුතු කරන්න යනවා ජීවන්න යනවා. ඒකද දරුවෝ එක්ක ඥාති සීයලා අත්තම්මලා තාත්තලා අම්මල වෙන පුළුවන් නංගිල වෙන පුළුවන් අයියලා අක්කල වෙන පුළුවන් රජේ රැකියාව ස්ථානය වෙන පුළුවන් නේද තමගේ ව්‍යාපාර ස්ථානය වෙන පුළුවන් ඒක යම් කොමනෝ ආකාරයකින් හරි පදනම් වල ඒගොල්ලෝ එකට මිශ්‍රව කටයුතු කරනවා ජීවිතය කියලා නේද? මොනෝකර කියනවා අපි සම්පූර්ණ දුක්ඛ විස්තර විග්‍රහය. ඒතර මෙතන අනිත් පැත්තේ බුදුහාස කරනවා යෙහි විපයෝග දුක්ඛ ඕකම නෑ ඔබට කියන්නේ. කතමෝච විප්පේ යෙහි විපයෝග දුක්ඛ ඉදයසතේ හොಂತಿ ඉත්තා කන්තා මනාපා රූපා සද්ධා නන්දාස පොත්තබ්බා ධම්මා. හරි, ඉෂ්ඨකාන්ත මනාපෝ කියන ස්වභාවයෙන් යතු එබදු යාකාර රූප යාකාර සබ්ද යාකාර ගන්ධ යාකාර රස යාකාර පහසයන් යාකාර ධර්මය මනසට ලැබෙන අරමුණු ධර්ම කොම් ධානයට කිය ඔක්කොමයි මනසෙන් දැන අතීතනාග සිටවිල්ලක්දයි ඒවා 50 අන්නේ කියනවා කොමුණු ආකාරයක පැනවීමක් වේද තේ හොಂತಿ අත්තකාම හිතකාම පාසුකාම තමන්ගේ අර වචන ටිකමයි අත්තකාම අර අත්තකාම යහපත කැමතිද හිතකාම තමන්ගේ හිත කියන්නේ සැපේ සැපේ වෙනුවෙන් කටයුතු කරන එතකොට පහසුකාම පහසුව සුවසේ වාසය කිරීමෙන් කටයුතු කරන කැමැත්ත තියෙන තම සුවසේ වාසය කිරීමෙන් කැමති තමන්ගේ යහපත කැමති යෝගක්ඛේම කාම එකට එළිය වාසය කරනකොට අර ඉහිති කු වචනමයි යම් පිරිසක් කැමති වෙනවා අපි නිදහසේ සුවසේ නිදහස් නිවහල් අපිට ඒ අපේ කටයුතු කරගෙන සුවසේ වාසය කරනට කැමති වෙනවා භාවනා කරනවා භාවනා කරන්න කොහරි යන්න කොහරි යන්න ඒ නිදහසේ ඉන්න කැමති වෙනවා අන්න ඒකට එබදු පදන යෝගක්ඛේම කාම හරි එතකොට මාතාවා පිතාවා බාතාවා බගිනීවා ජෙට්ටාවා කනිත්තාවා මිත්තාව අමච්චාව ඥාති සාලෝහිතාව ඒ කියන්නේ තාත්තා හරි අම්මා හරි සහෝදරයා හරි සහෝදරිය හරි කුලේ ජ්‍යෙෂ්ඨ වැඩිමහල් කෙනෙක් හරි වේවා බාල කෙනෙක් හරි වේවා මිත්තා වේවා මිතුරෙක් හරි වේවා අමච්චා නැති යමතු හරි වේවා ඥාති සාලෝහිතා හිතමිතුරු මේ ලේවලිනෝ ඥාතිත්වයේ තියෙන කවුරු හෝ කෙනෙක් ඒවා යాతේහි සද්දෙන් අසංගති එබදු ඥාති එබදු හිත කැමති පිරිසක් එක අසංගති එකට වාසය කිරීමේ දෙන්නීමක් වේද අසමාගාම එකට වාසය කිරීමේ කතා බහ කරන්නේ එහෙම යෙදි ඉන්න වෙනවද එකට ගමන් කිරීමක් වේද එකට හැසිරීමක් වේද ඒකත් නොවනවද එකත් නොලැබෙනවද අසමෝදාන සතුටු වෙමින් එකට ප්‍රිය වචන කතා කරමින් කතා බහ කරමින් ඕනිෂෝ ප්‍රියමය ආදි වශයෙන් කියමින් වර්ධයක් කාලා හරි වර්ධයක් කටයුතු කරමින් හරි වේවා ඒක තුල මිහිර තෘප්තිය සතුටක් ලැබමින් කතා බහ කරමින් සතුටින් සෝසේ වාසය කරන්න නැත්නම් සතරේ වාසය කරන පදන මේ වෙම්මෙන්න වෙනවා. එහෙම සිදුවෙන්න වෙන්නේ නැත්නම් අතන සිදුවෙනව එබතු අප්‍රියයත් එක්ක එහෙම වෙන්න ඉන්න වෙනවා. මෙතන ප්‍රියයත් එක්ක එහෙම ඉන්න වෙන්නේ නැහැ. තමයි හිත මිතුරු ප්‍රියයත් එක්ක එහෙම සුවසේ වාසය කරන්න වෙන්නේ නැහැ. සතරේ සමගිය කටයුතු කරන්න වෙන්නේ අවස්ථාවල වෙන්නේ නැහැ. අසමෝධන අමිසි බව මිශ්‍රව එකට එළින් එළී කටයුතු කරන්න ඉකන විතර මුණ ගැහෙමින් විතර එකට ඇසුරු කරමින් එකට ජීවිතය ගෙවන්න වෙන්නේ නැහැ අමිසි බව. අයනෝචිත විකේ දීහි විපයෝග දු. මෙන්න මේකට කියනවා ප්‍රිය අරමුණේ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස පහස මානසිකව ලැබෙන ස්වභාවයෙන් විපයෝග වෙම්ම යෙවි වාසය කරන්නට වීම කියන්නේ. ගතමච්ච විකේ යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ජාති ධම්මානම් විකේ සත්තාන ඒවං ඉච්ඡා උප්පජ්ජන්ති. අහෝ වතම යන්න ජාති ධම්මා හස්සාමි නචවතනෝ ජාති ආකච්චයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. හරි, මේකේ ලොකු ඉස්සරහට යනවා මෙන්න මෙහාට අපි කෙටි කරමු. එතකොට මේ යම්පිච්ඡං යම කැමති වන්නේද ඉරත්ෙන් යම්පිච්ඡං කියන යම කැමති වන්නේද න ලබති ලැබීමක් නොවන්නේ වේද තම්පි දුක්ඛං. එය දුකේ කියලා මෙතන පෙන්නනවා මේ යමක් කැමති දේවල් ලැබීම කියන එකේ අර්ථයක් තියෙනවා. ඒක පෙන්නනවා මොකද්ද ඒවන් ઈચ્છා උපජ්ජන් මෙන්න මෙබදු ආකාරයේ කැමැත්තක් යම් මෙන්න මෙබදු ආකාරයේ කැමැත්තක් ඒගොල්ලෝ උපදවනවා. මොකද්ද ඒ කැමැත්ත? ඒ කියන්නේ යම් කැමැත්තක් උපදවන උපදලා ඒ කැමැත්ත තුල යාලා මේ තමා තුල බැස ගන්නවා. මෙන්න මෙබදු කැමැත්තක් තමා තුල ඇති කර ගන්නවා. අහෝව තමයි යන ජාති ධම්ම අස්සාම. අස්සාම කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නව තමන්ගේ අර හිතෙන් කැමැත්තක් ඇති කරගන්නනේ. අන්නේ කියන්නව ස්වરૂපය කියන කෝණයටම මේ බලාපොරොත්තු වෙන දේවල් ආගච්ඡයන්ති. මේ වෙතරම ගමන් කරන ලබන යම් කරුණක් මත එයාට ඒක සිදු වෙන්නේ නැති වෙලා යනවා. ජාති ආගච්ඡය ඒ කියන්නේ එයා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? අනේ මට මේ ජාතික මේ ජාතිය නම් මේ නියෝජනය නම් මට නැවත ලැබෙන්න එපා කියලා එයා කැමැත්තක් උපදව ගන්නවා. ඒ කැමැත්ත වෙනකටම එයා ඒ ගමන් කරනවා. හැබැයි ඒ කැමැත්ත තුළු පිටලා ඒ කැමැත්තම නැවත නැවත ප්‍රාර්ථනා කරන ඉෂ්ඨ අධිෂ්ඨාන කරන නමුත් මොකද වෙන්නේ? මේක නකෝපණේතං ඉච්ඡාය පත්තබ්බ කිසිසේ කිසිම ආකාරයකින් ඒ කැමැත්ත ඉපදුවම ඒකනම් ලබන්න බෑ කියලා නකෝපණේතං ඉච්ඡාය පත්තබ්බ කැමැත්ත ඉපදුවම ඒකනම් කිසිසේ ලබන්න බෑ කියනවා. ඉදම් පියම් පිච්ඡන්න ලබතම් දුක්ඛං මේ විදියටම පෙන්නනවා. ජරා ධම්මාන ජරා මෙන්න මේ අපි කලේද කතා කරපු ජරා දුක්ඛෙන් පීඩා වෙන කෙනෙක් අනේ මරණ මෙහෙම දෙයක් වෙන්න පා කියලා කොච්චර ප්‍රාර්ථනා කරා පැතුවත් කිසිසේ ඒ පැතුම වෙත එහු ගැවම් කරන්නේ නැහැ කියනවා. කිසිසේත් එක ලබන්න බෑ කියනවා. ඒ පැතුව පමණින් ප්‍රතිපදාවක් තියෙනවා අරහත් මාර්ගය. පැතුව පමණින් බෑ කියන මේ ගෙනියන්නේ ලස්සන පදනමක්. ඒ කියන්නේ මිනිස්සුන්ට දුකක් තියෙනවා කිව්වා. ජාති දුක හඳුන්වලා දුන්නා. දැන් ජාති දුක හඳුන්වලා දීලා ජාති දුක මෙහෙම හඳුන්වලා දෙනකොට අම්මෝ අම්මෝ කියලා හිතනවනේ. අනේ මෙහෙමනම් මේ දුකෙන් නම් අනේ මට නොලැබේවා. මෙහෙම දුකෙන් මට නිදහස ලැබේවා කියලා හිතනවනේ. ලස්සන බුදුරජාණන් පෙන්නන එන ඉච්ඡායි මිනිස්සු ඉතින් හිතන වැදිනේ. මේ ඇහෙනකොට. එතකොට අපේ මිනිස්සු ඒකනේ හිතන්නේ. දැන් දුක ගැන අහලා තියෙනවා. ඒ නිසා අපේ මිනිස්සු දාන දීලා ප්‍රාර්ථනා කරනවා. සීල රැකලා ප්‍රාර්ථනා කරනවා. භාවනා කරලා ප්‍රාර්ථනා කරනවා මට අනේ සසරෙන් යන්න ලැබෙන පණිවන් දකින්න ඕනේ. ජාති ජාති මේ වගේ දෙයක් නම් මට ලැබෙන්නේ නැහැ. ජාති ජාති මේ වගේ ගෑණි ඉන්න ලබන. ජාති ජාති මේ වගේ දරුවන් ලබන්න එපා. ජාති ජාති මේ වගේ දේවල් ලබන්න එපා කියලා ජාති එපා කියනවා. ජාති ජාති මේ වගේ මේ කයක් නම් ලබන්න එපා. ජාති ජාති මේ වගේ රැකියාව නම් කරන්න එපා කියලා ජාති දුකම දැන් ජාති දුකේ තුල තියෙන දේවල්නේ. බිරිඳ කියන්නේ ජාති දුක තුල තියෙන දෙයක්. තමන්ගේ මේ රැකියාව ගැන ජාති දුකනේ. එතකොට ජාති දුකේ ඉඳගෙන ජාති දුක එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වැඩ කරන සසරේ ලැබෙන්න එපා. අනිවාර්යෙන් ලැබෙනවනේ නැවත නැවත සසරේ කොහේද ලැබෙන්නේ. එතකොට එහෙම ප්‍රාර්ථනා කළා බබුනි. දන් දීලා හොල්වා සිල් රැකලා හෝ භාවනා කළා හෝ කුමුණෝ ආකාර ශික්ෂාපද සමාදන් වෙලා හෝ කොච්චර ප්‍රාර්ථනා කළත් ඒ ප්‍රාර්ථනා කළ පමණින් ඒකෙන් නිදහස් වෙන්නේ නැහැ. යම් ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් මත එයා සිල් රැකලා ඒ සීලේ පිණින් දෙන ජීවිතය ලබයි. හැබැයි අර නැවත කුඹුරු කොටන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද කාටවත්? නැවත වෛද්‍යවරයෙක් වෙලා මෙහෙම දණිස් කඩාගෙන මෙහෙම වැඩ කරන්නයි කියලා කියන්න පුළුවන්ද කාටවත්? ප්‍රාර්ථනා කළා තමයි. ආවකාලික වෙන ජීවිතේදී නම් සසරේ කවද කොහොම නැවත ඒ වගේ ජීවිතයක් ලැබෙයි මේ සසරෙන් ගැලවුණ නැතොත්. මෙතන ඒකයි මේ කියන්නේ. හරි? ලොකු සියයක් උපද්දවල දෙන්න. උතෝර තේන ಜಾති කියුවාම ඉපදීම නෙවෙයි නියෝජනය. මේ ඇඟවලල නාන්න ඕන, සබන් ගන්න ඕන, වතුර බොන්න ඕන, හාන්සි කරන්න ඕන, මේ රෙදි සෝදන්න ඕන. මේ ගෙවගේ කරන් බිල් ගෙවා ගන්න ඕන, වතුර බිල් ගෙවන්න ඕන. මේ ගියත් උන්ට බැගේ ඇදුවාගෙන අතු ගන්න ඕන, මොක් කරන්න ඕන, මකුණු වැල් කඩන්න ඕන. මේ ඒව පවත්තන්න ඕන, අවුරුදු ගන්න සැර පේන් කරන්න ඕන. මේව තමයි මේ කියන්නේ මේ ಜಾති කියන්නේ. අනේ මේ වගේ නියෝජනයක් නම් මට එපා කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩක් නැහැ කියන බුදුරජාණන් ප්‍රාර්ථනා කළ පමණින් ඒ දේවල් එහෙම ලබන්න බෑ කියනවා. නකෝ පණීතං ඉච්ඡාය පත්තබ්බ පැතු එහෙම පැතුමක් ඇති කරගත් පමණින් කැමැත්තක් ඇති කරගත් පමණින් එහෙම ලබන්න බෑ කියනවා. හරිද? ඉදම් පියම් පිච්චන ලැබුණා බිදුක්කම් කියලා එහෙම පේනනවා. බෙහාදි ධම්මාන අතපය කැඩෙනවා, සිඳෙනවා, හැක්ලින් නොඑක ආකාර අනුතුරු වෙනවා, රෝග පීඩා හැදෙනවා, වෛරස් වෙනවා, එක එක සුනාමි එනවා කියයි, ගම්මතුර එනවා කියයි, භූකම්පන කියයි, ගිනි කඳු යයි කියන්නේ ආයනවා කියයි, වැස්ස වැහැල වැහැල දැන් ගාල පැත්තේ යට වෙලා. නමුත් ප්‍රාර්ථනා ගන්නේ එහෙමනම් වෙන්න එපා නේ එහෙම දුට ඒව ලබන්න බෑ. එතකොට මෙහිදී පෙන්නනවා මරණ ධම්මානම් වික්කවේ. මරණය කියන ධර්මතාවය උරුම කරගත් සත්‍යයට එහෙම ඒ විදිහටම කියනවා. නකෝපණේත ඉච්ඡාය පත්තබ්බ කිසිසේ ප්‍රාර්ථනා කළ පමණින් මේ මරණය මා කරන් නොපමිනේවා කියලා කිසිසේ කිසිම ආකාරයකින් කිසිම සත්‍යයකට එහෙම ප්‍රාර්ථනා වකින් හෝ එබඳු කුමන හෝ ආකාරයක ක්‍රමවේදයකින් හිඹෑ කියනවා. සසර දුකෙන් නිදහසන දුක් නිරෝධ මාර්ගයෙන් නොපමිනි නිසා වෙනත් කිසිම මාර්ගයක් නැහැ. තාවකාලිකව වෙනස් වෙයි. ධ්‍යාන වැඩුවොත් තාවකාලික බ්‍රහ්ම ලෝකයයි. ඒක මේ ටිකෙන් ටික ගෙනියන්නේ බෑ. මේ දුක කියාගෙන ඇවිල්ලා නිදහස් වීමකුත් තියෙයි කියලා පෙන්වන හැබැයි මේක ප්‍රාර්ථනා කරන්න එපා කියලා මේ කියන්නේ. ඔයාලා ප්‍රාර්ථනා කරන්න එපා දන් දීලා. මේක අකර ගලකලා බොරු ප්‍රාර්ථනා වුණේ. ප්‍රතිපදාය දෙන කියන එකෙන් මේ සිය උපදවන්නේ. එතකොට මෙතනම මේ බලන්න ඔක්කොම කියනවා මේ ශෝක ධම්මානම් භික්කවේ. ඒ වගේම පරිදේව ධම්මානම් භික්කවේ. දුක්ඛ ධම්මානම් භික්කවේ. දෝමනස ධම්මානම් භික්කවේ. උපායස ධම්මනම් භික්කවේ යදී මේ සියල්ල කියලා නකෝ පණේතං ඉච්ඡාය පත්තත්ත කිසිසේ මේ ශෝක දුක් දුමනස් කායික දුක් මානසික දුක් මෙපතු පීඩා ඇනුම් මැනුම් ඉඳා පහස මට නොලැබේවා කියලා කොච්චර මොනතරම් ධම්පෙන් දීලා උපස්තන කළා නම් මොනව කළා හරි ඇතුවත් ඇතූපමණින් ලැබෙන්නේ නැහැ කියන මේ කිසිවක්. එතකොට ඉදම්පි අම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛ මේවනාහි මේ යම් වූ ප්‍රාර්ථනාවකින් කැමැත්තකින් විපදූපමණින් ලබන්න බැරි දුක්ඛ ධර්මතාවයක් කියනවා. එතකොට ඒ සඳහා ආරෂ මාර්ගයෙන් ඒ ආරෂ මාර්ගයෙන් තොරව කිසිසේ කිසිම ආකාරයකින් දුක නිදාසීම නැහැ කියනවා. අද ලෝකේ ඕන තරම් තියෙනවනේ දුක නිදාසීම පිණිස අර මොකද්දෝ එකක් නාවනවා නේ. එතකොට දුක නිදාසන කියලා හිතාගෙන ඔය එක එක දිහේ පයින් සීතල වතුර කිමි දෙනවානේ ඔය එක එක කාලවල මහා එක එක ආගමෙන්නේ සතු 100,000 ගණන් කපන කොටනවා නේ. ඒ වගේ නොයෙක් දේවල් කරනවා එක එක ආගම් වල එක එක ධර්මයන්ට. ඒ නිසා එබතු කැමැත්තක් උපදවගෙන තවත් දෙයක් කරා කියලා දන් දුන්න කියලා අපේ නම් අපේ සිංහල සමාජය ගත්තොත් දන් දෙනවා දීලා ප්‍රාර්ථනා කරනවා. කාට හරි වැඳලා දෙයක් ප්‍රාර්ථනා කරනවා. මොන හරි භෝගාකර වැඳලා ප්‍රාර්ථනා කරනවා. කලබලියක් කරා යන වතුර ටිකක් නාවනේ ඒ කොහෙරි මොකරි ගහ දාලා ප්‍රාර්ථනා කරනවා. ඈ පඳුරක් ගැට ගන්නවා ප්‍රාර්ථනා කරනවා. කාසියක් දාන කොහෙරි ටැංක් මේකට ප්‍රාර්ථනා කරනවා. මේව කරා කියලා එහෙම ලැබෙන කිසිවක් නෙමෙයි. ජාතිය නිදහසෙන්න බෑ, ජරා දුක නිදහසෙන්න බෑ, මරණ දුක නිදහසෙන්න බෑ, ව්‍යාධි දුක නිදහසෙන්න බෑ, ශෝක පරිදේ දුක් දුම් නැසල නිදහසෙන්න බෑ කියනවා. හරිනේ? ඔන්න ඕක දරාගන්න කෙටියෙන්. ඒ කියන්නේ යම් පිටචනලකට අපි දුක්ඛං කියන තැන එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒක අර ප්‍රායෝගික චුට්ටක් කිව්වොත් ඉස්සර මම කියනවා නේද? දැන් දරුවෙක් මැරෙනවා කියන්නේ. හරිද? එතකොට දැන් මෙච්චර කල් දුකන ඇදපු ප්‍රිය මිහිරි දෙයක් වෙච්ච දරුවා හිනා වෙලා දඟලලා කලේ හිටපු දරුවා මැරිලා. මැරිලා කියලා අහනකොට ඒ කණින් එකතු වෙන මොකක් එක්කද? ප්‍රියංගක දෙයක්. අප්‍රියෝ දෙයක් එකතු වෙන. එතනම මොකද තියෙන්නේ? ප්‍රිය ස්වභාවයේ මිමීම අප්‍රිය ස්වභාවයක එකතු වීම. මේ දෙකම එකටම එකම මොහොතේ මේ දෙපැත්තම බලන්න පුළුවන්. එහෙම නොපනවා ඉන්න පුළුවන්. කාරණා තියෙනවා. ඒ කියන්නේ Tamanට යම් වූ ප්‍රියමනාප ස්වභාවයකින් මිමීමක් වේද? ඒ මිමීම කියන්නේම Tamanට අප්‍රිය අමනාප අරමුණක් හා එකතු වීමක්. ඒතර අප්‍රිය අමනාප අරමුණක් හා එකතු වීම කියන්නේම එන ඒ කාරණා වරමය ප්‍රිය වූ මනාප අරමුණේ මෙම්ම වාසය කරන සිදු වීම. ඒ කාරණා දරා ගන්න ජීවිතේ අපිට ඕන තරම් අප්‍රමාණව ඒ කාරණාව තියෙනවා. ඉතින් මෙහෙම පෙන්නල භාග්‍යතුනාස පෙන්නනවා මොකද්ද? අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම දුක්ඛ සත්‍ය අවසාන කොටස. කතමේ ච භික්ඛවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සේය දීත රූප උපාදාන කන්දු වේදනාන උපාදාන කන්දු සංඤ්ඤු උපාදාන කන්දු සංඛාර උපාදාන කන්දු විඤ්ඤාණ උපාදාන කන්දු ඉමේ උච්ඡන්ති භික්ඛවේ සංකිට්ඨේන පංච උපාදාන කන්දාපි දුක්ඛ ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං අරි සත්‍යං. හරිද? පංච උපාදාන කන්දා කියන්නේ මොකක්ද? ආකාර පහක් තියෙනවා. ඒ ආකාර පහට යටත් හෝ ඒ ආකාර පහට ඒ ආකාර පහට සමීපව මමත්වයේ තුලට ආකාර පහක් තිබෙනවා. ඒ ආකාර පහට යටත් වෙන හැලිරා වෙන සමීපව ඒ මමත්වයේ තුලට ලබාගත් ලන ලගා කරගත් යම් සම්භාරයක්. සම්භාරය කියන්නේ මොකද්ද? ගොඩක් නැන රාශියක් සුනේක ආකාර යම්කට සමව ලං කරගත් ගොඩක් රාශියක් නේ කියන සම්භාරය. එතකොට අන්නේ බදු ඒ රාශිය ගොඩ සම්භාරයට කියනවා පාලීන් පංච උපාදානස්කන්ධා. ආකාර පහකින් යුතුව පංච උපාදානස්කන්ධා. ආකාර පහක් තියෙනවා. ඒ ආකාර පහට යටත්ව මමත්වයේ තුලට තමා මමත්වයේ තුලට ලං කරගත්ත මහත් වූ රාශිය සම්භාරය ගොඩ වෙන පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධය කියන එකේ සිංහල අර්ථය ආකාර පහකට සමීපව හෝ ආකාර පහකට යටත්ව. හරි? පංච උපාදානස්කන්ධය. ආකාර පහකට යටත්ව ආදාන කියන තමා වෙත ආදාන කන්දෝ. ආදාන කියන තමා වෙත මමත්වයේ වෙතට ලදා කරගත්ත කන්දෝ කියන රාශිය ගොඩ සම්භාරය ආදී වචන. පංච පස් ආකාරයක උප කියන උපසර්ගයක් ඒක යටත්ව හෝ සමීපව කියන අර්ථය. ආකාර පහකට යටත්ව ආකාර පහකට සමීපව ආදාන කන්දෝ. තමා වෙත මමත්වයේ වෙත ගත්ත මමත්වයේ වෙත ලං කරගත්ත මොකද්ද? මහත් වූ රාශිය, මහත් වූ ගොඩ කියන අර්ථය, සම්භාරය කියන අර්ථය. හරිද? එතකොට සේයදීතං මොකද්ද මේ ආකාර පහකින් මමත්තේ වෙත ආකාර පහකට යටත්ව තමා තුළට ලංකරගත්තා වූ මහත් වූ දුම් ගුණ මොකද්ද? පංච උපාදානස්කන්ධ දුක්ඛ සේයදීතං රූප උපාදානස්කන්ධ රූප උපාදානස්කන්ධ රූප උප ආදාන කන්ද මොමෙන් පාලි රූප වලට යටත් රූපයට සමීපෝ රූපයන්ට යටත් මමත් වේවිත තමාවිත ළඟා කරගත්ත ඒ ගොඩ රූප කියන ගොඩ මොනද රූප ගොඩ පණවන්නේ චත්තාරි මහා භූතාන් සහ උපාදාය වූ සතර මහා ධාතු සතර මහා ධාතු කරගත යම්තා පැනවීමක් තිබෙද්ද ඉසියන්න මොනවද මේ සතර මහා ධාතු කියන්නේ පඨවි ධාතු ආපෝ ධාතු වායු ධාතු තේජෝ ධාතු සිංහල පඨවි කියන්නේ
ඝන ස්වභාවය
පඨවි ධාතු කියනවා ඝන ස්වභාවයට අයත් වන ඝන ස්වභාවය කියන අර්ථය ඝන ස්වභාවය කියන පඨවි ධාතු ආපෝ ධාතු කියන වැగిරෙන ස්වභාවයට අයත් වන වායු ධාතු කියන හමායන් වායුමය ස්වභාවයට අයත් වන තේජෝ ධාතු කියනවා උණුසුම් ස්වභාවයට අයත් වන කියන අර්ථය. එතකොට සහ ඒට යටත් වුණු තවත් යම්තාවක් පැනීමක් වෙද්ද කියලා පැනවීම. ඔය හතරයි දෙන ඔය හතරට යටත් වුණු මිශ්‍රණයක් කුමනවා කර ගන්න වැඩිවීමක් බුදු පැනීමක් වෙද්දී සියල්ල. හරි? එතකොට මොනවද? ඇහෙන් දකින රූප කනට ආන ශබ්ද කොහෙන්ද ඉපද වෙන්නේ? සතර මහා ධාතුයෙන්මයි. මේ සතර මහා ධාතුව නෙවෙයිද? සතර මහා ධාතුව තමයි මේ කතා කරන්නේ නේ. එතකොට මේ ශබ්දයේ උපදින්නේ සතර මහා ධාතු මුල් කරගෙන නෙවෙයිද? සතර මහා ධාතු තුලින් නෙවෙයිද? සතර මහා ධාතු තුලින් එන සතර මහා ධාතු එක සතර මහා ධාතු සහ ඊට යටතුළු යම්තා පැනීමක් වෙද්ද කිව්වේ ඒක. සතර මහා ධාතුව. එතකොට නාසයෙන් දැන් ගඳ සුවඳ කොහෙන්ද යන්නේ? මේ වාතය යනවා. කොහෙන්ද ගියේ? සතර මහා ධාතු ඇසුරු කරගෙන. මන මුත්‍ර ගුණ කරා ගඳක් එනවා. මොකක් ඇසුරු කරගෙන මේ ගඳාල්? ඒ ගඳ නිෂ්පාදනයේ කොහෙන් ඇසුරු කරගෙනද? සතර මහා ධාතු ඇසුරු කරගෙන ඒක ආරම්භයේ පදන. එන රූප උපාදානස්කන්ධ කියනවා යම්තා මේ ඇසෙන් දකින යම්තා රූපයන් නේද? කනින් අහන යම්තා ශබ්ද රූපේ. යම්තා නාසයෙන් දැනගන්නා මේ ගන්ධ ස්වභාවයක් නේද? යම්තා දිවෙන් දැනගන්නා යම්තා රස ස්වභාවයක් නේද? යම්තා කයෙන් අත්දකින යම්තා පහස ස්වභාවයක් නේද? යම්තා මනසෙන් අත්දකින යම්තා මේ ධර්මතා ස්වභාවයක් නේද? මේ සියල්ලේම නිමෙවුම් කරු කවුද? චත්තාරි මහා භූතාන් හාස්පස බැලුවා තියෙන්නේ සිරු ආකාරයෙන් පණවන තියෙන සතර මහා භූත ධාතු හමනයි ආකාර හතරකින් යුතු හාස්පස පැනෙන ස්වභාවය ආකාර හතර කොච්චර ඔය හතරෙන් තොරව කිසිවක් නෑ ඔය හතරෙන් තොරව එකයි තියෙන්නේ මොකද්ද නිබ්බාන ධාතු විතරයි නිබ්බාන ධාතුවේ සතර මහා ධාතු පිටතයි අනිත් සියලු ධාතු වල සතර මහා ධාතු පිටිනවා කාම ධාතුවේ සතර මහා ධාතු පිටිනවා රූප ධාතුවේ සතර මහා ධාතු පිළිගනවා අරූප ධාතුවේ සතර මහා ධාතු පිළිගනවා නිබ්බාන ධාතුව කියලා දෙයක් තියෙනවා එහි සතර මහා ධාතුව පිළිထන්නේ නැති බව ඔය ඇත්ත දරාගන්න. හරි. එතකොට කාම ධාතුව කියලා දෙයක් කියන එතනත් තියෙන සතර මහා ධාතුව තමයි තියෙන්නේ. ආ ඒ කියන්නේ බන්තේ යම්තා කාම ධාතුවක් කියලා දෙයක් කතා කරනවා නම් ඒ සියල්ලම සතර මහා ධාතුව තුලයි පැනෙන්නේ. කාම ලෝකයට අදාළව යමක් කතා කරනවා. රූප ලෝකයට යමක් කතා කරනවා. අරූපිතලයට යමක් කතා කරනවා. මේ සියල්ල සතර මහා ධාතු ඇසුරු කරගෙන ඊට පසු දුන්නේයි පැනෙන්නේ. ඒන් තොරවනේ. අහන ප්‍රශ්න
මනසට සාස අරූප
වෙන දෙයක් නෙවෙයි. ඔතේ වා සංකල්ප අමතක කරා. තාත මතක කරා. මනසෙ මොකද අරමුණ කරන්නේ? සතර මහා ධාතුව නෙවෙයි. දැන් ආකාශය අරමුණ කරා. තුන ධර්මු කරා. වැස්ස අරමුණ කරා. මොකක් ක්‍රේ කරා අපිට මො තියෙන්නේ මොකද යට සතර මහා ධාතුක නෙමෙයිම දැන් ලස්සන රස කේක් එකක් තියෙනවා ඔය කේක් එකට පොඩ්ඩක් බටර් වෙනස් කරනවා ඒකට චෝට චොකලට් වැඩි කරනවා බ්‍රවුනිස් කියන්නේ චොකලට් එකට තව ඉස්මේ මොනහරි තව මොනහරි බටර් ටිකක් එක ක්‍රීම් එකක් ගන්නවා එතකොට ඔය මොකක් හරි නමක් කියයි මේ සතර මහා ධාතුවේ දශමයක් වෙනස් වුණාම ඒකට වෙන නම සතරමහා ධාතු ටිකක් වෙනස් කරන්නේ කර වෙනනම් එකම සංයුතිය එකම කේක් එකට දාලා එකම සංයුතිය හැබැයි පොට්ටක් හැඩේ වෙනස් කරහම ඒක ඒකට වෙනනම් ඒක බටර් අඩු කරලා පිටර වැඩි කරලා චොකලට් වැඩි කරහම ඒකට වෙනනම් චොකලට් අඩු කරලා බටර් ටිකක් වැඩි කරලා පිටර අඩු කරලා මොකක් හරි තව දැනිලා නම් මන ටිකක් දාලා දැන් කෙසෙල් ගෙඩියක් දාලා ඒ වගේ දෙයක් දාලා ෆෘට් එකක් ෆෘට් කේක් කියන චොකලට් කේක් කියන බටර් කේක් කියන බ්‍රවුනිස් කියන පීට්සා කියන නාමය තුල බලන්න ඕකට මොන හරි මස් කෑලි ටිකක් දැම්මම ඕකට නු එහෙමයි කියනවා ඒක ඊට පස්සේ ඕකට මොන හරි මූදේ තියෙන වැඩියක් දැම්ම සීෆුඩ් කියනවා ඔය කේක නම් කියනවා හැබැයි සතර මහා ධාතු නිවේද වෙනස් වෙන්නේ ඒ සතර මහා ධාතු ගැන නෙවෙයි අපි රස විඳලා ශා රසයි හරිම සුන්දරයි හරිම රසයි කියන්නේ ඒ සතර මහා ධාතු අතපත ගාල නිවේද හරිම ෂෝක් හරිම පහසක් හරි මිහිරා හරි සතයක් නිවේද කියන්නේ නැද්ද යම්තාක් ඇහෙන්දගෙන රූපය යම්තාක් කණිනාන ශබ්දයන් යම්තාක් නාසයෙන් විඳින ගඳ සුවඳක් යම්තාක් දේහෙන් විඳින රසයක් යම්තාක් වයි කයෙන් අතකින පහසක් යම්තාක් මනසින් දැනගන්න ධර්මයක් තිබෙනවනම් නිවන ඇරෙන්න ඒ සියල්ලෙහිම සතර මහා ධාතු වලටයි පදාවක් තමයි කතා කරන්නේ හරිද ඔච්චරයි කියන්න තියෙන්නේ ඒ කියන්නේ නිබ්බාන ධාතුට අදාළව කතා කරන්නේ නැහැ ඒවා නිබ්බාන ධාතු කියන්නේ ඒක නිරෝධය කරන ධාතු නිරෝධ ධාතු ඒකයි කියන්නේ නිරෝධය කියන්නේ මසකස නිවෙනස පරණව ගමන් කරන ධාතු නිරෝධ සමාපත්තියෙන් සතරම ධාතු ඉවෙන්නේ පණ පිටින් ඉඳීම නිබ්බාන ධාතු අසුරු කරන සමාධිය කියනවා නිරෝධ සමාපත්තිය කියන්නේ මේ ජීවිතේම පිරුණම් පෑම තියෙන යම් ස්වභාවයක් වෙන ඒ ස්වභාවයට සමවේදී වාසය කරන කෙනෙක් නිරෝධ සමාපත්තිය නොසකසීමේහි සමාපත්තිය සැකසුණු ස්වභාවය වෙනුණු සමාපත්තිය කොහොමද කියන්නේ මේ ජීවිතේම ඒ නොසකසුණු සමාපත්තියට සමවේද වෙන කියන්නේ නොසකසුණු ස්වභාවය නිබ්බාන ධාතුට සමවේදී වාසය කරන එහෙම එකක් තියෙනවා බලන්නනේ මේ මනසමේ තියෙන කොහොමද මම කියන්න හරි කරන හිතයි කියලා මේ කතා කරන අප්‍රමාණ ගණිතය සත්‍යදිනේ අරූප තල අරූප 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 කියන්නේ මොකද්ද මේ අපි කතා කරන පදනේ මේ තියෙන්නේ ඒ ගොරෝසු වූ ස්වરૂපයෙන් වෙනුණා කියන අර්ථයෙන් කියන අරූප ඒ කියන්නේ ගොරෝසු රූප ස්වභාවයෙන් වෙන් වූ අයන උපසර්ගයෙන් මේ ගොරෝසු කතා කරන සතර මහා ධාතු ස්වභාවයෙන් වෙනුණා කියන අර්ථයෙන් හැබැයි සතර මහා ධාතු තමයි ආකාශය කියලා අපි ඔය කියන්නේ ආකාශය සතර මහා ධාතු ලක්නේ ආකාශය සතර මහා ධාතු ගණකට ගත්තේ නමුත් අපි මේ කතා කරන්නේ කොහොමද පිටින් හඳ ඉර තරු කියලා ආකාශයට එහෙම සීමාවක් පැන විදිහට නේ කෝපයක් නම් අපි දන්නවා මේ වගේ කියලා නේ නමුත් ආකාශය කියන එක අපිට පණවන්න සීමාවක් තියෙනවා අර ගොරෝසු මදනමක් නැහැ නේ ගොරෝසු කෙනෙක් වචනේ තේරෙන්නේ දැන් මිනිස්සෙක් නම් එයාගේ මේ ගොරෝසු කය පෙන්වන්න පුළුවන් නමුත් අර වගේ අරූපී දේව අපිට දැන් මේ ආකාශය කියන මේ අවකාශය කියන අරූපී දෙයක් නේ මේ අවකාශය කියන රූපයක් බෑ අන්නේ හැඩයක් පනවන්න බෑ ස්වභාවයක් පනවන්න බෑ එතන එතන හේසුලේ ස්වරූපයකම නමුත් ආකාශය එහෙමවත් පනවන්න බෑ අන්නේ බුදු පදනම් කියන සතර මහා ධාතුෙන් හෝ සතර මහා ධාතු ඇසුරු කරගෙන හටගත් දේවල් ඒවා ඒතුළු අරූපීමේ ස්වභාවයක් හැබැයි සතර මහා ධාතුෙන් තොරව නෙවෙයි
මේ කාරණාවෙදී ලෝකයේ ඒ සද්ධර්මය කියලා දෙන බොහෝ දෙනෙක් වරදවා අරගෙන ඉන්න කාරණාව තමයි අරූපය සහ සතර මහා ධාතු කියන පදනමෙහිලා පැනවෙන රූප කියන රූප උපාදානස්කන්ධ කියන වචනෙහිලා පැනවෙන ඒ වචන අර්ථ දෙආකාරයකින් පැනවෙන වචනෙහිලා පැනවෙන අර්ථය වචනෙහිලා පැනවෙන අදහස ඒ නිරුක්තියෙහි වරදවා යොදවා ගැනීම රූප උපාදානස්කන්ධ කියන පදනමෙහිලා රූප කියන්නේ ඒ සතර මහා ධාතු කියන පදනම ඒ වගේම කාම රූප අරූප කියන ඒ සතර මහා ධාතුයේ නෙම වුණු මේ ලෝකය තුල පැනවෙන මේ වර්ග කිරීමහිලා එහි පැනවෙන්නේ මෙන්න මේ සතර මහා ධාතුයෙන් හටගත්තා වූ ඒ රූපයන්හි ස්වභාවයන් විස්තර කරන ආකාරයන් තුනක් අරූප කියන්නේ අන්නේ යම් ස්වરૂපයකින් යම් ආකාරයකින් ඒකාන්ත කොට පනවන්න බැරි ආකාරයන් යම් ඒකාන්ත කොට පනවන්න බැරි ස්වභාවයන්ට යටත් වුණු යම් වූ සතර මහා ධාතුන් හටගත්ත ඒ ස්වභාවයන් වේද ඒකට කියනවා අරූප කියලා. ඒ වගේම යම් වූ ඒකාන්ත කොට නිශ්චය වශයෙන් ප්‍රමාණාත්මක වශයෙන් හෝ පෙන්වන්න පුළුවන් ආකාරයේ යම් ස්වභාවයන් වේද අන්න ඒකට කියනවා රූප කියලා. මෙන්න මේ ආකාරයෙන් වරදවා පිළිගැනීම නිසා නිරුක්ති වරදවා යොදවා ගැනීම නිසා අර්ථය සහ ධර්මයේ එහි ඒ නිරුක්ති ඒ පැනවීම වර්ධවා ගලපා ගැනීමෙන් අද ලෝකෙහි පැනවෙනවා නොඑක් මතිමතාන්තර මේ අරූප කියන පදනමෙහි රූප සතරමා ධාතු පිහිටන්නේ නැහැ ආදී නොඑක් ආකාර මුලාවෙන් ගොතන ලද ඒ මාර්යාගේ ඒ අනුශාසනාවට යටත් වුණු මේ සසුන අතුරුදහන් කිරීම පිණිස පවතිනා වූ ඒ නොඑක් ආකාර සද්ධම්ම ප්‍රතිරූපක ධර්මයේ වගේ පවතිනා වූ ඒ ධර්ම රූකඩ ධර්මයේ වගේ පවතින ඒ අසත් ධර්මයන් ධර්ම රූකඩ ධර්ම පිළිරුවල් නොඑක් ආකාරයෙන් ලෝකේ පුරා පැතිර පවතින බව ඔබ ඔබගේ මතකයෙහිලා රඳවා ගන්න.
සතර මහා ධාතු තොර වූ දෙයක් කතා කරනවා නම් මොකද තියෙන්නේ? නිබ්බාන ධාතු. නසකසුණු ධාතු. සීල දුකෙන් යම නිදහස් වුණු කිසියම් කා නසකසුණු. මේ අපි කතා කරන පදෙම කිසිවක් නසකසුණු ධාතුවක් තියෙනවා. අන්න ඒ ධාතුව නිබ්බාන ධාතු. හරි? වේදනානුපාදානකන්දු. ඒ කියන්නේ වේදනා උප ආදාන කන්දු මොනවද? වේදනාවන්ට යටත්ව මම වෙත මමත්වයේ වෙත තමා වෙතට ලං කරගත් යම්තාකර වේදනා කියලා සම්භාරයක් ආශ්‍රිත තියෙන නමුණු කාම ලෝකේට දා මොනවද? අයිස්ක්‍රීම්යක් කනකොට මොකක්ද වෙන්නේ?
ආසාවට
තමන්ට ප්‍රියමනාප දෙයක් රසෙ ඉන්න එක ඒක නේ. එහෙනම් එතන තියෙන වින්දනීය ස්වභාවයක් සැපයි සුන්දරයි මිහිරි හරිශෝක් ආදී නොඑක් වචන වලින් පැනවෙන එක එක වේදනා ස්වභාවයක් තියෙනවානේ. මේ සැපේ වුණා මේකේ සැපේ එක එක ස්වරූපනේ. එක එක මිනිස්සු දාන එකම රසයේ මිනිස්සු 10 දෙනෙක් ඒ රසය ගත්තොත් එයාගේ සැප ආකාර 10යි. තුම සැපේ කාටවත් දැනෙන්නේ නැහැ නේ. එහෙනම් ඒ පුද්ගලයාටත් ඒ වේදනා මූලික වේදනා තුනේ මොකද්ද? සැප දුක් මධ්‍යස්තු සැපත්සා සැප දුක් මධ්‍යස්තු වින්දනයක් තියෙනවා. සැපයත් ප්‍රකට නැති දුකත් ප්‍රකට නැති මධ්‍යස්ථ ස්වභාවයක් පැහැ. මධ්‍යස්ථය කියන සැපය කියන කෝණ ඉස්මතු වෙලත් නැහැ, දුක වින්දනය කියන ඉස්මතු වෙලත් නැහැ. මධ්‍යස්ථ ස්වභාවයක් තියෙනවා. හරි? අර නිකන් බිඳුවට දැම්මොත් මධ්‍යස්ථ කියන ස්වභාවය රේඛා 1 2 3 4 සැපයට දැම්මොත් ඍණ 1 2 3 4 දුකට දැම්මොත් ඍණ වෙලක් නැහැ, ධන වෙලක් නැහැ. මධ්‍යස්ථ ස්වභාවයක් තියෙනවා. සැපයත් ප්‍රකට නැති දුක දුකට සම්මීපී නෝ. මේක නිකම්ම වශයෙන් කාම වශයෙන් මේ තුන් ආකාරයෙන් කතා කරමු. ධානවලදී අතක සැපේ දුක් කියනවා. ධානකේට අරබැ තියෙන දුකකුත් එක්කම දුකකුත් තියෙනවා. එහෙම හය ආකාරයෙන්ම කතා කරමු. ධානයෙන් දැකින උපේක්ෂාවකුත් තියෙනවා. කාමලෝකේට අරබැ කාමලෝකේ ඇසුරු කරගෙන සැපයක් තියෙනවා, දුකක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. අප්‍රමාණයක් අපු. මේ ඒක ඇස ඇසුරු කරගෙන තේ වේදනාව උපදිනවා. කන ඇසුරු කරගෙන ප්‍රියාකාර වූ වේදනාව උපදිනවා. නාසය ඇසුරු කරගෙන ඒ වේදනාව විඳිනවා. දිවසරු කරගෙන තේ වේදනා විඳිනවා. කය ඇසුරු කරගෙන තේ වේදනා විඳිනවා. මනස ඇසුරු කරගෙන අතීත අනාගත වර්තමාන වශයෙන් මේ වේදනා අපි විඳිනවා. කායිකව ගලප ගන්න. හරි? කායිකව ගලප ගත යුතුයි. මේක තියෙනවා මේ මජ්ක්‍ධිමනිකායි තුමුලි පොත්හසකේ මහා පුන්නමා කියලා සූත්‍රයක්. හරි? දෙවෙනි වර්ගයේ. මහා පුන්නම සූත්‍රය කියලා ගන්න. එතෙන්දී භාග්‍යවතුන් හසකෙන් තුම් විචුවක් අහනවා. සුන්දර රාත්‍රියක අඳපායපු දවසක බුදුනාස්තික විචුණක වැඩ ඉන්නවා. එතෙන්දී අහන ලස්සන කතාවක් තියෙනවා. රූප උපාදානක් අඳු වේදනාන උපාදානක් අඳු කෙටියෙන් කිව්වේ රූපී අරූපී සියලු සමාපත්තිය වලට දාලා මිදීමක් වෙනවා. තේරුණානේ? අරූප සමාපත්තිය වලට මේකයි තියෙන්නේ. කය කියන පදනමට සම්බේධිය නෝනු වේදනාවම සම්බේධී කරගත්ත පදනමකුත් තියෙනවා. ඒක රූපේ නෙමෙයි, එතන සම්බේධි. වේදනාවම සම්බේධී ලෝකක් තියෙනවා. ඒක වෙනම කෝණයක්. ඒක අදාළ නැහැ. නමුත් නිකම් මතක් කරේ. අර අරූපේ කතා රූපේ සතරමා ධාතු නැහැ කිව්වනේ. එතන අපි මේ කතා කරන ගොරෝසු කායික ස්වરૂපයක් නෙමෙයි. අරූපෙත් මේක. හැබැයි මේ සියුම් රූපය ඇසුරු කරන උපදන උත්තරීතර දිවීමක් තියෙනවා. අරූපේ. අරූපේ කියන්නේ මේක. අපි කතා කරන මේ ගොරෝසු මේ පදනම් ස්වરૂපයක් එතන නැහැ. ඉරහඳ, ගස් ගල් වැලි එහෙම ජලය අලබල ගම එහෙම එකක් ඒ පදනම මේ නැහැ. මේ මානසික ස්වභාවය. එතන මේ සියලු ගොරෝසු රූප සංඥා සංසිද්ධවලින් ගුරුකු සීල් ගුරුසු සීල් ආකාර කාම ලෝකයටයි ධ්‍යාන සතරටයි සීල් ගුරුසු සමාධි සංඥා ඔක්කොම බැහැර කරගමු. එහෙම ස්වභාවයෙන් මනස උපදවන. හැබැයි මුකුත් නැතුව නෙවෙයි පිරිසුදු සංඥාක ඇසුරු කරනවා. ඒ සංඥාව සීමා පරවන්න බැහැ ඒක. කියන්නේ කොහොමද? එතකොට ඒ සංඥාව මේ එච්චර කියන්නේ. ඒක මේ ගුරුසු රූපී ස්වභාවයක් නෙවෙයි සතර මහා ධාතු ස්වභාවයක්. සතර මහා ධාතුෙන් තරව නෙවෙයි ඒක. සතර මහා ධාතු ස්වභාවය සඤ්ඤා සතර මහා ධාතු. හැබැයි අපි මේ කතා කරන බ්‍රාහ්මයේ හෝ වේවා කාම ලෝකයේ අමතා පිරිසක් කතා කරන ගොරෝසු රූප ස්වභාවය නෙමෙයි. ඒක බ්‍රාහ්මයේකක් දන්නේ. සුද්ධාසන වල ඉන්නේ මා කියන්නේ ඒ අරූප ධානයක් නදගපු කවුරුත් මේක දන්නේ. කතා කරන්න බෑ. තේරුන්නේ? තේරුන්නේ නැහැ. අහුණනේ. එතකොට වේදනාව පැහැදිලිද? එහෙනම් වේදනාව කාම ලෝක අරබයක් තියෙනවා, රූප ලෝක අරබයක් තියෙනවා, රූපී ලෝක අරබයක් වේදනාවක් තියෙනවා. හරි. වේදනාව උපාදානස්කන්ධු. පැහැදිලි නේද? කියන්නේ චුට්ටක් හරි. එතකොට සතර මහා ධාතුන් හටගත් රූපයකින් තොර වේදනාවක් උපදීද?
නැහැ.
කොහොමද කියන්නේ?
පංචපාදස්කන්ධය.
හරි. පංචපාදස්කන්ධ නෙමෙයි. හැම තැනකම තියෙන යමතාක් ලෝක ධාතුක යමතාක් දෙයක් තියෙනවනම් එතන තියෙන සතර මහා ධාතු නිබ්බාන ධාතු හැරෙන්න. එතකොට මේ ජීවිතයේ එක වේදනාවක් තිබෙනවා ඒ තමයි විරෝධ සමාපත්තිය. ඊට සමවැදිච්ච කෙනා ඒ විඳින්නා වූ ස්වභාවය. එතන සංඥාවක් ඇතුළු කරනවා. නිරෝධය පිළිබඳව සංඥාවක්. හරි අපි මේ කතා කරන ස්වභාවය නෙවෙයි. මේ පංචපාදස්කන්ධය ඉස්සර කරද්දී ඔක තාරන්නේ නැහැ. නමුත් මෙයාට එන්න පුළුවන් කොහෙන් කොහෙන් හරි ප්‍රශ්න. දැනට මේව ප්‍රශ්න කරගන්න එපා. මේව නිකන් අහන්න තියෙන වෙලාවටයි. ඒ සතර මහා ධාතුන් හටගත්ත යම්තාක් ස්වરૂපයක් වේද? කාම, රූප, අරූප කියන මේ තුන් ලෝක ධාතු සිදු කරගත්ත. ඒන්ට යටත් උණු කුමන හෝ ඒ විදීමකුත් ඒකාන්තයෙන් පැනවෙනවා. ඒක අසුරු කරගෙන මේ පණුනේ. සතර මහා ධාතුන් තොරවණන් නෙවෙයි. එතකොට මේ අකට්ටි කියන අරූපේ රූප නැහැ කියලා. ඒ මහා මිත්‍යා දෘෂ්ටිය. එතන තියෙන මේ ගොරෝසු රූප ස්වභාවයක් නිති බව විතරයි. නේද? බුද්ධ වචනේ තියෙනවා. ගොරෝසු රූප ස්වභාවය විතරයි සංසිද්ධවන්නේ. සියුම් රූප සමාය ඇතින ඒක තුළිනු ඒ උත්තරීතර සියුම් සමාධි උපදවයි. සියුම් සමාධිය හැබැයි අනන්ත අප්‍රමාණ බුදුරජාණන් වහන්සේ බලන උත්තරීතර ධාතුව කියන. හේන ධාතු කාම ලෝකය. මජ්ක්‍ධිම ධාතු ඔන්න ධ්‍යාන සතර උපදින රූප ලෝකය. ප්‍රණීත ධාතු වශයෙන් පරවන්නේ අරූප සමාපත්තිය අතර ප්‍රණීත ධාතු. බලන්න උත්තරීතරයි. එතකොට සංඛ්‍යා සංකතයන් අතර තියෙන විග්‍රහය. සංකත ලෝකයන් ස්වභාවයන් තුළ කාම ධාතුව හේනම ධාතු. මජ්ක්‍ධිම ධාතුව තමයි රූප ධාතු ප්‍රණීත ධාතු උත්තරීතර ධාතු තමයි අරූපී ධාතු. එහෙනම් ලෝකයේ තුල සංකතයන් තුල තියෙන උත්තර උත්තම විශේෂය. හරි. ඔයිට හැ උත්තරීතර දෙයක් ප්‍රණීත දෙයක් නැහැ. මේ මානසික පුදුමන වෙන පදනමක් නැහැ නිවන ඇරෙන. සංයෝපාදානස්කන්ධ. මොකද්ද මේ සංඥා කියන්නේ? ඔයක දැන් මොකද මුතුරාස බලව පැනේ? හරියට වේදාර සූත්‍රය. හරි. කොට්ටිත යන අහසේ මේ සාරිපුත්‍ර යන අහසේගෙන අහනවා. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ වේදාර සූත්‍රය. කොට්ටිත යන අහසේ සාරිපුත්‍ර යන ගහන මේ ওই පංච පදාස්කන්ධ විස්තරය අන්නතන කියවගන්න. මගේ වචන නෙමෙයි. ඒ පංච ඒක විස්තරය එතනක් කියවගන්න. වේදාර සූත්‍රය. තමන්ට අදාළ එතන අදාළ කොටස ගන්න. එතකොට එතෙන්දී පන්නන මේ සංඥා උපාදානස්කන්ධය ගැන. එතකොට සංඥා කියන්නේ මොකක්ද? මේ පාටක් දැනගන්න එතෙන්දී කියන්නේ. රතු පාට දැනගන්න මම වචන වෙනස් කළා. මදිතේ පහයක් දැනගන්නවා. කහ පහයක් දැනගන්නවා. රතු පහයක් දැනගන්නවා. ආදි වශයෙන් සුදු පහයක් දැනගන්නවා. ආදි වශයෙන් එතන ඒ නොයේ එකක් එකක් කියන එක පහයක් ගැන කතා කරනවා. ඒ වගේම යම් රූප සටහනක්, හැඩතලයක්, එක එක ෂේප්ස්, හැඩතල වර්ණ රට, ශබ්ද හඳුනා ගැනීමකින් නොයේ ආකාර ස්වරූප තියෙන ඇහැට යටත්තු කියන එහෙන් දකින්න ලෝකයට අදාළව යම්තාක රූප ස්වභාවයන් තියෙන හැඩතල වර්ණ රට කනට අදාළ නොයකාකාර ස්වરૂප හඳුනා ගැනීම තේ නාසයට දැනගන්න ලෝකෙට අදාළ නොයකාකාර ස්වરૂප ඇඩතල රටා තියෙනවනේ. දිවට අදාළ කයට අදාළ නොයකාකාර පාස් ස්වභාවයන් රස ස්වභාවයන් ස්වરૂප හඳුනා ගන්න තියෙනනේ. අපි කියන්නේ කට්ටක් කරනවා නිකන් හරි විසය හරි අමාරුයි කියන එක ඒ මනසේ ඒ සංඥාවක් නේද අපි මේ කතා කරන්නේ නේ. නිල් පාට කියන එහෙන් දකින දෙයක් අරගෙන වචන පිටකිරීමක් නේ. සඤ්ඤාව කරබේ වචන පිළිකිරීම නේද? එනම හිතන්නේ මේ සංඥා විපදුනේ කොම මතින්ද? සතර මහා ධාතුනි සංනිපාත කියන එක බිහුනේ කොහෙන්ද? රතුපාත කියන එක බිහුනේ කොහෙන්ද? සෝදයි කියන එක බිහුනේ කොහෙන්ද? රසයි කියන එක බිහුනේ කොහෙන්ද? ගඳයි, නීරසයි, ලුණුරසයි, කරරසයි කියලා බිහුනේ කොහෙන්ද? කුමයි කංකයක් කුමයි බඩියකක් කුමයි ධනිස්කයක් කුමයි කියලා බිහුනේ කොහෙන්ද? සතර මහා ධාතු හොඳයි. තරමකට නිසා එන මතක තියාගන්න. රූප උපාදානස්කන්ධ කියුවාම කෙලින්ම ඩිරෙක්ට් කතා කරගෙන ගොඩ. වේදනා උපාදාන කුඳු කුවාම සතර මහා ධාතුන් තොරවන්නේ ඒ අසුරු කරගෙන උපදිනා වූ වේදන එකයි දෙකට තියෙන්නේ. තුනට තියෙන සංඥා උපාදානස්කන්ධේ කුමක් අසුරු කරගෙනද? සතර මහා ධාතු අසුරු කරගෙන වෙන දෙයක් නැන්නේ. එහෙම නැත්නම් මේ සතරමාධාතුන්ට ගත වේදනාවක් ඇසුරු කරන අපි සංඥා පද උපදනෝනේ. දැන් වේදනාවක් ඇතුණාම සමහරවිට අපි වේදනාව ගැන කියන්නේ හරි විසයි කියලා, හරිම පිච්චෙනවා වගේ කියලා. ඒ අර ඇනිච් එක නෙමෙයි. එතන අපි වේදනාරෝපය වචන කතාවක් කරනවා. වේදනාරෝපය අපි සංඥා පද්ධතියකුත් තියෙනවනේ. එන රූපය අසුරු කරගෙන වේදනාවක් වෙන වේදනාව අසුරු කළා සංඥාවක් පිහිටනවා. ඒ වගේම රූප ඩිරෙක්ට් රූපය අරගෙන එම් කියන පුළුවන්. පුළුවන් නේද? ඒ කියන්නේ සැප දුක් උපේක්ෂා කියන වේදනා අරබය එතන සංඥාවක් ගන්නත් පුළුවන්. වේදනාව කියන කෝණේ අරබය හඳුනා ගන්න පුළුවන්. අතන සංඥා උපදන කියන්නේ තේරෙනවානේ හඳුනා ගැනීම. හඳුනා ගැනීම වලට යටත්ව මමත්වයේ විත ලංකරගත සම්භාරය, දැනුම් සම්භාරය, මතක සම්භාරය. තේරෙනවද? එතකොට මේ සියලු සංඥාසා සියලු වේදනා උපදින කො මොකක් අසුරු කරන්ද? සතර මාතව සිදු කරගෙන නිසා වෙන දෙයක් නැන්නේ. එච්චරයි. වේදනාව උත්තරන්නේ නේද? වේදනාව උපදින්නේ සතර මාතව සිදු වෙනා ඩිරෙක්ට් ගන්න සතර මාතව සිදු කරගෙන වේදනාව කතා කර සතර මාතව සිදු කරගෙන සංඥාව ගැන කතා කරන බව තේරුම් ගන්න. හරිද? අරූපයත් උපදින්නේ හැමයි. එතන තියෙන්නේ සතර මාතව සිවු සතර මාතව ස්වභාවය. ඒක අපිට මේ මනසෙන් තේරුම් ගන්න බෑ. කියන්නේ ගොරෝසු මත අපි තෙතෙන්ට යන්නුනේ ඒක තේරුම් ගන්න. එතකොට එතන ඒ වේදනාව සැපේ උත්‍රීතරම සැප ස්වභාවය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගොරෝසු පහෙන් අපි ඒක අත්දකින්නේ. ඒ කියන්නේ මේ අපි මේ කතා කරන ගොරෝසු පහේ එහෙම අපි පැනෙන්නේ. ධ්‍යානස කරනන් අපි අත්දකින්නවා මේකයි. එතන තියෙන මනසත් එක්කම ගනුදෙනවා. මේකයි අසුර කරන්නේ මේ සමාපත්තිය වල. හරි? ඇත්තම. ඒක අපි කතා කරමු පස්සේ සම්මා සමාධිය පැත්තේදී. හරි ඊට පස්සේ මොන වටිනා කතාවක්. සංකාර පංච උපාදාන කන්දේ ස්කයිස් දාන්නේපා ස්කන්දේකම ගම යන්නේ අර ස්කන්දු නාගම් නෙවෙයි මේ අරකින් කරනවා කියන සංස්කෘතියට අර එන සංකාර උපාදාන කන්දු සංකාර සංකාර කියන්නේ මොකද්ද යමකට සමව ක්‍රියාවක් දකින්නවා සමව ක්‍රියාවක් පැනෙනවා කොමකට සමවද ඇසට සමව ක්‍රියාවක් පැනෙනවා කනට සමෝ ක්‍රියාවක් වෙනවා නාසයට සමෝ ක්‍රියාවක් වෙනවා රසයට සමෝ ක්‍රියාවක් වෙනවා කයට දැනෙන පහසට සමෝ ක්‍රියාවක් වෙනවා මනසින් දැනගන්න නොයෙක් ධර්මයන් අතීත අනාගත වර්තමාන වශයෙන් දැනගන්න ධර්මයන්ට සමෝ ක්‍රියාව පැනිනවනවා එහෙම එක කෝණයක් වචනින් කියන්න පුළුවන් එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන් සිතක සැකසීමට සමෝ ක්‍රියාවක් පැනිනවා චේතනාව වික්‍රේ කම්මවදා චේතනාව කියන්නේ සිංහලෙන් සැකසුණු සිත එන සැකසුණු සිතකට සමව ක්‍රියාවක් පැනවෙනවා නම් සංකාර ඒ චේතනාව එහෙන් හටගත් තැන කණෙන් අහපු දෙයක් නිසා හටගත් චේතනාවක් වෙන්න පුළුවන් නාසයෙන් මිනුම් ගඳ සෝදා නිසා හටගත් චේතනාව කියන්නේ සිතක සැකසුම සැකසුණු සිත හරිද දිවෙන් දැනගෙන රසයන් නිසා හටගත් සිතක සැකසුමක් වෙන්න පුළුවන් චේතනාවක් වෙන්න පුළුවන් සැකසුණු සිත කයෙන් දැනගෙන පහසකට සමව හටගත් චේතනාවක් වෙන්න පුළුවන් මනසෙන් දැනගත අතීත අනාගත වර්තමාන වශයෙන් ඇතුව සැකසුණු ගොඩනැගුණු සිතක් වෙන්න පුළුවන්. ඒකට කියනවා චේතනාව. අනේ චේතනාවකට සම ක්‍රියාවක් පැනෙනවා. මොනෝද ක්‍රියා? කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා. ඔන්නෝ ක්‍රියා තුන තමයි සංකාරය කියන්නේ. එහෙනම් සංකාරයක් පැනෙන්නේ ආයතන හයක් ඇසුරු කළ නමුත් ඒක නෙවෙයි කතාව. සංකාරයක් පැනෙන්නේ ඇයි? මොකක් ඇසුරු කරගෙනද? රූප සතර මහා ධාතු වලට යටත් නැවේද අපිට සියල්ල පැනෙන්නේ ඇස කන නාසය දිවකය මනස සතර මහා ධාතු සිදු කරන්නේ නැවේද එන සතර මහා ධාතුවක් ඇසුරු කරගත්ත යම් වූ ප්‍රමුණව එහෙ කරන නාසයෙන් දිවකය මනසෙන් දැනගත්ත දෙයක් අරබයා සිතක් සැකසෙනවා ඒ සැකසුණු සිතකට අද ක්‍රියාවක් පැනෙනවා තේරුණාද මොකද තේරෙන්නේ සතර මහා ධාතුන් හටගත් දෙයක්නේ අපි ආයතන හයෙන් දකින්නේ මේ සකනාසී දුකයි මනස කියන එකෙන් නැරගන්නේ නැරගන්නේ මොකක් හරි සතර මහා ධාතුන් හටගත් දෙයක් විතරමයි ඊට යටත් ඊට සමව මොකද වෙන්නේ සිත සැකසෙනවා ඒ සැකසුසුසුසුට අපට ක්‍රියාවක් වෙන වෙන්නේ නැද මම මේ කිව්වේ යතම කතාවක් තනි කර පරිසම්පාදේ කිව්ව කියලා මට තේරෙන්නේ කොයි වචන තුත්ටි ඇත්තම පරිසම්පාදේ කිව්වේ ඒ ගැඹුරු වචන හතර තියෙනවා තනි පරිසම්පාදේ කිව්වේ අවිද්‍යාව පත්‍ය කියලා යම රදුල්ලක් දෙනවනම් කොහොතම දැන් කියන්නේ රටේ වහිතන්න එපා. හරි? සංකාර කියනවා කෙටියෙන් දරා ගන්න. කායික ක්‍රියාව, වාචික ක්‍රියාව, මානසික ක්‍රියාව. ඒතකොට අපි කයෙන් ක්‍රියාත්මක වෙන්නේ, වචන කතා කරන්නේ, මනසෙන් තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ මොන ඇසුරු කරගෙනද? සතර මාත දහරගත්ත රූපය ඇසුරු කරගත්ත වේදනාවක් නිසා හෝ සංඥාවක් නිසා නෙවෙයි, වේදනාව සංඥාව නිසා නෙවෙයි අපි වචන කතා කරන්නේ. වේදනාව උලක් ඇවුනා කියලා අපි කියන්නේ, උලක් ඇවුනා මෙහෙම පුදුම වේදනාවක් නැද්ද? එතකොට දැන් මේ මොකද්ද? මේ මොකද්ද? රග්ගල
කියන්නේ
මම මොනවද චුකට පාට මේක විස්තර කරන්නක මොන මොකද මේක ඩීටේල් එකක් දෙන්න.
සුදු පාට කෝප්පය පතර බන වතර පිටලා තියෙනවා, අන්ටක්
තියෙනවා,
හැඩයක් තියෙනවා, ආවන් හැඩයක් තියෙනවා සර්.
හරිද? ඒක එහෙමනම් මේ දැන් වචන කතා බහ කරේ කොමක් ඇසුරු කරගෙනද?
සතර
මාත දැන් හටගත්ත කෝප්පයක් ඇසුරු කරගෙන පෝසලෙන් කියන වර්ගයේ කෝප්පයක් ඇසුරු කරගෙන. ඒතර පෝසලෙන් කියන්නේ මොකක්ද? සතර මාත දැන් හටගත් සුදයක් අරගෙන වචන කතා කරානේ. එතකොට සුදු කියුවේ මොකක්ද? සතර මාත හටගත්ත මොකක්ද? හඳුනා ගැනීම. දැන් මේක සිලින්ඩර් ආකාරය කියුවේ මොකක්ද? මොකක්ද? සතර මහා ධාතුන් හටගත්ත ඒකේ ස්වභාවයක් ගැන කතා කරන්නේ, ස්වરૂපයක් ගැන කතා කරන්නේ, හැඩතල ටිකක් ගැන කතා කරන්නේ. ඒ හැඩතලයි මොන උපාදානස්කන්ධයකද?
සංඥා.
අනුකූප කරන්නේ බලන්න ඒක ශනික උත්තර දෙන්න. සංඥා උපාදානස්කන්ධයනේ. ඒතර අපි වචන කතා බහ කරනවා නම්, කය ක්‍රියාවක් කරනවා නම්, මනස යමක් කරනවා නම් මෙන්න මේ සතර මහා ධාතුවක් ඇසුරු කරගෙන තමයි ඒ සියලු ක්‍රියා බිහි වෙන්නේ. සතර මහා ධාතු තුලින් උපදින වේදනාව, සැප දුක් උපේක්ෂා වශයෙන් උපදින වේදනාවක් නිසා හෝ ඒ සතර මහා ධාතු ඇසුරු කරගත් හඳුනා ගැනීම නිසා තමයි එක්කෝ අපි වචන කතා බහ කරන්නේ, එක්කෝ කයින් ඇසුරෙන්, එක්කෝ වචන මනසෙන් හෝ දෙයක් හිතන්නේ මතක්. තේරුණාද? මේක තමයි උතුම් කොටසක්. විතරාගෙන හරිය වටින කොටසක්. එතකොට මේ ලෝකේ ඔයාලගේ යම් තා යමක් පැනනවා. එතකොට යම් දෙයක් අපි කරනවා නම් ඒ දේ කරන්නේ මොකක් ඇසුරු කරගෙන? ප්‍රායෝගිකවහන්නේ, ප්‍රායෝගිකවහන්නේ බුරු කතානේ ප්‍රායෝගිකවහන්නේ. දැන් ඔයා මොකද කරේ ඇයි ප්‍රායෝගිකදී කියන්නකෝ. එතකොට දැන් ඔය පීරිසී කියන වචනේ කියන්න හේතුනේ මොකක්ද? අන්න ඒක විස්තර කළ ගියා.
පීරිසී කියන වචනේ කියන්නේ උන්වහන්සේ ඇහුවා මොකක්ද කියනක පච්චපදානස්කන්ධේ වචනේ ඇහුවා මොකක්ද කියන තේමය කරට ගන්නවා. ඒ සංඥාවෙන් මම රූපේ දින බලලා රූපේ දින හැඩතලේ සංඥාව ඒක තමයි කිව්වා.
ඔව්. ඒතර ඔය කරපු ඔක්කොම ටික අයිති මොකටද?
සතර මහා භූතය
නෑ, සංඛාර උපාදාන.
සංඛාර උපාදාන.
ඒතර සංඛාර උපාදානයක් කියන එක තේරුම් ගන්න යම් තාක් අයි යම් තාක් අපි ක්‍රියාවක් කරනවා නම් යම් තාක් මනසෙන් යමක් සිහි ගන්නවා නම් යම් තාක් වචනයක් කතා කරනවා නම් යම් තාක් කයින් ක්‍රියාවක් කරනවා නම් මේ සියල්ල සංඛාර උපාදාන කන්ද කියලා ඔයාලා දැනගන්න. ඒතු උපාදාන කන්දයක් වඩ වඩ ආහාර ගැන කතා කරයි අකීක දේවල් අපි. එතකොට මේ දේවල් කතා කර කර අපිට නඳගින පුළුවන් මේ උපාදාන ස්කන්ධ වඩ වඩ ඒ සතර මහා ධාතුන් හටගත් දේවල් ගැන අපි එක එක දේවල් කතා කර කර අපිට අනවශ්‍ය දේවල් ඉවරන අපි අය ඕවා ඇත්තරේ නැතොත් අපිට පුළුවන් ද උපාදාන ස්කන්ධයේ ගේ නිදහස් වෙන්න? පුළුවන්. අනේ මට කියන්නේ බාරද? එහෙනම් එතකොට මේවනම් මතක තියාගන්න. මේ 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 පැනවෙන්නේ මොකද්ද? මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පළවෙනිම පදනමනේ. එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පෙන්වලා දෙන්නේ ඇයි? මෙන්න මෙහෙම උඹලා සසරේ යන්නේ සුගතේ දුගතේ යන්නේ මෙන්න මේක නිසයි කියලා තේරුම් ගන්නේ කියන්නේ. සංකීර්ණ පංචපාදස්ක දුක්ඛ කියලා පෙන්වලා දෙන්නේ මේ ඇයි? ඇයි මේ? අර යම්තා කුඩ කතා කරන ධර්මයක්. කයෙන් මේ තුන් ආකාරක සිරීම, වචනේ හතර ආකාරක, මනසෙන් තුන් ආකාරයක. ඈ මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි පදනමක් නේ. අත්‍ය සුගත දුක්ඛ රණාගාමී අත්‍ය අයන් ලෝකෝ පරෝ ලෝකෝ ආදී වශයෙන් යම්තා කතා බහ කරා නම් මේ සියල්ලේම තියෙන්නේ මේ මොකක්ද යට?
පංචපාදස්ක දුක්ඛ.
එතකොට සංකාරුපාන මේක නැත්නම් වැරද්ද නේද? මේක නැත්නම් ජීවිතය අල්ලගන්න බෑ. මේක නැත්නම් ඔයාලගේ වැරද්ද නෑ මෙතනින් එහාට දහම් කතා. එන්නත් එපා. මේක තේරුම් ගන්න. දැන් මොකද මේක මේක තේරෙන්නේ නැත්නම් සතර බයක් ඇති වෙන්නේ නෑ ඔයාලා. කිසිම දාක දුක නිදාසෙන්න වෙන්නේ නැහැ. මේ පදනම තේරුම් ගත්තේ නැතොත්. මේක තමයි මේ ධාමේ සාරවත්ම තැන. ප්‍රබලම තැන. සාරේ ප්‍රබලම තැන. අනන්ත සතරේ කිසිම සත්වයකට මෙන්න මේ වචන පහ ඇහෙන්නේ නැහැ මේ විදියට. අනන්ත අප්‍රමාණ සසරක් බෝධිසත්ව උතුමෙන්හසලා අනන්ත අප්‍රමාණ කොට සසරක් වඩල වඩල මේක දැකගන්න. මේ දැකගත්ත දේ මේ කියන්නේ මේක තමයි දැකගන්න බැරි අර බංගු දෙකටක අවිද්‍යාව ඉරලා දාන්නේ. ඒ ඉරලා දැකගන්න දේ මේ කතා කරන්නේ අනිත් ඔක්කොම තේරුම් ගන්න බෝධිසත්වෝ. මේක තේරුම් ගන්න. තමන් තුල මේක තේරුම් ගන්න අතර යා සම්මා සම්බුදුරි. මෙන්න මේකයි දකින්නේ. මේක තමයි කැණිමඩල. මේක තමයි සංසාරයෙන් සාපේ හදන වඩුව. මේ තමයි අවිද්‍යාවේ සිවුම තැන. අනිත් ඔක්කොම තේරුම් ගන්න බෝධිසත්වෝ අනන්ත සසර. ඒක කියලා දෙනවා අනිත් ඇයට. ලෝකයා. හැබැයි මෙන්න මේ දේ තේරුම් ගන්න බැහැ. අනන්ත දුකක් තිබෙන මේ දේ තේරුම් ගන්න. ඒකයි කියන්නේ. මේක මේ පංච උපාදස්කන්ධේ සරලව ගන්න එපා. මට නම් මේක තමයි උත්තරීතරම දේ. මේක තමයි මට අප්‍රමාණ උත්තරීතර කාරණා. මෙන්න මේ දේ. සම්මා සම්බුදුරගේ ධර්මයෙන් ඇරෙන මේක කතා කරන්න පුළුවන් එක జగතෙක් නේ ලොකට අතු. කිසිම සත්‍යයකට බෑ. සම්මා සම්බුදුරගේ ධර්මයෙන් ඇරෙන. ඊවාල්ට මේක තේරුම් ගන්න. මෙන්න මේක තේරුම් ගත්තේ නැති නිසා අපි තවම සසරින්. සංකාර උපාදස්කන්ධය කියන්නේ මොකක්ද එහෙනම්? කෙටිම කියන ඔයාලා වචනේ. යම්තා කුමක් හෝ කයින් කරනවා නම් දෙයක් යම්තා වචනෙන් දෙයක් කරනවා යම්තා මනසෙන් දෙයක් කරනවා නම් ඒක සංකාර උපාදාන කරනවා සංකාර ඒ සංස්කාර කියන්නේ සිංහලයේ පරිවර්තනය සංස්කාරනේ සංකාර කියන්නේ ඒ චේතනාව සැකසෙන චේතනාවකට සමු ක්‍රියාත්මක වීම චේතනාව කියන්නේ පාළි සිංහලයේ කිව්ව ආයතන හයක් ඇසුරු කරගෙන එන සතර මහා ධාතුක ඇසුරෙන් යම් සිතක් සැකසෙනවා. අන්නේ සැකසුණු සිතටත් අපි ක්‍රියාත්මක වෙනවා. මේක සුතු, මේක කලු, අරින සර්පේ මන් දැන් දුවන්නේ. නේ? නැන්ද? කොටියෙන් කියනවා ගහක් නගින්න ටක්කල ගහක් නගින්න. ගහක් නගින්න නෑ කොටියත් ඒක. එතකොට මේ ක්‍රියාවන් මේකනේ මෙන්න මේ සංකාර උපාදානක් කරන්නේ. සංඥා කොටියි. හැඩතල ටික සඤ්ඤා අපතු නාමය ඇති අපි පොඩි කාලේ ආමන කියලා කියනවා අරුතේ එක අරුතේ අලිය සංඛාර නෙවෙයි අපි චූටි කාලේ දැන් දාන්නේ චූටි කාලේ දැන් කියන්නේ පුතේ මේ අම්මා මේ තාත්තා මේ මොනවද මේ අපිට ඇතුළු කරන්නේ අර සතර මහා ධාතු අපිට හඳුනගලා දෙනවා සඤ්ඤා ඇති කරා වචන සංඛාර පුරුදු කරා මේ කියන මෙහෙම එක දකින්න පොඩි කාලේ ඉඳලා අම්මා කියනවා මේ වෙනකද තාත්තා කියනවා තේරෙනා නේද? එතකොට යම් තාක් මේ ලෝකයේ දෙයක් පැන වෙනවා. ඒ සියල්ල අපි මොකද්ද? ඇති කරගත්ත මෙන්න මේ යම් දැනුමක් අපි කතා කරනවා. යම් දෙයක් වල ඉගෙන ගන්න කරනවා IT කියන මොනවා හරි එකක්. ඉංජිනේරු වෛද්‍යුරුකේ මොනවා හරි දෙයක් වල ඉගෙන ගන්න බෝඩ් වල ලියලිය ගුරු වෙන්නේ මොකද්ද? සංකාරයක් නෙවෙයි ඔයාලට මම ඇති කරෙන්නේ. සංකාරයේද සංඥා ටිකක් ඔයාලට ඇතුළට දැම්මා. නේ? ඊට අදාළ මේ වේදනා සංඥා සතර මහා ධාතුන් හඳුන්වනවාද සතර මහා ධාතුන්ට අදාළ වේදනා සංඥා සංකාරගත කෙරෙවුවනේ ඒව නෙවෙයි ඒ තම තම දරාගෙන ඉන්නේ ඒ යුදහම්දාට කියපු යම් කෙනෙක් එයා යම් පාඨමාලාවක් කරන ඒ පාඨමාලාව තුළ තියෙන්නේ මොනවද ඒ සතර මහා ධාතුන්ගේ කාරණා ටිකක් ගැන ඒතන තියෙන විදීම් සභාවය ගැන තියෙන තියෙන හඳුනාගැනීම් සභාවය ගැන ඇති කරපු සංකාර පද්ධතිය ඒ සංඥාව දකීති දුවන්නවා ඒ සංඥාව දකීති සෞන් යනවා ඒ සංඥාව තෝක්කවර රෙඩි කරන්නවා නේ සතුරා වෙඩි තියලා මරලා දානවා එල්ටි ගින්න පොවන වෙඩි තියලා මරනවා ඒ ඒ අංශවල ඒ ඒ අය ඒ ඒ හැකියා ඒ ඒ අය පොඩු වැඩ කරන කෙනාට ආ මෙහෙම එකක් තියෙනවා ඒක හැල අයින් කරන්න කියලා කියලා දෙනවනේ ගුරුවරයා මේ ලෝකයේම නිර්මාණය වෙලා තියෙන්නේ ඔන්නෝ පංච උපාදාන කන්දේ නෝ. ඔයාලා හිතලා බලන්න ඕනේ. හරි. දැන් තේරුණාද මේ කාරණා අරගෙන? එහෙනම් තේරුම් ගන්න එහෙනම් මේ සංකාර වල තියෙනවා. පාපයේ පිස. ඒක අර උඩ පෙන්නන්නේ මේ ඔක්කොම. මිච්ඡා දත්ත වස්තුක මිච්ඡා දිට්ඨිය. දස අකුසල සමාදානයේ තුර මොනවද පෙන්නන්නේ මේ? පංච උපාදාන කන්දේ කොහේ ඉවරද? අපායට ගිහලා මොන සතර අපාය ගෙනියන? පංච උපාදාන ස්කන්ධ රටක් නවත්තනවා දැනුවත් කරලා මේව කරන්න එපා කියලා නවත්තනවා නිවන් දකින්න යන වැඩ පිළිලි සුගතිගාම වෙන්නේ හේතු වෙන සංකාර ගොඩ පංච උපාදාන ස්කන්ධ ගොඩ අපිට පුරුදු කරනවා බුදු මේව පුරුදු කරා එහෙන් පුරුදු කරනකොට අපේ ජීවිතයේ සංසිඳනකොට මෙන්න මේකක් කරන්න එතකොට ඔබ ওই ගුණ ටික තුල ගුණ ඇති කරගන්න පණවන්නේ පංච උපාදාන ස්කන්ධ ගොඩම පුරුදු කරා හැබැයි උතුම් ගුණ උතුම්ම පංච පාදස්කන්ධන අපුරුදු කරන්න කුසල වලටයි තේ කොටස කුසල උපදවා ගැනීම සමාදින කොටස. මෙහෙම උපදවල හිත සංසිඳන කොට නීවරණ සංසිඳන කොට අන්නේ ආදී දෙනව ලෝකෙන් එතර වෙන පංච පාදස්කන්ධයක් නොවන වැඩ පිළිවෙල. ලෝක උත්තර සම්බන්ධිත්‍යින් කරන්නේ ඒකයි. පංච පාදස්කන්ධේ උපාදානයේ නිනලද ලෝක උත්තර සම්බන්ධිත්‍යින් කරන්නේ ඒකයි. දැන් මම අඳුනල දෙන්නේ අනාගත කාලේ කවදකෝ මේක පුහුණු වෙනකොට මේ උකුම් දහම් ගලපගෙන මේ උපාදානය කියන එක විඳලා දාන ආශ්‍රයයක් නොවන දැනුම මේ දෙන්නේ. මේක දන්නේ කිනාට? ඒතකොට දැන් දැන් දැනගන්නකොට මේ අපි අතනවල දිගරියක් මේ පංචපාදනසන්දයක් නේද නඩත්තු කරන්නේ. වචනයක් හරි කතා කරනකොට මේක වැරදි නේද කියලා තේරුම් ගන්නකොට අපි ඉතින් කරයිද? හැබැයි බුදුරු එකපාරට කිව්වද සියල්ලම අතන කියලා? නෑ. බුදුරු කුවා මිච්ඡා පදනම නවත්තන්න සම්මා පදනම භාවිත කරන්න. ඒ නිසා විසුනා වාචා පරුස වාචා සංකප්පලාප මුසාවාදා නවත්තන්න කිව්වා. අනිත් වචන කතා කළ යුතු මෙලෝ කර්ණ අභිසම් භාර්ය සම්බන්ධය තුළ දරු සම්බන්ධ තුළ ඉන්නවනම් පැවිද්දෙක් පැවිද්දෙක්ගේ කෝණේ ගිහිය ගිහියගේ කෝණේ තුළ මේ කටයුතු කරන්න ඕන. පැහැදිලිද මේ වතුව කියලා? හරි. දැන් මේ වචුට්ටක් මෙතනින් අල්ලගෙන විනාශ වෙන්න යන්න එපා. අර මුල් ලිඛිත නැතුව පිළිවෙලින් අහන්න ලහං කතාව ඈ පිළිවෙලින් ඇති කරගත්තොත් දැනුම ඇති කරගන්න නැත්නම් විනාශයි. මෙතනින් අල්ල ගන්න කියොත් ඉවරයි. අද කට්ටියලා වැරදි දේන හැමිය උතන කවුරුත් මෙතන අල්ලන්නේ නැහැ මුලින් සමාධිය නැතුව සතරෙන් පාටන වඩන්නේ නැතුව මේ සතරෙන් පාටනේ වඩද්දී ඇති කතාවක් මම කියන්න උතන. ඊට පස්සේ විඥාන උපාදාන කන්දේ මොකද විඥාන උපාදාන කන්දේ ඔක් ගැනීම
ඉස්සියගේ දැනගන්නේ
යම් තාක් දෙයක් සතර මහා ධාතු ඇසුරු කරගෙන යම් තාක් අපි දැනුමක් ඇති කර ගන්නවා කුමකෙහිද? ඒ රූපයට අදාළ වේදනාවේ, ඒ රූපයට අදාළ හඳුනා ගැනීම, ඒ රූපයට අදාළ සංකාරයන්ගේ දැන ගැනීමක් ප්‍රමුණවද? මෙන්න මේකට කියනවා විඥාන. ඒවත් විශේෂ වූ දැන ගැනීම. විශේෂ කොට දැන ගැනීමක් කියන අර්ථයෙන් විඥාන කියනවා. විශේෂකට දැන ගැනීම වලට යටත්ව තම අපලට මමත්වයේ තුලට ලං කරගත්ත දැනුම් සම්භාරය. විශේෂකට දැන ගැනීමක් කියන අර්ථයෙන් විඥානය කියන මොකද්ද?
විශේෂකට දැන ගැනීම.
විශේෂකට මොකද්ද දැනගන්නේ? ඇහෙන් රූප දැනගන්නවා. කනෙන් ශබ්ද දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස නිරස දැනගන්නවා. කයෙන් සැප දුක් ආදී පහස මෙහිරිය ආදී පහස දැනගන්නවා. මනසේ අතීත අනාගත වර්තමාන ධර්මය විශේෂ කොට දැනගන්න. විශේෂ කොට දැනගන්නවා, විශේෂ කොට දැනගන්නවා කියන අර්ථයෙන් විඥාන විඥාන කියන මොකද්ද? ඒතර විඥානය කියන්නේ මොකද්ද?
විශේෂත්වයක් දැනගැනීම.
අන්න එච්චර. විශේෂ කොට දැනගැනීම විඥාන උපාදානක් නැතිව විශේෂ කොට දැනගැනීමට අරත්ව මමත්වයේ තමාතුලට ගත්ත දැනුම් සම්භාරය තමාතුල අංගකට ගොඩ රාශිය සම්භාරයට කියනවා විඥාන උපාදානක් අන්දේ. මේ විඥාන උපාදානකන්දේ කියන එක තනියමද
තියෙන්නේ?
නෑ. කීයකට යටත්ද? අනිත්
අතර.
අර හතර එක බැඳලා තියෙන්නේ. හරියට. මෙන්න. රූප රූපේ කියලා යමක් සතර මහා ධාතු කියලා යමක් පෙනෙනවා. එහි දැනගැනීමක් පෙනෙනවා. වේදනාව කියන දෙයක් දැනගන්න ඕන. හඳුනා ගැනීමක් කියලා දෙයක් දැනගන්න ඕන. යම් තාක් කය වචනේ මනසෙන් ක්‍රියාත්මක වෙන යම් ක්‍රියාවක් ගැන දැනගන්න ඕන. අන්නේ දැනගැනීමට කියන විශේෂකට දැනගැනීමට කියන මොකද්ද? විඥාන උපාදානක. දැනගන්නවා දැනගන්නවා විශේෂකට දැනගන්නවා විශේෂකට දැනගන්නවා කියන අර්ථයෙන් විඥාන උපාදානක කන්ද විඥානය කියලා පැනෙනවා. හරි? හරිද? එතකොට එහෙනම් අපි මේ දැනගන්නේ මොනෝද ලෝකේ? ඇහෙන් රූප දැකලා මොනෝද අපි දැනගන්නේ? පංච උපාදාන සම්බසභාවයල් නෙවෙයිද? ඇයි මේ හැම පණවන්නේ බුදුසමෙ? කතමයිච භික්කවේ සංකිටින පංච පාදස්කන්ධ දුක්ඛ. ඈ? එහෙම කියලා ඉදං වූ චිත භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මෙන්න මේ ටික ඉහෙතක ඔක්කොම කාරණා මේකත් එක්ක කියනවා. මේකයි කියනවා මේ දුක නැමැති ආර සත්‍ය කිසිමකට වෙනස් කරන්න බැරි. ඒ ආර සත්‍ය ආපසු හැරෙන්නේ නැති. ඒකාන්තයෙන් මේක හැමමයි කියලා මේ. එතකොට මේකයි මේ මෙතෙන්ට පණවන්නේ අන්තිමට. අර ජාතික දුක්ඛාතුල බැස්සේ මොකද්ද? කන්දාන පාතු බව. දැන් මේ මොකද්ද වෙලා දැනෙන්නේ? සමාතුල බැසගත්ත දෙය. එහෙනම් බැසගත්තේ මොකක්ද එහෙනම්? කුමකෝ සතර මහා ධාතු වල යටත් ඇතුණු පංචපාදස්කන්ධය නේද ඔය බැලලා තියෙන්නේ. දැන් ඒක නෙවෙයි මේ දැනගත්තේ. ඒක තමයි මේ කන්ටිනියුම් එක නේ. හරිද එහෙනම්? තේරෙනවද? මොකක්ද තේරුනේ අද මම කියපු දේ? අපි ජාති දුක්ඛ කියලා කතා කරද්දී කිව්වේ කණ්ඩාන පාතු බව. අපිට දැසගත්තේ මොකද්ද? ජාති තුනට නියෝජන තුනට මව කුසට දැස මොකද්ද? ඔන්න ඔය කතා කරපු පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය නෙවෙයි මේ තවමත් අර පවත්ත මේ දස කර්මාසීතු එකයි මනස ඇසුරු කරගෙන මේ දිගින් දිගට නිෂ්පාදනය කරන්න මොනවද මේ? පංච උපාදානස්කන්ධය නිසා කියන ආයතන කියලා. මේ පංච උපාදානස්කන්ධය දිගින් දිකට පවත්වන්නේ ආයතන වලින් නිෂ්පාදනාගාරේ කොහොමද නිෂ්පාදනය කරන්නේ? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ නිමෙවුම නිෂ්පාදනය කරන අර්ථයෙන් බිහි කරන අර්ථයෙන් ආයතන කියලා කියනවා. කාලීන ආයතන. හරිද? පැහැදිලි? ඔන්න ඔය දැනුම චුට්ට ගත්තාම යාට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය චුට්ටක් විතර අහපු කෙනෙක්. හරි? හැබැයි මතක තියාගන්න මේ පංච උපාදානස්කන්ධය දකින්නේ අඩුම බුදුනාස පරමෝස සංවිධනිකයි දෙවිදු පුත්තාන්සේගෙන් සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරන කෙනා විතරයි සත්‍ය ඥානය කියන්නේ මෙන්න මේක දැකපු කෙනා. අවිද්‍යාව පටලේ ඉරමු කෙනා. චුට්ටක්. හරිද? ඔන්න හොඳට තියෙනවා ඉතින්. බුදුරජාණන් කියන්නේ කණි මණ්ඩල දැක්කා. සම්මා සම්බුදුරයන් වහන්සේ සංසාරයක වේයෝග දැක්කම පස්සේ සම්මා සම්බුදුනේ. ඒ උත්තරයන් වහන්සේ. ඊට පස්සේ කතවංච මික්ඛවේ දුක්ඛ සමුදය අරිය සත්‍යයි.